තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සුබරුදු පරිද්දෙන් අදත් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නයි පින්වතුනි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් සුබරුදු පරිද්දෙන් මේ පින්වතුන් සියලු දෙනාම අදත් ඔබ සතියක් මුළුල්ලේ ඒ වගේම මේ ජීවිතේ පුරාවටම කර කියාගත්ත යම්තාක් පුණ්‍ය ශක්තියක් ඇතනම් අන්නේ සියලුම පුණ්‍ය ශක්තිය මේ මොහොතේ උපකාර කරගෙන ඔබේ නිවන කර ගැනීමට පිටුවහලක් වන මේ දේශනාව හොඳින් අසා දැනගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශිත නිර්වාණගාමී පටිපදාව අනුගමනය කරලා තම තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්නට අදිෂ්ඨාන තියන්න ඕනේ. පින්වතුනි මේ සසරේ මීට කලින් කරපු දෙයක් නෙමෙයි මේ. අපි කරන්න සූදානම් වෙන්නේ. ඒකයි සමහරක් විට මේක මෙච්චර නොහුරු. වෙන දේවල් වගේ නෙමෙයි. කන බොන එක, අඳින පළඳින එක, පවුල් පෙළවාසින් එක්ක එකට කටයුතු කරන එක, මිතුරු මිතුරියන් එක්ක විනෝද වෙන එක, ගමන් බිමන් යන එක, රස්සාවල් කරන එක, හරි හම්බ කරන එක, ගේ දොර ඉඩ කඩන්, වතු පිටි හරක බාන, එක්කාසු කරගන්න එක, ඒවා දියුණු කරගන්න එක, පවුලක් වෙන එක, දරු පවුලක් වෙන එක ආදී කොටගත් මේ ජීවිතේ පුරාවට කර කියාගත්ත 99.99% දේවක් මේ සංසාරයේ අපි පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි තියෙන්නේ. අපි කොච්චර දුර ගමනක් ආවද කියලා කියනවනම් අපි හොඳ ආකාරයෙන් දන්න කරුණක් තියෙනවා මේ සංසාරයක් මුළුල්ලේ එකම සත්වයේ තම මව මියදෙන්නට සිදු වෙච්ච නිසා හඬපු දිය බිඳු ගාන මේ සප්ත මහා සාගරයේ තත් වඩා වැඩි කියලා. ඔනෝයාදී වශයෙන් ඒ මහා යතිවරයන් වහන්සේලා තථාගතයන් වහන්සේලා දේශනා කරනට යෙදුණු විවිධ උපමා උපහැරණ හරහා අපි තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ නිසාමයි පින්වතුනි අපිත් මහා සංඝරත්නය හැටියට පුදුමාකාර උත්සාහයක් මේ යොදන්නේ. අපේ නිවන කරගන්න ගමන් අපිත් එක්ක මේ ගමන යන්නේ ඔබටත් උනන්දු කරවන්, දිරිගන්වන්න, නොපසුබට උත්සාහයෙන් වීරයෙන් මේ ගමන කරගන්න කියලා ඔබට නිරන්තරයෙන්ම මතක් කරන්න. අපිට හැඟෙනවා පින්වතුනි අපේ මේ ලෝකයේ කාර්යය එදාට වඩා වෙනස් කියලා. අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා පින්වතුනි ඉස්සර අපිත් මේ ලෝකයේ බොහෝ දෙනෙක් වගේ 99.99 දෙනාක් වගේ අපිත් හිතන් හිටියේ අපේ සුභ සාධනය, අපේ ජීවිතයේ සෞභාග්‍ය, ආර්ථික ශක්තිය ඇතුළු කොටගත් ඒ ලෞකික අභිමතාර්ථයන් ප්‍රගුණ කරගන්න එක, දියුණු කරගන්න එක තමයි අපේ ජීවිතයේ ඒකායන පරමාර්ථය කියලා. ඒ කාලෙත් පින්වතුනි අපි හිතපු විදිය බොහොම පටුයි. මනුස්සයෙක් වෙලා මේ ලෝකෙට ආවේ මොකටද කියලා දැනන් හිටියේ නැහැ. තථාගතවරු මේ ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියලා අපි දැනන් හිටියේ නැහැ. බුද්ධෝත්පාද කාලයක අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි කියලා අපිට තේරුම් ගිහිල්ලා තිබෙන්නේ නැහැ. මේ දහමේ තියෙන වටිනාකම මොකද්ද කියලා අපිට තේරුම් ගිහිල්ලා තිබෙන්නේ නැහැ. නමුත් කාලයගේ අවෑමෙන් සසරේ කරගත්ත මහා අති දැවැන්ත හිතාගන්න බැරි තරම් පුණ්‍ය ශක්තියක් විපාක දීලා මේ දහම පින්වතුනි අපිට පොඩ පොඩ අහන්න ලැබුණා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටෙන අවස්ථාව ලැබුණා. සත්පුරුෂයන් වහන්සේලාගේ දේශනා අහන්න අවස්ථාව ලැබුණා. ඒ වහරහා පින්වතුනි අපි ජීවත් වෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වෙන පටන් ගත්තා. ආන්ගේ එදා වෙනස් වෙන පටන් ගත්ත ගමන තමයි අද අපි මේ තැනට අරන් ඇවිල්ලා තියෙන්නේ. අද ජීවත් වෙන මොහොතක් මොහොතක් ගානේ අපේ පරමාර්ථයන් තියෙන උතුණ ඉස්සරට වඩා ගොඩක් වෙනස්. අද අපිට ඕනේ නිවෙන්න. අපිට ඕනේ නිවන කරන්න. නිවන කරන්න නම් අපිට තේරලා තියෙන කාරණාවක් තියෙනවා. අපි අනික් අයට නිවන කරලා දෙන්න ඕනේ. නිවනට උදව් කරන්න ඕනේ. එතකොටයි නිවනට උදව් ලැබෙන්නේ. ආන්ගේ අවබෝධයත් එක්ක තියෙනුතුනේ. දවසින් දවස මේ මහා සංඝරත්නය ලොකු යුද්ධයක යෙදෙනවා. අපි මේ ලෝකෙන් ඉවත් වෙන යන ගමනේ අපිත් එක්ක පිරිසක් එකතු කරගෙන මේ ගමන ඉවරයක් කළා දාන්න. ඒ තමයි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයක් තුළ මේ ලෝකෙන් එතරට යන පිරිස. ඔබත් ඒකාන්තයෙන්ම ඒ පිරිස අතර ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉන්නවද නැද්ද කියලා හරියටම දන්නේ ඔබ විතරයි. අපි මොනතරම් විශ්වාස කරත් ඒක ඇත්ත නැත්ත පෙන්වතුනේ හරියාකාරයෙන්ම දන්නේ ඔබ විතරයි. ඒ නිසා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා හන්. ඔබත් අපිත් එක්ක මේ ගමන යන්න අපු පිරිසක්ද? ඔබත් සසරේ කරගත පින් කරගත්තේ මේ බුද්ධ ශාසනයෙන් මේ සියලු දුක් කෙලවර කරගෙන තථාගතයන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පත්වනට යදුණු ඒ අමා මහ නිවන මේ ශාසනය තුලදීම සාක්ෂාත් කරගන්නද කියලා. ඒක ඔබ විතරයි දන්නේ. අපි කොච්චර එහෙම හිතාගෙන කරත් අන්තිමට පින්වතනේ ඔබ එනවද නැද්ද කියන එක තියෙන සම්පූර්ණයෙන්ම ඔබේ අතේ. ඔබ අපිට මාත්‍රයක් හරි පෙන්වලා තියෙනවා නම් ඔබට ඒකට උනන්දුවක් තියෙනවා කියලා බොරුවට හරි. අපි උත්සාහය අතාරින්නේ. අපි උත්සාහ කරන්න කරන්න පින්වතනේ අපේ ගමන ශීඝ්‍ර වෙනවා. ඔබ අවංකවම ඇත්තටම හිතට අවංකවම මේ ගමන අපිත් එක්ක යනනම් සූදානම් වෙලා තියෙන්නේ. එහෙනම් අපි අපේ උත්සාහය දෙගුණ තෙගුණ කරන වාරයක් වාරයක් ගානේ ඔබේ ඉදිරියට යන ගමනත් පින්වතුනි ඒ තරමින් ශීඝ්‍ර වෙනවා. එනිසා ඔබට මේ නිරන්තරයෙන්ම සිහි කැඳවන්නේ මේ කාලේ අපිට ලැබිලා තියෙන්නේ මේ අපි සංසාරයේ කරගත්ත මහා අති දැවැන්ත පුණ්‍ය ශක්තියක් පළ දීලා. අපිට හැමදාම පින්වතුනි මේ පින පළ දෙන්නේ නැහැ. යම් පිනක් පළ දීලා ඉවරුනාට පස්සේ ඒ පින එතනින් ඉවරයි. ආය අලුතෙන් රැස්පත් කරගත්ත පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒක පළ දෙන්න තියෙනවා මිසක් එකම පින දෙපාරක් පළ දෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් මේ ශාසනයක් අපිට මුණ ගැහුණක ඒ ශාසනයේ පින මේ ශාසනයේ මුණ ගැහෙන්න අපි කරගත්ත පින ආය කරගත්තොත් මිසක් ආය අපිට ශාසනයක් මුණ ගැහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දේශනාවක් අහන්න අපි කරගත්ත පින ආපහු සැරයක් කරගත්තොත් මිසක් අපිට ආපහු චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන්න හම්බෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ලබන්න අපි කරගත්ත පින කරගෙන තියෙන පින ආපහු සැරයක් කරගත්තොත් මිසක් නැත්නම් පින්වතුනි ආපහු සැරයක් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර අපිට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට තේරුම් යන්න ඕනේ කොයිතරම් විරලයිද කොයිතරම් දුර්ලභයිද කියලා මේ ලැබිලා තියෙන අවස්ථාව. බොහෝ දෙනෙක්ට මේ කාරණාව තේරෙන්නේ නැහැ හරියට පින්වතුනි. මොකද සල්ලි වගේ නෙමෙයිනේ. සල්ලි වේදන් කරනකොට අඩු වෙන බව තේරෙනවා. සාක්කුවේ දාගත්ත සල්ලි ටික නැත්තම් තමන්ගේ මුදල් පසුම්බියේ දාගත්ත සල්ලි ටික අඩු වෙනකොට පින්වතුනි තමන්ට තේරෙනවා. නමුත් පින අඩු වෙනව කාටවත් තේරෙන්නේ නැහැ. මොකද පුණ්‍ය ශක්තිය කොච්චරන්ද තියෙන්නේ කියලා කාටවත් ඇහැට පේන්නේ නැති නිසා. හැබැයි පේන්නේ නැහැ කියලා කියන්නේ නැහැ නෙමෙයි. පේන්නේ නැති ඕනතරම් දේවල් මේ ලෝකේ තියෙනවා කියලා අද මොලයක් බුද්ධියක් තියෙන ඕන මනුස්සයෙක්ට තේරෙනවා. හැබැයි සමහර මිත්‍යා අදහස් දරාගත් මිනිස්සු තාමත් ඒවා පිළිගන්න අකමැති. තමන්ට වෙන්න යන දේවල් පිළිගන්න අකමැති. තමන් ඉරණම පිළිගන්න අකමැති. තමන්ට යහපතක් මේ කියලා දෙන්න හදන්න කියන එක පිළිගන්න අකමැති. ඒ නිසා පින්වතුනි තමන්ගේ තමන් හිතාගත් අදහස් වල එල්බගෙන ඉඳගෙන ලොකු පුණ්‍ය නිධානයක් මත ඉඳගෙන ඒ පුණ්‍ය නිධානයේ වටිනාකම තේරුම් ගන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් ඒ පින ශේවිවි යනවා. එයයි බලා ඉන්නවා. අන්තිමට ඔහොම ගිහිල්ලා ගිහිල්ලා යම් දවසක් එනවා පින්ගතනේ කරගත පින් ටික ඔක්කොම ඉවර වෙනවා. ආන් එදාට ආපහු සැරයක් මේ සංසාරේ අතරමං වෙනවා. බුදු කෙනෙක් නැති කාලයක ආපහු සැරයක් අපි හැමෝටම එනවා පින්ගතනේ. බුදු කියන වචනේවත් අහන්න බැරි කාලයක ආපහු සැරයක් අපි හැමෝටම එනවා. චතුරාර්ය සත්‍ය දේශනාවක් ආපහු සැරයක් අහන්න නැති කල්ප කාලාන්තරයක් ආපහු සැරයක් මේ ලෝකෙට උදා වෙනවා. මේ ලෝකය අවිද්‍ය අන්ධකාරයෙන් වැසිලා යන කාලයක් ආපහු සැරයක් ලෝකෙට උදා වෙනවා. ඒ කාලය එනකොට ඔබට තීරණය කරන්න පුළුවන් එකම දේ තමයි ඒ කාලය එනකොට ඔබ එදාටත් ඉන්නවද නැද්ද කියන එක විතරයි. ආන් ඒ නිසා කියන්නේ පින්වතනේ වීරිය වඩා ගන්න. පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ ආත්ම ධෛර්යය වඩාගෙන මේ කාරණාව ඒකාන්තයෙන් මම කරගන්නවා කියලා අදිෂ්ඨාන තියාගෙන මේ ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න ඔබ සීල දනම දක්ෂ වෙන්න. විවිධ කාලවල විවිධ බාධකේන මොකද ඒ බාධක එනකොට පින්වතුනි ඔබ නිවන් දකින්න ඕන කෙනෙක්ද නැද්ද කියලා එයා බලන්නේ නැහැ. කොරෝනා හැදෙන්නේ නිවන් දකින්න ඕන අයටද නිවන් දකින්න ඕන නැති අයටද? එහෙම එකක් නැහැනේ පින්වතුනි. ඔබ නිවන් දකින්න ඕනද නැද්ද කියන එක කොරෝනාවට අදාළ කාරණාවක් නෙමෙයි. යම් හේතු රාශියක් ගැළපුණා නම් එහෙනම් එතනින් එහාට ඒ ඵලය උදා වෙනවා. යම් දවසක පින්වතුනි වෛරයෙන් ක්‍රෝධයෙන් තව කෙනෙක්ට හිංගි හිංසා කරන මානසිකත්වයක් යම් දවසක කෙනෙක් තුළ තිබ්බනම් ආන් ඒ කරගත්ත කර්මල විපාක ඵල දෙන පරිසරයේ සූදානම් වෙලා එනකොට කොරෝනා හැදෙන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි කරගත්ත දේවල් වල විපාක තමයි පින්න අපි මේ විඳින්නේ. හොඳ පැත්තටත් නරක පැත්තටත්. ඉතින් ඔබ හැමෝටම තේරෙන්න ඕනේ මේ දහම ඔබට අහන්න ලැබෙනවා කියලා කියන්නේ. ඔබේ හිත නිවෙන දහම ඔබට අහන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ කරගත් මහා අති දැවැන්ත පුණ්‍ය ශක්තියක් ඒ කියලා. හැබැයි ඒත් එක්ක මමතක කරන්න එපා මේ පින ඉවරන දවසට ඉවරනවා තමයි. ඊට කලින් කරගන්න දෙයක් තමයි. ඒ වගේම පින්වතුනි මමතක කරන්න නරකයි. මේ ආකාරයට පින ඵල දෙදී යනකොට යම් මොහොතක් යම් දවසක් එන්න පුළුවන්. ඔබ කරගත මොකක් හෝ පාප ශක්තියක් පාප කර්මයක ශක්තිය ඇවිල්ලා මේ සම්පූර්ණ නිවන් මගින් ඔබව එළිය රැදලා දාන. ඒක කොයි ආකාරයෙන් කොයි විදිහට එයිද කියලා අපිට කියන්න බෑ. ඒක සමහරට මේ දේශනාව විවරන්න කලින් වෙන්න පුළුවන් දෙයක්. අද දවසේ විවරන්න කලින් වෙන්න පුළුවන් දෙයක්. සමහරට හෙට ඔබට වෙන්න තියෙන දෙයක්. ඒ තරමට තේහෙනුනේ මේ ජීවිතය අවිනිශ්චිතයි. හිතක් හිතක් ගානේ උදා වෙලා වැය වෙලා යන්නේ විපාක ශක්තියෙන් නම් මේ මොහොතේ උදා වෙච්ච හිත හැරෙන්න පින්නතුනි ඊළඟට එන්න තියෙන හිත ගැනවත් ඔබට කොහොමද විශ්වාසයක් තියන්න පුළුවන්? ඒ හිත ඔය කය ඇතුලේ උදා වෙයිද නැද්ද කියලාවත් ඔබට විශ්වාස කරන්න බෑ. ඒ තරමට අවිනිශ්චිත ජීවිතයක් ගත කරන අපි කොහොමද පින්නතුනි හෙටක් අනිද්දාවක් ගැන බලාපොරොත්තු තියන්නේ? කොහොමද පින්නතුනි අනිවාර්යෙන් මෛත්‍රී බුද්ධ ශාසනයෙන් මං ගොඩ යනවා කියලා අදිෂ්ඨාන තියාගෙන කටයුතු කරන්න. එහෙම කරන්න බෑ පින්වතුනි. ඒ තරමට මේ කර්ම ප්‍රවාහයට අපි අහුවෙලා ඉන්න. අපිට නිකන් හිතනවා විතරයි අපි අපේ ජීවිත පාලනය කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන් මායාවක්. ඒක නිකන් හිතලුවක් විතරයි. ඔබ හිතාගෙන කිසිම දෙයක් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම පින්වතුනි කරගත කර්මවල විපාක. මෙන්න මේ කරුණ අපි තේරුම් ගන්න උත්සාහ ගමු. මේ හැම දේශනාවක් තුළම පින්වතුනි පොඩ පොඩ හරි අපි මේ කරුණ තේරුම් ගන්න උත්සාහයක් දරමු. එතකොට අපේ ජීවිත මොනතරම් මේ සංසාරය අනාථයිද කියන කාරණාවට වැටෙහෙන්න පින්වතුනි ওই ජීවිතෙන් කරගන්න ඕන එකම දේ ඔබට මනාලෙස අවබෝධ වේවි. ඇත්තට මගේ ජීවිතේ මට අවබෝධය ලබන්න කීප කාලය ගොඩක් වැඩි. අවුරුදු 28ක් මම ප්‍රමාද වුණා පින්වතුනි ඒ තීරණය ගන්න මගේ ජීවිතෙන්. ඔබ තාමත් ප්‍රමාදයිද? දැන් ඔබේ ප්‍රමාදය අවුරුදු කීයද? 20 ගණන් වලින්ද? 30 ගණන් වලින්ද? 40 50 ගණන් වලින්ද පිළිඳඹද ගණන් කරන්නේ? මේ කරුණ සියල්ලක්ම පින්වතුනි හොඳට විමසලා බලන්න. මේ හැම වචනයක් තුළම පින්වතුනි ඔබ ගැන තියෙන අනුකම්පාවක්. වාක්‍යයක් වාක්‍යයක් ගානේ පින්වතුනි මේ හිතෙන් නැගෙන්නේ ඔබ ගැන අනුකම්පාවෙන්. ඔබට කොහොම හරි මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න ඕන කියන චේතනාවත් එක්ක නැගෙන වචන. එනිසා හොඳට සවන් යොමු කරගෙන මේ වහන්න. ඒකයි කියන්නේ වෙන දේවල් වලට ඔබ අවධානය යොමු කරන්න එපා කියලා. මොකද මේ වෙලාවේ පින්වතුනි මේ කියන වචන ටික හැරෙන්න ඔබට වටින් පිටෙන් ඇහෙන අනික් හැම දෙයක්ම මොහොතක් කල්පනා කරලා බලන්න. මං නිහඬ වෙන්නම් මොහොතකට. මේ කියන වචන ටික හැරෙන්න අනික් ඔබට වටින් පිටෙන් ඇහෙන අනික් හැම දෙයක්ම පින්වතුනි ඔබව ලෝකයට ඇදලා දානේ වනේ නේද කියලා. දැන් අහලා බලන්න. මොකද ඔබට හිතෙන්නේ? පැත්තකින් ඔබේ යාළුවෙක් කතා කරනවා. පැත්තකින් ටීවී එකේ ශබ්ද. එළියේ මිනිස්සු කෑකෝ ගහනවා. සමහර කඩපිලේ වෙළෙන්දෝ එන්න එන්න ලාබයි මේක ගන්න කියනවා. බස් එකේ නම් යන්නේ පින්නතනේ බස් එකේ සින්දුවක් දාගෙන යනවා. ගහක ඉන්න කුරුල්ලෙක් කීචි පීචි ගහනවා. ඔය හැම එකක් තුලම පින්වතුනි ඔබව ලෝකෙට ඇදලා දාන්න අවශ්‍ය කරන පරිසරය ඔය හැදිලා ඇවිල්ලා තියෙනවා. ලෝකේ දේවල් නහන්න දෙයක් නැහැ. ලෝකේ දේවල් ඔබව ලෝකෙන් එළියට යවන්න ඉඩ තියන්නේ නැහැ. ලෝකේ දේවල් තියෙන්නේ ඔබ ලෝකෙ තුල තියාගන්න. ලෝකෙ තුල තියෙන එකම එක දෙයක් තියෙනවා පින්වතුනි ඔබව ලෝකෙන් එතර කරන්න උදව් කරන. ඒ තමයි තථාගත දහම. තථාගත දහම ලෝකෙට අයිති. නමුත් ඒ දහමෙන් කරන්නේ ඔබව ලෝකෙන් එළියට යන්න උදව් කරන එක. හරියට රොකට් එක වගේ. රොකට් එකත් ලෝකෙට අයිති. හැබැයි රොකට් එකෙන් කරන්නේ ඔබව ලෝකෙන් එළියට යන්න උදව් කරන එක. ආන් ඒ වගේ. එච්චරයි පින්වතුනි අපිට තියෙන්නේ. ආන් ඒ කාරණා හොඳින් තේරුම් ගන්න. ඒකයි කියන්නේ. අනික හැම දෙයක්ම මේ වෙලාවේ අමතක කරලා දාන්න. මේකට අවධානය දෙන්න. ඒකයි නිරන්තරයෙන් මතක් කරන්නේ. ඔය අතේ තියෙන ෆෝන් එක පැත්තකින් තියන්න කියලා. සමහර අය මේ කියන කාරණා සැලකිල්ලට ගන්නවා. තවත් සමහර අය පින්වතුනි මේවා වැඩිය තකන්නේ නැහැ. වැඩිය කනකට ගන්නේ නැහැ. මං කියන්නේ ඒ පින්වතුන්ට බොහොම අනුකම්පාවෙන් ඔබ ඔය අවදානමකට ලක් කරන්නේ ඔබට ගැලවෙන්න තියෙන එකම චාන්ස් එක. ඔය උදා වෙච්ච හිත වැය වෙලා යයිද කියන එක විතරයි පින්වතුනි ඔබට විශ්වාසෙන් කියන්න පුළුවන්. ඔබ දන්නවනම් ඔබ මේ අහන්නේ මේ ජීවිතේ අන්තිමට අහන්න තියෙන දේශනාව කියලා. දැන් මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබ මේ දේශනාව අහන විදිය හරිද කියලා. යම් දවසක් එනවද නැද්ද ඔබ අහන දේශනාව මේ ජීවිතේ අහන අන්තිම දේශනාව ගැන? එහෙනම් මේ ඔබ අහන්නේ ආන්ගේ දේශනාව නම් ඔබ ඒ දේශනාව අහන්න සූදානම් වෙන විදිහටද දැන් මේ දේශනාව අහන්න ලෑස්තිලා ඉන්නේ? දොස් කියනවා එහෙම නෙමෙයි. මතක් කරලා දෙන එකයි මේ කරන්නේ. ඔබේ හෙවණැල්ල වගේ පින්වතුනි මාරයා ඉන්නවා. ඔබට අපිව මුණ ගැහෙන සතියකට සැරයක්. ඒකත් රූප පෙට්ටියක් තුලේ. හැබැයි පින්වතුනි මාරයා ඔබත් එක්ක හෙවණැල්ල වගේ ඉන්නවා. කොයි වෙලාවේද වරදින්නේ දන්නේ නැහැ. චුට්ටක් පයලිස් වුණා නම් මාරයාගේ ග්‍රහණයට. පොඩ්ඩක් ඉස්මොල්ල ගියා නම් මාරයාගේ ග්‍රහණයට. පොඩ්ඩක් කැම බීම පිරුණලා තිබ්බනම් මාරයාගේ ග්‍රහණයට. ඇහැටවත් පේන්නේ නැති පුංචි වෛරස් එකක් එක හුස්මකින් ඇතුළට ගියා නම් මාරයාගේ ග්‍රහණයට. ඔබව මාරයාගේ ග්‍රහණයට ගන්න තරම් දේවල් වලින් 0.01ක් තරම්වත් දේවල් නැහැ පින්තුනි. ඔබ අපේ ග්‍රහණයට ගන්න පුළුවන් දේවල්. ඒ තරම් මේ ලෝකය හරි බලවත්. ඒක ඇති. ඒකයි මේ තරම් පින්තුන ඔබ උනන්දු කරවන. ඒකයි මේ තරම් අනුකම්පාවෙන් ඔබට කියන්නේ. ලෝකෙන් ඔබ ඇදලා ගන්න උත්සාහ කරද්දී තේරුණේ අපි ඔබ ලෝකෙන් එලියට ඇදලා ගන්න උත්සාහ කරනවා. ඔබ කොයි පැත්තේද අඩිය තියන්න ලෑස්ති පිට ඉන්නේ කියලා ඔබම තීරණය කරලා බලන්න. මතක තියාගන්න මං අත දික් කරාට මදි. ඔබ අත දික් කරලා තින්නේ නැත්තම් මට ඔබ යතින් ඇදගෙන ඇදලා මේ පැත්තට අදින්න බෑ. සාමාන්‍ය පින්තුනේ අත් දෙකම මායාවක පැත්තට දික් කරගෙනයි මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. අඩුම තරමේ එක අතක් හරි මගේ පැත්තට දික් කරන්නේ නැත්තම් ඔබ මං ඔබට කොච්චරක් දික් කරත් ඔබ මේ පැත්තට ඇදලා දාන්න බෑ. ඒ නිසා ඔබට තියෙන්න ඕනේ පින්තුනේ මෙතනින් අයින් වෙන්න, මේකෙන් ගොඩ යන්න දැඩි උනන්දුවක්. ආන්ගේ උනන්දුව හොඳට හිතට ගන්න. හොඳ අදිෂ්ඨානයක් හිතට ගන්න. ඒකයි මම ඔබට ගිය සතියේ මතක් කරේ පටන් ගන්නකොටම. ඔබ තනි වෙන්න අපි ඔබට ඉන්නවා. හැබැයි අපි ඔබට හිටියා කියලා පින්වතනේ මුකුත් වෙන්නේ නැහැ ඔබ උත්සාහ කරේ නැත්තම්. එනිසා අදත් ඔබ මේ සතිය මුළුල්ලේ කරගත්ත ඒ හැම පිනක්ම නැවත නැවත හිතට නගාගෙන ඒ හැම පිනක්ම කරගත්තේ මේ නිවන කොහොම හරි අවබෝධ කරගන්නවා කියන කාරණාව හොඳට සිහිපත් කරගෙන හැමදාමත් පින් ඔබ පින් කරද්දී එහෙමම කරන්නේ. ඔබ දන්න ඕනේ සතියකට වරක් ඔබට මේ දේශනාව අහන්න ලැබෙනවමයි කියලා. අඩුම තරමේ සතියකට වරක් විවිධ දේශනා යනවා ආරාමයේ. ප්‍රායෝගික නිවන් මාර්ග කියලා වැඩසටහනක් යනවා. යතිවර යාත්‍රාව කියලා දොඩංගල හඳුරන් වහන්සේගේ දේශනාව වැඩසටහනක් යනවා. තරුණ පිරිසට තරුණ සිත කියලා අපේ පොල්ගහ වස්සක දම් හඳුරන් වහන්සේගේ වැඩසටහනක් යනවා. ආදි වශයෙන් පින්වතුනි. ඒ වගේම සති අනෙක් දවස්වල පෙර කරන ලද දේශනා, පටිගත කරන ලද දේශනා යනවා. සමහර මේ හැම දේශනාවක්ම අහන ඔබට වෙලාවක් නැතුව ඇති. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද සාධාරණයි. සාධාරණ කාරණාවක් එක ජීවත් වෙනකොට විවිධ යුතුයකම් වක්කින් තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ 24 වෙනි දවස් 7ම පින්වතුනි දාන්න බෑනේ නිවන වෙනුමේ. ඒක ඔබට කරන්න බැරි දෙයක්. ඒක අපි පිළිගන්න ලෑස්ති. ඒ නිසා සමහරවිට ඔබ සතියකට සැරයක් වෙන්නේ නැති මේ දේශනාව කරන. සමහර සති දෙකකට සැරයක් වෙන්නේ නැති ඔබට වෙලාව හම්බෙන දේශනාවක. ඒකන ඔබ එක දේශනාවක් හැර දේශනාවක් තමයි ඔබ අහන්නේ. සමහරට මම මෙහෙම කිව්වම ගිය සති දේශනාවේ මෙන්න මෙහෙම සඳහන් කරා කියලා සමහරට ඔබට ඒක හරි අලුත් ඇති. මොකද ඔබට ගිය සති දේශනාව අහන්න වෙලාවක් තිබුණේ නැහැ. ආපහු ගිහිල්ලා අහන්න වෙලාවකුත් නැහැ. දැන් මේ අහන එක තමයි. එහෙම තමයි හැටි. දැන් මේ 40 ගණන් මං හිතන්නේ මේ දේශනාව යන්නේ. එහෙනම් මේ 40 ගණන් වෙන සමාහට ඔබ 20 ගණන් අහලා තියෙනවා. මොකද සතියක් කර සතියක් තමයි දේශනාවක් අහන්න හම්බෙන්නේ. අනෙක් දවස්වල වැඩ, රාජකාරී, දරුපවුල නඩත්තු කරන්න හම්බ කරන්න ඕනේ. ඔබ ලංකාව දාලා රට ගියේ බනහන්න නෙමෙයිනේ. රාජකාරී කරන. ඒ රාජකාරී කරන තැන තියෙන සතිය සති දෙකකට සැරයක් තමයි සෙනසුරාදාව කිරිදාවක් නිවාඩු දෙන්නේ. ආන් එදාට විතරයි දේශනාව අහන්න හම්බෙන්නේ. සමහර එදාට විතරයි ඔබට ඉන්ටර්නෙට් හම්බෙන තැනකට ඔබට යන්න පුළුවන් වෙන්නේ. ආන් එදාට විතරයි දේශනාව කරන්න හම්බෙන්නේ. ඒකයි අපි කරගත්ත පුණ්‍ය ශක්තිය අනුව තමයි අපිට නිවන හම්බෙන්නේ. බිඳුවෙන් බිඳුව හොයවා අපිට නිවන හම්බෙන්නේ අපි කරගත්ත තරමට තමයි. කනස්සල්ලටපත් වෙන නෙමෙයි තියෙන්නේ. අනේ ඉතින් අපි කරගෙන නැහැනේ. දැන් ඉතින් මොකද කරන්න අපිට මේක කරගන්න බැහැනේ. එහෙම හිතන්න හොඳ නැහැ. කොතනින් පටන් ගත්තත් යන්නයි තියෙන ඉදිරියට. මම ඔබට මේ පෙන්වලා දෙන්නේ මතක් කරලා දෙන්නේ ඔබ හැමෝටම පින්තුනි පින පෑදිලායි තියෙන්නේ. නැත්තම් සති දෙකකට සැරයක් නෙමෙයි පින්තුනි ජීවිතේට සැරයක්වත් මේ වගේ දේශනාවක් අහන්න හම්බෙන්නේ නැහැ. ඒ මම මෙහෙම කියන්නේ මන් දේශනා කරන නිසා එහෙම නෙමෙයි. මේ දේශනා කරන දේශනාව පින්වතුනි සදාගතයන් වහන්සේගේ දේශනාවක් නිසා. අපි හොඳ ආකාරයෙන් පින්වතුනි අවබෝධ කරගෙන ඉන්නේ. සදාගතයන් වහන්සේ නිවන උදෙසා යමක් දේශනා කරා. ආන් ඒ දේශනාව අපි අවබෝධ කරගෙන අපිට මේ දේශනා කරන වැඩපිළිවෙල තුළ තමයි මේ කටයුතු කරන්නේ. ආන් ඒ නිසයි මේ කියන්නේ. ඒ දේශනාව වෙන කොයි හරි දේශනාව වෙනවනම් ඒක හරි ගමක් නැහැ පින්වතුනි. මේ ආරාමයේ දේශනාවක් වෙන්න ඕනේ නැහැ. කොහේ හරි පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශිත රාග ද්වේෂක්කේ මෝහක්කේ වෙන දේශනාවක් ඔබට අහන්න ලැබෙනවා නම් ආන් ඒ දේශනාව අහගන්න ඔබ කරගත්ත පින මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් පින පෑදිලායි තියෙන්නේ. ආන් ඒ පෑදිච්ච පින ගැන විශ්වාස කළා ඉදිරියට අපි යන්න. හොඳයි. එහෙමනම් අදත් අපි සුබුරුදු පරිද්දෙන් තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා දෙවියන්ට මළගිය ඥාතීන්ට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගෙන සාරිපවාද කමා කරගෙන එකම එක අදිෂ්ඨානයක් හිතේ තියාගෙන කොහොම හරි මම මේ නිවන කරගන්නවා කියලා. ඒ වගේම මම විතරක් නෙමේ පින්වතුනි මේ ලෝකයේ සියලුම සත්වයින්ට කොහොම හරි තම තමන් කරගත්ත පුණ්‍ය ශක්තිය නිවන උදසාම හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි අදිෂ්ඨාන තියලා අද දේශනාව අපි ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එහෙමනම් පින්වතුන් සියලු දෙනාම තිසරණේ සත්‍ය පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා මා කීවයින් පසු මේ ආකාරයට කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත. හොඳයි. එහෙනම් පින්තුනි අපි දැන් දසදහසක් ලෝක ධාතුක වැඩ වාසය කරන තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති බලාපොරොත්තුවක් තියෙන යම්තාක් දිව්‍යක් බ්‍රහ්මාදීන් පිරිසක් ඇත්නම් ඒ සිළු දෙනාට මේ ස්ථානයේ එන්න කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්තුනි මේ අනාදිමත් සංසාරේ කාපු ගමන තුල අපිත් එක්ක විවිධාකාරයෙන් සහසම්බන්ධලා කටයුතු කරගෙන අපි යම් පිරිසක් ඇති. ඒ සිළු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි මේ ආපු සංසාර ගමන තුළ අපේ අතින් විවිධායුරෙන් හිඟි හිංසාවලට ලක් වෙච්ච, අවඩ අසාධාරණයට ලක් වෙච්ච, කරදර හිරියර බාධක වලට ලක් වෙච්ච යම් පිරිසක් ඇති. අද ඒ පිරිස අපිත් එක්ක තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පසු වෙනවා වෙන්නටත් ඇති පින්වතුනි. එදා අපේ අතින් වෙච්ච ඒ වැරදි අද බොහොම නිහතමානීව පිළි අරගෙන, එදා අපේ අතින් වෙච්ච ඒ වැරදි වලට වන්දියක් ගෙවන්න බලාපොරොත්තුෙන් යුක්තව මේ ලෝකේ යම් දානයක් ඇත්නම් ඒ සියලු දානයන් අතර අග්‍රශ්‍රේෂ්ඨ වෙච්ච දානේ ධර්ම දානේ බව සිහිපත් කරගෙන ආන් ඒ සියලු දෙනාටම පින්වතුනි තමන් වෙච්ච ණයෙන් නිදහස් වෙන්නට මේ ධර්ම දානේ දන් දෙනවා කියන අදහසින් යුක්තව අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවෙන් ඒ සියලු දෙනාටම එදා කරපු අවැඩ අසාධාරණයට අද අප්‍රමාණ යහපතක් කරනවා කියලා හිතාගෙන ඒ සියලුම දෙනාටත් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යම් පිරිසක් අභව්‍යගාමී වෙ ඉන්නවනම් එයින් අතමිදල සුගතිගාමී වෙන්නට කියලා අදිෂ්ඨාන තියලා, ඒ වගේම පිංගු සුගතිගාමීලා එන යම් තා පිරිසක් ඉන්නවනම් ඒ සෑම සුදෙනාටම මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධයට පත් වෙලා ඒ සෑම සිරු දෙනාටම මේ සංසාර ගමනෙන් එතර වෙලා සියලු දුක් කෙලවර කරගන්නට අවශ්‍ය කරන හේතු උපනිශ්‍රේ සකසෙත්වා කියන මහා මෙත්තා සාගත චේතනාව හිතේ තියාගෙන. හොඳයි පිංගුතුනි, එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන වෙලාව ඔබ සියලු දෙනාම සිතින් ඔය සියලු දෙනාම සිහිපත් කරගෙන අරමුණු කරගෙන මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. හොඳයි පින්වතුනි, ඒ වගේම අප සෑම සිදෙනම මේ මොහොතේ මේ අනාදිමත් සංසාර ගමනක් තුළ අසත්පුරුෂයන්ගේ ඇසුරට පත් වෙලා ඒ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට හසු වෙලා රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත් බරිත වෙලා තිබුණු කාලව අවිද්‍යාවෙන්, අන්ධකාරයෙන් සිත මුසපත් වෙලා මුලාවට පත් වෙලා තිබුණු කාලවල උත්තරීතර ආරයන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට දැනුවත් හෝ නොදැනුවත් හෝ වේවා සිදුවෙච්ච යම්තාක් අපවාදයක් උපවාදයක් ඇත්නම් ඒ ක්ෂමා කර ගැනීම සඳහා මම මේ කිනාකාරට මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මං එන ගමන තුළ මගේ සිත, කය, වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න, මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැනුවත් හෝ නොදැනුවත් හෝ ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා, වචන මාත්‍රයකින් හෝ වේවා, සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා, වරදක්, අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, කරදරයක්, හිරිහැරයක්, බාධකයක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් පමණකින් හෝ සිදුවී ඇත්නම් ඒ උත්තමයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණ අනුකම්පාවෙන් මා හට දස දහසක් වර, කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිරු දෙනාම ආරිපවාදයන් කමා කරගමු. ඒ වගේම පින්විතනි සියලු දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඉතර ගන්න මේ මත්තදායි කවදාකවත් තමන් ගැතින් ඒ ආකාරය ආරිපවාදෙන් සිදුවන්නට තමන් ඉඩ තියන්නේ නැහැ කියලා. අවසාන වශයෙන් ඔබ සෑම සිල් දෙනාම මේ මොහොතේ ඔබ කර කියාගත්ත යම් පුණ්‍ය කර්මයක් ඇත්නම් තමන්ගේ හිතට හොඳින් ප්‍රසාදය නැගිලාපු තුන්සිත පහදවාගෙන ඔබ කර කියාගත්ත යම් පුණ්‍ය කර්මයක් ඇත්නම් මේ මොහොතේ සිහිපත් කරගෙන එයින් නැගුණු පුණ්‍ය ගංගාව කුසල ගංගාවන්ගේ බලමහිමෙන් ඒ වගේ මේ සංසාරය පුරාවට ඔබ කර කියාගත යම් තර්පුණ්‍ය ශක්තියක් ඇත්නම් ඒ සියල්ලන්ගේම බලමහිමෙන් මේ සම්සභා මණ්ඩපයේ තුලදීම දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන් ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටයන් නම් පිරිසක් ඉන්නවා නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම මට සාක්ෂාත් වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා අපි සිල් දෙනාම දැන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. දේශනාව ආරම්භයේදීම අපට කියපු කාරණාව ගැන පින්විතනි ඔබ හොඳට සිහිර ගන්න. ඔබට මෙලහකට තේරෙන්න ඕනේ මේ කියවෙන කරුණ පින්විතනි ඔබේ පිනටමයි කියවෙන්නේ කියලා. ඔබ එවන ප්‍රශ්න ටික හැරෙනකොට කවදාකවත් මේ ධර්මාසනේ වාඩි වෙන්නේ අහවල් ටික කියනවා කියලා හැම නෙමෙයි. යම් නිවේදනයක් දෙන්න තියෙනවා නම් දේශනාවක අවසානයේ ඒ හැරෙනකොට අතට අරගෙන ඉන්න පින්විතනි ඔබ ඔබට විසඳ ගන්න අමාරු දහම් පැන සඳහන් කරලා තියෙන කොලයක් විතරයි. ඇත්තටම පින් අපිටත් හරි ආශ්චර්යයි කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. කවදාකවත් පින්දින මෙන්න මේ ටික කියන්න ඕනේ. මේ පින්වත් පිරිස මෙන්න මේ විදිහට උනන්දු කරවන්න ඕනේ, මේ විදිහට දිරිගන්වන්න ඕනේ. කාලයේ තියෙන වටිනාකම මතක් කරලා දෙන්න ඕනේ. ඔය එක දෙයක්වත් පින්දින කල් තියා හිතාගෙන නෙවෙයි, එහෙම නෙමෙයි. ඉස්සර නම් ඔබේ මූණ දිහා බැලුවහම ඔබට කියන්න අවශ්‍ය දේවල් ඇදිලෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් දැන් පින්දින කැමරා එකක් දිහා බලාගෙන මේ කතා කරන්නේ. කැමරකට කාලේ වටනාකම කියලා දෙන්න දෙයක් නැහැ නිතින්ද? කැමරකට කියලා දෙන්න දෙයක් නැහැ නිතින්ද? බුදු කෙනෙක් වටනාකම මොකද්ද කියලා? අප්‍රමාදී වෙන්න කියලා මේ කැමරකට කියලා වැඩක් නැහැ නේ. ඒත් කියවෙනවනේ. එහෙනම් කියන්න පිරිසක් ඉදිරියේ නැති කොටත් කියවෙනව නම් පින්වතුනි අනිවාර්යෙන් අපිට ඕක ඔබේම පුණ්‍ය ශක්තිය කියන කුලකේටම දාන්න සිද්ධ වෙනවද නැද්ද? මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කරපු ටික අනිවාර්යෙන් අහගන්න ඕන වෙච්ච කෙනෙක් අඩුම තරමේ එක්කෙනෙක් හරි අනිවාර්යෙන් පින්වතුන් හිටියා වෙන්නම ඕනේ. සමහර ඔබට දැනෙනවා ඇති දෙයි හාමුදුරනේ මට ඔන්න ওই ටික තමයි අහගන්න ඕනේ වුනේ කියලා. ඒ තමයි පින්වතුනි පුණ්‍ය ශක්තිය. මන් සමහරක් වෙලාවට අයි ගුරුහාඳුරන් වහන්සේ මොන හරි දහම් කරුණක් කිව්වහම පොඩ්ඩක් විවේකීව ගිහිල්ලා ඒක කල්පනා කරලා සමහරට වැලි මලුවට වඩිනවා ඒ ගැන හිතන්න. සමහර උන්වහන්සේ යමක් කියලා යනවා කෙටියෙන්, ඊට පස්සේ ඒ ගැන කල්පනා කරනවා මොකද්ද ඒ කිව්වේ කියලා. ඒකේ බරපතල තේරෙන්නේ පින්වතුනි ටිකක් වෙලා ගියාට පස්සේ. සමහර ඒවා එහෙම එකපාරට තේරෙන්නේ නැහැ. උන්නාසේ පොටක් පාදලා දීලා යනවා මෙන්න මේක දිගේ හිතන්න කියලා. ඒ උන්නාසට යම් විශ්වාසයක් ඇති, එහෙම කිව්වහම මට හිතාගන්න පුළුවන් ඇති කියලා. ඉතින් ටිකක් වෙලා හිතුවහම පින්නතුනේ උන්වහන්සේ අදහස් කරා ඇති මෙන්න මේක කියලා හිතෙනවා. උන්නාසේ අදහස් කරපු දේ මේ විදිහටම හිතෙනවා කියලා කියන්න මට ශක්තියක් නැහැ. නමුත් මෙන්න මේක වෙන්න ඇති අදහස් කරේ කියලා හිතෙනවා. හැබැයි ඒ ටික තේරෙනකොටත් පින්නතුනේ මට ඒ වෙලාවේ දැනෙනවා මේ මට හම්බෙලා ඉන්න ගුරුහාඳුරෝ මොනතරම් ප්‍රඥාවන්තයෙක්ද කියලා. මොනතරම් පරක් තෙරක් අවබෝධයක් තියෙන කෙනෙක්ද කියලා. මම මේ මගේ ගුරුවරයාගෙන නෙමෙයි පසසන්. එනිසා මට ඒකට කාගෙන්වත් අවසරයක් ගන්න ඕනේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා පසසන් කාවගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. අන් ඒ වගේ. ඒ වෙලාවට මම උන්වහන්සේ වැඩි ඉන්න කුටි දාපහ වඩිනවා. අනේ ගුරු හාමුදුරනේ. මට හිතා ගන්නවත් බෑ උන්වහන්සේ මට කියපු කාරණාව. මම ටිකක් වෙලා කල්පනා කරලා බැලුවට පස්සේ තමයි තේරුනේ ඒකේ බරපතලකම කොච්චරක්ද කියලා. උන්වහන්සේ මහ පුදුම ගුරුවරයෙක් නේ. කියලා කියද්දි පින්වතනේ උන්වහන්සේ මෙතුවක් කාලයක් මට අනිත් පැත්තට කියන්න එක මේක දෙයයි. අපේ ආන්දන්නේ උන්වහන්සේගේ පිනවය. මගේ විශේෂත්වයක් නෙමෙයි මේ තේ. ඔය උන්වහන්සේගේ පින. උන්වහන්සේගේ පිනටයි ඔය ටික උන්වහන්සේ ලහන්න හම්බුනේ. උන්වහන්සේගේ පිනටයි එතනින් එහාට උන්වහන්සේට ඔය ටික හිතුනේ. උන්වහන්සේගේ පිනටයි උන්වහන්සේ දැන් ඔය දුවගෙන මා ගාවට වැඩි. ඒ නිසා මෙන්න තව ටිකක් කියලා තව ටිකක් බෙදෙනවා. ඔන්නෝගත් ගිහිලා ඉතල බලන්න කියලා. ඉතින් මට එක විදිහකුයි ඔබට තව විදිහකුයි වෙන්න විදියක් නැහැ නේද ඉතින් උදේ. ඒකයි අපේ ආරාමයේ විශේෂත්වයන් මේක තමයි. මම නම් දකිනේ. අනෙක් තැන්වලත් මෙහෙමම ඇති. මට වෙන තැන්වල අත්දැකීම් නැහැ. මම දකින දේ තමයි පින්වතුනි අපේ ආරාමයේ අපේ ස්වාමින් වහන්සේලා අනගාරික මහතුරු මේ හැම කෙනෙක්ම මේ හැමෝටම ගුරුවරයෙක් ඉන්නවා. ඒ හැම තැනකම පින්වතුනි අපි හැම වෙලාවෙම අපිට ලැබෙන දේවල් ලැබෙන්නේ පින නිසා කියලා අපි හැම වෙලාවෙම එකිනෙකනට මතක් කරලා දෙනවා. ඒ නිසා මෙතන කෙනාලා විශේෂ නැහැ. අපේ ආරාමයේ පුද්ගලයෙකුට තැනක් දෙන්නේ නැහැ. අපේ ආරාමයේ අපි තැනක් දීලා තියෙන්නේ පුණ්‍ය ශක්තියට. ඒ නිසායි පින්වතුනි අපි හැම වෙලාවෙම තව තවත් පින් කරගන්න උනන්දු වෙන්නේ. ඉතින් අපි හරි වාසනාවන්තයි පින්වතුනි මොකද සියලු පුණ්‍ය කර්මයන් අතර අග්‍ර ශ්‍රේෂ්ඨ වෙච්ච පුණ්‍ය කර්මය නිරන්තරයෙන් කරගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තමයි මේ ලෝක සත්‍යයට නිවන ලබා දෙන්න අපි කරන වෑයම. මේ මහා සංඝරත්නයේ විදිහට පින්වතුනි ඒ පින්කෙද අස්වද්ද ගන්න හැම වෙලාවෙම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපේ ගුරුවරු පවා පින්නේ නිරන්තරයෙන් අපිට ඒ කාරණා මතක් කරලා දෙනවා. ගවදාක ගුරුහාඳුර ඒකට ක්‍රෙඩිට් එක ගන්නෙ නැහැ. අන්න ඒකයි මම දකින විශේෂත්වය උන්වහන්සේ. කොච්චර උත්සාහ කරත් උන්වහන්සේ කවදාකවත් කියන්නේ නැහැ. අවෝ මන් නිසා තමයි ඔබහන්ට ඒ ටික ලැබුණේ කියලා. කවදාකවත් මෙතුවක් කාලයක් උන්වහන්සේ එහෙම කියලා නැහැ. උන්වහන්සේ හැම වෙලාවකම පින්නේ ඒක අනිත් පැත්තට දානවා. ඒ උන්වහන්සේගේ නිහතමානීකම කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව. උන්වහන්සේගේ අවබෝධය. නියතමානිකමටත් කියන්න බුණානේ මනුස්සයෙක් නෑ නෑ ඉතින් ඔක ඉතින් මං කරපු දෙයක් නෙමෙයි ඉතින් ඒක ඉතින් වාගේ හොඳකම තමයි. නමුත් මම මේ පැත්ත නෙමෙයි දකින්නේ පින්වතුනි. මං දකින්නේ උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ අවබෝධයෙන්මයි ඒ කියන්නේ. මොකද උන්වහන්සේ නොකිය කියන්නේ පින්වතුනි ඔබ වහන්සේට පින තිබ්බ නැත්තම් ඔහොම නෙමෙයි ඔබ වහන්සේ ඔළුවෙන් හිටගෙන හිටියත් මට ඔබ වහන්සේට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔබ වහන්සේට පින තිබ්බ නැත්තම් මේ කියන එක වචනයක්වත් ඔබ වහන්සේට තේරෙන විදිහක් ඇත්තෙත් නැහැ. එහෙනම් මේ ටික අහගන්නත් මේ ටික තේරුම් ගන්නත් ඔය හැම දෙයකටම ඔබ වහන්සේ කරගත පුණ්‍ය ශක්තියම තමයි ඔබ වහන්සේට උපකාරී වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් මට එක විදිහකට ඔබට තව විදිහකුත් වෙන්න විදිහක් නැහැ. අනේකයි මම මේ කියන්නේ මේ ධර්මාසනයේ වාඩිලා ඉඳින ඔබට මේ දේශනා කරන්න හිතෙන දේවල්. මේ ඔක්කොම හිතෙන දේවල්. කල්තියා plan කරන් එනවා හැම නෙමෙයි. තවර කොහෙවත් short note එකක් දෙන්නේ නැහැ. මේ වටාතේ පිටිපස්ස ලියන් ඉන්නව නෙමෙයි පින්වතුනි මේ. මේ ඔක්කොම ඒ වෙලාවේ ඇදිලා එන දේවල්. අද මේ ධර්මදේශනාවේ ඔබට මම මොකද්ද කියන්න යන්නේ කියලා මම දැන් දන්නේ නැහැ. අහලා බලමු. මරත් කියන්නේ මේ ටික තමයි. අද මොනවද දන්නේ හඳුළු දේශනා කරන්නේ? දන්නේ නැහැ. අහලා බලමු කියලා ඔබත් කියන්නේ. මාත් කියන්නේ ඒකම තමයි පිළි. අහලා බලමු. මොන දේශනා කරයිද කියලා මම දන්නේ නැහැ. ප්‍රශ්න දෙකක් තියෙනවා. සමහර දවස්වල ප්‍රශ්න එකක්ව කතා කරන්නේ නැහැ නේද අපි? හැබැයි ප්‍රශ්න ටික මම කියවල වරිනවා. මොකද ඔබට තියෙන ප්‍රශ්න මට මෙතන ඉඳන් දැනගන්න එහෙම විශේෂ ඥානයක් මට නැහැ නේ පින්වතුනි. පරචිත්ත විඥාන ඥානයක් මට පහළ වෙලා නැහැ. දිබ්බ චක්කු දිබ්බ සෝත එහෙම ඒවා මට නැහැ. ඒ නිසා ඔබේ හිතේ තියෙන ප්‍රශ්නේ මට දැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔබේ ප්‍රශ්නේ කොලේක සඳහන් කරලා එවුවොත්. ඉතින් දේශනාවට වඩින්න කලින් ඒ කොලයක් මට ලැබෙනවා ඔබ ඒවල තියෙන ප්‍රශ්නත් එක්ක. ඒක සැරයක් දෙසරයක් කියව ගන්නවා. ඊට පස්සේ වැලිමනුවට පොඩ්ඩක් කරලා දේශනාවට කලින් ආරෙමයිති වඩන අදිස්ථානයක් තියෙනවා. ඒ ප්‍රශ්න අහලා තින්න පින්වතුන්ට එයාගේ හිත සැනසෙන පරිදි අවශ්‍ය කරන පිළිතුරක් දේශනාව තුළ නැගිලා ඒවා කියලා. ඒ වගේම එතන ඉඳන් මෙතෙන්ට වඩින කාලය තුරාවට අපිට මතක ඇති ආරාමයට ආපු ගීපු අය පින්වතුන් අපේ අනගාරික මහත්තයෙක් අනිවාර්යෙන් එනවා මුතු කුඩයක් ඉහෙලගෙන. අදටත් පින්වතුන් ඒවල වෙනසක් වෙලා නැහැ. ඒකයි මම කියන්නේ ඔබට පේන්න අපි පින් කරනවා නෙමෙයි පින්වතුන්. ඔබට ඔබ ඒක තේරුම් ගන්නවා. නැත්නම් ඔබට හිතන්න පුළුවන් මේ අපි එන කාලේ මේ දායකයොන්ට පේන්න හාමුදුරන් වහන්සේලා මුතු කුඩයට වඩම්මනවා ඇති නෑ පින්වතුනි. ඔබ ආව නැතා කියලා ඒ කිසිම දෙයක වෙනසක් වෙලා නැහැ. බලන්න අපේ අනගාරික මහත්තුරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය. පින් කරගන්නේ අය හරි දක්ෂයි. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. මේ ශාලාවට වඩින තැන පෑන් සූදානම් කරලා තියෙනවා. පාදෝවණය කරන්න. ඒ හැම දෙයක් මේ මහතුරු කරනවා පින්වතුනි. ඇවිල්ලා පාදෝවණය කළා. තුවායකින් පා පිසදාද ස්වාමීන් වහන්සේට වන්දනා කළා. උන්වහන්සේට ධර්මාසනයට වඩින්න පහසුකම් හදලා දීලා ඊළඟට උන්වහන්සේට වටාත් පූජා කළා. උණු පැන් කෝප්පයක් ළඟට ගෙනත් තියලා ඒ හැම දෙයක්ම පිළිඳින මෙතන තියෙනවා. ඔබට පේනවද නැද්ද මන් දන්නේ නැහැ. නමුත් තියෙනවා. මගේ එහා පැත්තේ තියෙන උණු පැන් කෝප්පය. මේ වටාත් මං ඇවිල්ලා අතට ගත්තේ නැහැ පින්වතුනි. මෙතන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඒක මගේ අතට දුන්නේ. ඒ වගේම මේ සැරසිලි ඒ හැම දෙයක්ම මොකද ඔබ ආව නැත. ඔබ ඉන්නවද නැද්ද කියන කතාවල් නෑ. ඒකයි පින් අපි පින් කරගන්නවට කාටවත් පේන්නේ එහෙම නෙමෙයි. ඒ නිසා ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අපි වැලිමලුව ඉඳන් මෛත්‍රී වඩලා ඒ වගේම පිළින එන ගමන දිගෙත් උඩහා ඉඳන් උඩ ඒ වැලිමලුව ඉඳන් පල්ලෙහා ධර්මශාලාව දක්වා මේ දේශනාව කරන තැනට අපි වඩින පාර දිගේ එන ගම ආරෙමෛත්‍රී වඩාගෙන ඔබට අනිවාර්යයෙන් මේක අවබෝධ වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා ඉතින් මෙතනට වඩින්. ඊට පස්සේ වැඩියට පස්සේ තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේගෙන් මේ ශ්‍රී සද්ධර්ම කාය දරා ගන්නට අවසර අරගෙන එදා කරා වගේම තමයි මෙන්න අදත්. තමයි ධර්මාසනාරූඪ වෙන්නේ. එතනින් හරියට මෙන්න කරන්න එක දෙයයි කට ඇරලා බලනවා මොන එළියට එයිද කියලා. ඔබට මේක අලුත් වගේ මටත් මේක අලුත්. ඒක තමයි පින්විතනේ මේ කරන ක්‍රමවේදය. ඒකයි මම කියන්නේ. මේ හැම දෙයක් තුනම පින්විතනේ මට පේන්න තියෙන එකම එක දෙයයි. ඔබ හරිම පුණ්‍යවන්තයි. සමහර කරුණු තියෙනවා පින්විතනේ. ඒවා සමහරක් විට භාවනා කරනකොට ඇදිලා ඉන්නේ නැහැ. එහෙම දේවල් ඕන තරම් තියෙනවා. මං තනියෙන් වැලිමලුවට වෙලා භාවනා කරා කියලා ඒවා එන්නේ නැහැ ඔළුවට. සමහරට තව ස්වාමීන් වහන්සේ නමකට හෝ වේවා අනගාරික මහත්තයෙක්ට හෝ වේවා දේශනාවක් කරද්දී යම් කරුණක් විස්තර විග්‍රහ කරලා දෙද්දී ඒව එන්නේ නැහැ. ඒව එන්නේ අනිවාර්යයෙන් මේ ධර්මාසනේ වඩනවාට පස්සේ තමයි. එහෙනම් අනිවාර්යෙන් පින්තුනේ ඒකට දායක වුණා නේද ඔබේ පින? සමහරවිට ඔබ මේ දේශනාව ලහන එක නැවතුවොත් මේ දේශනාවක් මේ තරම් සාරවත් වෙන්නේ නැති වෙයි පින්තුනේ. නව පිරිසක් අහන්න පින්වතුනේ. ඒ පිරිස එකතු වෙන්න එකතු වෙන්න. මොකද වෙන්නේ? ඒ හැම කෙනාගේම පුණ්‍ය ශක්තිය මෙතනට එකතු වෙනවා. ඒක සජීවීව වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ වෙලාවේ කවුරුත් මේක අහන්නේ නැහැ. මේ දේශනාව දැන් මේ මම දේශනා කරන වෙලාවේ මේක පටිගත කරන වෙලාවේ කවුරුත් අහන්නේ නැහැ. මේක පටිගත කළා. සමහර දවසක් දෙකක් පස්සේ තමයි මේ දේශනාව ඔබට විකාශනය වෙන්නේ. අන්න ඒ වෙලාවේ තමයි අහන්නේ. නමුත් ඒක ඒ වෙලාවේ අහන්නේ නම් පින්වතුනේ මේ වෙලාවේ දේශනාව වෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලාවේ එන්න ඕන විපාකේ මේ වෙලාවේ හැදෙන්න එපැයි. ඉතින් ඒ වෙලාවේ ඇහෙන්නේ ඔබේ පුණ්‍ය විපාකයට නම් මේ වෙලාවේ දේශනා වෙන්නේ වෙන කාගවත් පුණ්‍ය විපාකයකට වෙන්නේ බෑනේ. අහල පහල ඉන්න ගෙම්බොන්ගේ ගැරණියෝගේ පුණ්‍ය විපාකයකට වෙන්නේ බෑනේ පින්වතුනි. ඒකත් ඔබේ පුණ්‍ය විපාකයටම තමයි. එහෙනම් මේ දේශනා වෙන සමහර දේවල් පින්වතුනි මට ඇහෙද්දි මට හිතෙන ඔබ කොහෙන්දරම් පින්වන්තයිද කියලා. සහ මේ දේශනාව හරි අපිටත් පින්වතුනි හරිම වැදගත්. මොකද ඔබේ පුණ්‍ය ශක්තිය අපි පාවිච්චි කරනවා අපේ ධර්මාභෝධය වඩා ගන්න. ඒකයි මං කිව්වේ මං තනියෙන් වලිමල් වලට වැඩිලා මේ ටික මානසිකාරය කරා කියලා සමහරට මේ කරුණ මේ විදිහට මට වැටහෙන්නේ නැහැ. හැබැයි මෙතනට වාඩිලා ඇවිල්ලා දේශනා කරද්දී ඔබ සියලු දෙනාගේම පුණ්‍ය ශක්තිය එකතු පහදු වෙලා ඇවිල්ලා අන්න ඒ වෙලාවට නැගෙන දේ පින්වතුනේ මටත් හිතා ගන්න බෑ. ඒකයි ඔබ නිරන්තරයෙන්ම කියන්නේ පින් කරන්න කියලා. ඔබට හිතෙන සමාහලලට ඇයි මේ හැම දේශනාවකම පින් කරන්න කියනවා? මේ හාඳුනනම් පරණ රෙකෝඩ් එකක් දැම්මා වගේ කොයිලයි පින 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 ඊළඟ දේශනාවේ පින 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 උන්වහන්සේ දන්නේ එච්චරද මන්ද? කොයිලයි පින් කරන්න පින් කරන්න පින් කරන්න. නිවන කරන්න ඕන නැද්ද අපේ හාඳුනනේ කියලා ඔබට අහන්න හිතෙන සමාහලලට. පින්ගදී ඔබ සෝතාපන්න කරවන්නේ ඔබේ පින. ඔබ සකෘදාගාමී කරවන්නේ ඔබේ පින. ඔබ අනාගාමී කරවන්නේ ඔබේ පින පින්වතුනි. ඔබ අරිහත් කරවන්නේ ඔබේ පින. යම් දවසක ඔබ පසේ බුදු වුණොත් පින්වතුනි, ඒ පසේ බුද්ධත්වයට පත් කරන්නේ ඔබේ පින. මතක තියාගන්න ඔබ යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණොත් ඔබ ඒ තත්ත්වයට අරන් යන්නේ ඔබේ පුණ්‍ය ශක්තියම තමයි. කවුද කියන්නේ? මන් නෙමෙයි. මුළු ලෝම අතඹුලක්සේ දැනගත්ත සර්වඥ වූ තථාගතයන් වහන්සේ. ත්‍රිපිටකයේ තියෙනවා බින්නතුනේ. මං හදාහද කියනවා නෙමෙයි. ඒ සූත්‍රවල බින්නතුනේ උන්වහන්සේ සඳහන් කරනවා නිදිකණ්ඩ සූත්‍රය. උන්වහන්සේ බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මං දවසක ඔබට ඒකෙන් කොටසක් අරන් ඇවිල්ලා කියවන්න. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න. වචනට වචනේ මං කියවන්නම් පින්න ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න. ඒ නිදිකණ්ඩ සූත්‍රයේ අවසාන කොටසේ තියෙන බොහොම රමණීය කොටසක්. ඒකදී තමයි උන්වහන්සේ කාරණාව කියන්නේ. අෂ්ට සමාපatti, ත්‍රිවිද්‍යා, ෂඩ් අභිඥා ඔය සියල්ලක්ම වෙන්වතුනේ. ලැබෙන පුණ්‍ය ශක්තිය නිසායි කියලා උන්වහන්සේ බොහොම පැහැදිලිව පින්නේ දේශනා කරනවා. ඒකට හේතුව පින්නදනේ මේ අපිට ඇහැට පේන තියෙන තනිකර විපාක. අන දැන් අපි ටිකක් ගැඹුරු පැත්තකට යනවා එක පාට. සීට් බෙල්ට් එක තද කරගන්න. හොඳට හයියෙන් අල්ලගන්න. කොහෙන් ගැලවරයි දන්නේ නැහැ. මොකද මංවත් මේ දේශනාව මීට කලින් අහලා නැහැ. ඒකයි සමහර දේශනා මම්ම පිඟුදින ආපෞසරයක් අහන්නේ. රෙකෝඩ් එක අරගෙන. මටම හිතෙනවා දේශනාව විනුවාට පස්සේ ඒක නම් ෂෝක් දේශනාවක් කියලා. මොකද මමත් මෙතන වාඩි වෙන්නේ පිඟුදින අද මොනා කියවේ දන්නේ නැහැ කියලා හිතාගෙන. එහෙනම් මේ හැමතැනම පිටින් අපිට පේන්න තියෙන විපාක. මේ ඇහැට පේන හැම රූපයක්ම විපාකයක්. කනට ඇහෙන හැම ශබ්දයක්ම විපාකයක් වෙනවා. නහයට දැනෙන හැම ගන්ධයක්ම විපාකයක්. කායට දැනෙන හැම ස්පර්ශයක්ම විපාකයක්. දිවට දැනෙන හැම රසයක්ම විපාකයක්. ඒ වගේම තමයි මනට එන හැම ධම්මයක්ම විපාකයක්. විශේෂයෙන් අර අන්තිම එක හරි වැදගත් නැද්ද කියලා කල්පනා කරලා බලන්න. අනික් ඒවා විපාක වගේ දැනුනොත් ඔබට අන්තිම එක නිකන් එහෙම නෙමෙයි වගේ දැනෙනව නේද? ඉතින් මමනේ හිතන්නේ. ඒක කොහොමද විපාකයක් කියන්නේ මං හිතනවනම්. මට හිතනවා මට යන්න ඕනේ කියලා. නැත්නම් මං හිතනවා මම යන්න ඕනේ, ගෙදර යන්න ඕනේ කියලා. ඒක කොහොමද විපාකයක් වෙන්නේ? කියලා ඔබට හිතෙන්න පුළුවන් පිටින්. මට හිතනවා මට බණ කියන්න ඕනේ කියලා. මට බණ අහන්න ඕනේ කියලා. කොහොමද ඒක විපාකයක් වෙන්නේ? ඒක කර්මයක් නෙමෙයිද? ඔබට ඔහම හිතෙන්න පුළුවන්. එතකොට පින්විතනේ අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෝකයේ පින්විතනේ තියෙන තරමක් තියෙන විපාක. මුළු ලෝකෙම හැදිලා තියෙන විපාක වලින් පින්විතනේ. මේ ලෝකේ එකම එක දෙයයි තියෙන්නේ කර්මයකින් සිද්ධ වෙන්නේ. කර්මයකින් සිද්ධ වෙන එකම එක දේ තමයි දුක ජනිත කරන එක. වෙන මුකුත් කර්ම වලින් සිද්ධ කරන්නේ නැහැ. පුණ්‍ය කර්මයක් වේවා, පාප කර්මයක් වේවා, ආනිංජාදි කර්මයක් වේවා. ඔන්නයි කර්ම තුන් જાතියක් නෙතින්. ඔන්නෝ හැම කර්මයකින්ම පින්වතුනේ කරන්නේ දුක ජනිත කරන එක. ඒකෙන් කියන්නේ පින් කරාම දුක් විඳින සිද්ධ වෙනවා කියන කාරණාව නෙමෙයි. මේවා හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනේ. ඒයි මේවා ඒකයි මේවා බොහොම හිමින් සැරේ අපි අවබෝධ කරගන්න ඕන දේවල්. එක පාට මේ ඔක්කොම බදා ගන්න හදන්න එපා. පොඩ පොඩ කාරණාවෙන් කාරණාව තේරුම් ගන්න. සමහර පින්වතුනේ මේ ටිකක් ඔබට අහද්දි ප්‍රශ්න කෝටියක් ඔබේ ඔළුවට එයි. හරියට මම දැන් කියපු ප්‍රශ්නේ වගේ. ඉතින් හැම කර්මයකින් නම් දුක නම් එන්නේ එහෙනම් පින් කරාම දුක් විඳින සිද්ධ වෙනවාද අපේ හාමුදුරනේ. කෙබර ටක් ගාලා ඔළුවට එන්න පුළුවන්. එයි මං කියන්නේ එකපාරට ඔබ නිශ්චයයටපත් වෙන්න එපා. එහෙනම් ඔන්න ඕකනේ කියන්නේ පින් කළා වැඩක් නැහැ නේ කියලා. එහෙම කියන්න එපා පින්. දැන් මේ චුට්ටර කලින් මම මොකද්ද කිව්වේ? තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා. තථාගතත්වයට පත් වෙන්නත් පුළුවන් වෙන්නේ පින නිසා කියලා. ඉතින් තථාගතත්වය කියලා කියන්නේ දුකටද? අනේකයි කියන්නේ පින්. මේ ඔක්කොම පොඩ පොඩ අපි තේරුම් ගන්න ඕනේ. චුට්ට චුට්ට කම. බත් පිඟාන බෙදාගත්තට පස්සේ ඔක්කොම එකතු කරලා පින් කටැල්ලක් පිඟාන අනිත් පැත්තට හරවන්නේ නැහැ. ඔක්කොම ටික එකපාරට කට යන බට යන කියලා එහෙම කරන්නේ නැහැ. කටෙන් කට අනාන පොඩ පොඩ වෑංජනයි බතුයි පොඩ පොඩ එකතු කර කර පොඩි කටවල් හදාද ඔබට දරන්න පුළුවන් කටට ගන්න පුළුවන් කටවල් කර තමයි මේ බත් පිඟාන ඉවර කරන්නේ. ආන් ඒ ආකාරයට තමයි පින්දුනේ මේ කාරණාවත් කරගනවා. කරන්න පුළුවන් මට්ටමට යන්න ඉස්සරහට. වැඩිපුර කරන්න පුළුවන් අය වැඩිපුර කරන්න. අඩුවෙන් කරන්න සිද්ධ වෙන අය අඩුවෙන් කරන්න. තමන්ද කරන්න පුළුවන් මට්ටමේ තමන් කරන්නයි තියෙන්නේ බෙන්තන. ඒකයි කවදාකවත් ඔබට පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. ඒ කිව්වේ හිතන්න ඔබට හොඳට මග වඩා ගන්න කාලය තියෙනවා. දවසකට ඔබට පැය දෙකක් මග වඩා ගන්න කාලය තියෙනවා නම් බෙන්තන. එයින් පැය භාගයක් ඔබ ටීවී බලලා. තව පැය භාගයක් ඔබ යාළුවොත් එක්ක ෆෝන් එකේ කතා කර කර ඉඳලා. පැයක් මග වඩා ගන්න තියන්න එපා. මොකද එහෙම කරොත් ඔබට යම් දවසක පසුතැවෙන්න වෙනවා. ඔබ එදාට හිතයි අපරාධෙ මට පැය දෙකක් එදා මග වඩන්න පුළුවන්කම තිබ්බා. නමුත් මම මග වැඩි පැයයි. ඔන්න ඕක විතරක් තියාගන්න එපා පින්තුනි. හැබැයි ඔබට මග වඩන්න තියෙන්නේ පැයයි. ඒ නිසා ඔබ වඩන්නෙත් පැයයි. ඔබට කවදාකවත් පසුතැවෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔබ තියෙන කාලය උපරිමයෙන් ප්‍රයෝජනෙට ගත්තා. ඔබට තියෙන කාලේ උපරිම ප්‍රයෝජනෙට ගනිද්දි පින්තුනේ ඔබට තව කාලයේ මතුවෙවි මැවි මැවි ඒවි බලන්නකෝ කරලා මං කියන්නේ එහෙම වෙන්නේ නැද්ද කියලා. ඒකයි පින්නේ ඔබට හොඳ දෙයක් කරන්න අමුතුවෙන් ආයි විශේෂයෙන් කාලය හොයන්න මේ අවශ්‍ය. තියෙන කාලයේ උපරිම ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඔබ කරන දේ සාර්ථකයි නම් ඔබ කරන දේ යහපත පිණිස හේතු වෙනවා නම් එනම් පින්නේ ඔබට කාලේ මැවි මැවි එයි. ඒක තමයි මේ විශ්වයේ ක්‍රියාත්මක කරන ලෝකයේ සනාතනික දහම. ඔබ නිකමට හිතන්න මම උදාහරණයක් ඔබට ඒක ඔප්පු කරලා පෙන්නන්නම් පින්නතේ. හිතමු ඔබ රැකියාවක් කරන කෙනෙක්. අපි හිතමු ඔබ විදුලි කාර්මිකයෙක් කියලා. හැබැයි ඒ වගේම ඔබ චිත්‍ර අඳින්නත් දක්ෂයි. හැබැයි ඔබ රස්සාව කරන අතරේ තමයි මේ චිත්‍ර අඳින වැඩේ ඔබට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද දරු පවුලක් ඉන්නවා කන්න බොන්න දෙන්න ඕනේ. චිත්‍රයක් ඇඳලා ඒක කරන්න හම්බෙන්නේ නැති නිසා ඔබ රැකියාවට යනවා. ඉතින් සතියට පැය 40-50ක් වැඩ කරනවා. ඉතුරු කාලෙන් වෙලාවක් ඉතුරුනොත් ඔබේ හොබි එකක් විදිහට නැත්නම් විනෝදාංශයක් විදිහට ඔබ චිත්‍රයක් අඳිනවා. සමහරවිට සති දෙක තුනකට සැරයක් එකක් අඳින්නේ. හැබැයි පින්දනේ අඳින චිත්‍රය අඳින තියෙන වෙලාවට ඔබ වෙන වැඩවලට දාන්නේ නැහැ. ඒ වෙලාව හම්බෙන වෙලාවට. ඒකට කාලය හම්බෙන වෙලාවට පින්දනේ ඔබ සම්පූර්ණයෙන් චිත්‍රයට තමයි අවධානය යොමු කරන්නේ. කරලා ඔබ බොහෝම ලස්සන, ඉතාමත් රමණීය චිත්‍රයක් ඔබ අඳිනවා. ඕන්න ඔය චිත්‍රය පින්දනේ කෙනෙක් දකිනවා යම් දවසක. ඒකට සුදුසු කෙනා මැවිලා එනවා. යම් දවසක පින්දනේ ඔය චිත්‍රය දකින්න ඕන කෙනා දකිනවා. දැකලා ඔබට කියනවා ඔය හරි දක්ෂයන් චිත්‍ර අඳින්න. බැරිද තව චිත්‍රයක් මට ඇඳලා දෙන්න. මං කියන જાතිය ඔබ චිත්‍රයක් මට ඇඳලා දෙන්න. ඒකට ඔය ඉල්ලන ගාණක් මං දෙන්න. අන්න බින්දනේ ඔබට දැන් චිත්‍රය අඳින්නේ ඔබේ විනෝදාංශයකට මෙතුවක්කල් කරගෙන ආවේ. නමුත් දැන් කෙනෙක් ඔබට ආරාධනාවක් කරලා තියෙනවා මේ චිත්‍රයක් ඇඳලා දෙන්න. ඔබ ඉල්ලන ගාණක් දෙන්න කියලා. මොකද ඔබ චිත්‍ර අඳින්න හරි දක්ෂයි. කොහොමද දක්ෂ වුනේ? චිත්‍රය අඳින්න තිබ්බ කාලේ ඔබ චිත්‍රය අඳින්න පාවිච්චි කරපු නිසා. වෙනවැඩ කර කර හිටියේ නැහැ. දැන් මේ චිත්‍රය ඇඳලා දුන්නාට පස්සේ පින්තුනේ ඒකට යා මුදලක් ඔබට හම්බෙනවා. දැන් ඔන්න ඔබට මුදල් මේ පවුලට මුදල් එන නැත්නම් ආදායමක් එන අලුත් ක්‍රමෝපායක් හැදිලාවිල්ලා තියෙනවා. ඔබේ රැකියාව තමයි විදුලි කාර්මිකයෙක්. ඔබට ඒකෙන් තමයි දැනට ප්‍රධාන වශයෙන් ගෙදරට ආදායමක් ලැබෙන්නේ. නමුත් ඔබ චිත්‍රයක් ඇඳලා ඒකනොත් ඔබට කීයක් හරි හම්බුනා. ඔය අතර පින්වතුනි ඔබ චිත්‍ර අඳින්න හරි කැමති. එහෙනස ඔබ කල්පනා කරලා බලනවා. මට සති දෙක තුනකට සැරයක් චිත්‍රයක් අඳින්න නෙමෙයි. මම උත්සාහ කරනවා සති දෙකකට සැරයක් නැත්නම් සතියකට සැරයක් චිත්‍රයක් අඳින්න. මොකද අර දෙවෙනි ඇඳපු චිත්‍රය දකපු කෙනා එයාගේ යාළුවන්ටත් ගිහිල්ල එක පෙන්නවා. එයා දන්න කෙනාටත් පෙන්නවා. ඊට පස්සේ ඒ අය චිත්‍රය ඉල්ලනවා දැන්. එක චිත්‍රයයි ඇඳේ. ඒ ඇඳපු චිත්‍රයෙන් ඒක දැකපු අය පින්තුනේ දැන් තව 3-4 දෙනෙක් ඇවිල්ලා ඔබෙන් චිත්‍රය ඉල්ලනවා. දැන් මොකද කරන්නේ? අනිවාර්යෙන් සතියකට සැරයක් එකක් අඳින්න සිද්ධ වෙනවා. ඉතින් සමහරවිට ඔබ වැඩ කරන තැනින් නිවාඩු දාලා දැන් චිත්‍ර අඳිනවා. මොකද ඔබට ආදාය මාර්ගයක් දැන් ඉවර වෙලායි තියෙන්නේ. ඒ චිත්‍ර ඇඳගෙන යද්දී පින්තුනේ දැන් ඒවටත් ඔබට හොඳට යමක්කමක් හම්බ වෙනවා. මොකද ඔබ ඒවා බොහොම ලක්ෂණට බොහොම දක්ෂ ලෙස කරනවා. ඒවා ගොඩක් ඉහළ මිල ගණන් වලට දැන් විකිනෙන පටන් ගන්න තියෙනවා. ඔන්නඔහොම කාලයක් යද්දී පින්තුනේ ඔබ ඔබේ විවේක කාලයේදී ඔබ චිත්‍ර ඇඳලා හම්බ කරන මුදල ඔබ රැකියාව කරන කාලේ හම්බ කරන මුදලට සමාන වෙන දවසක් එනවද නැද්ද? අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? දැන් මම විවේක කාලයේ අඳින චිත්‍ර වලින් හම්බෙන මුදල මම පූර්ණ කාලීනව කරන මගේ රැකියාවෙන් හම්බෙන මුදලට සමානයි නම් ඉතින් මම මේ පූර්ණ කාලීනව කරන රැකියාව නවත්තලා දැම්ම නම් ඉවරයි. මෙතනින් ඉහළ මම දිගටම චිත්‍ර ඇඳනවා පූර්ණ කාලීනව මට මීට වඩා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා පින්වතුනි පොඩ පොඩ දැන් අර චිත්‍ර අඳින එකට කාලය වැඩි කරගෙන ගිහිල්ලා යම් දවසක් එනවා ඔබ අනික් රැකියාව නවත්තලා දාලා දැන් චිත්‍ර අඳින එකම ඔබේ රැකියාව වෙච්ච. මේ වගේ දේවල් ඔබේ ජීවිතේ වෙලා ඇති. මම නිකන් උදාහරණයක් දුන්නේ. විශේෂයෙන් අපේ කාන්තා පිරිස් සමහරට ඔබ රැකියාවක් කර කර හිටියේ. නමුත් ඔබ නිකන් ඉන්න ගමන් මැහුම් ගැතුම් වලට එහෙම ටිකක් දක්ෂයි. යම් දක්ෂතාවයක් තියෙනවා ඒ නිසා ඔබ ඒක කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කාලයක් යනකොට ඔබ ඒක කරන්න කැමති. ඒක බොහොම ඔබට විනෝදජනකයි. ලොකු ආශාවක් එනවා ඒ යමක් නිර්මාණය කරාම මිනිස්සු ඒක අගය කරද්දි. ඔබ ඒකට දක්ෂ නිසා තේඟුන ඔබ ඒකෙන් යමක් කමක් හරි හම්බ කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩ පොඩ ගිහිල්ලා දැන් මැහුම් ගැතුම් කරන වැඩේ වැඩිපුර කරලා රැකියාව කරන එක අඩුවෙන් කරන්න පටන් ගත්තා. ඒක part time කරා. මේක full time වුණා. ඔහොම ගිහිල්ලා යම් දවසක අරගෙන නැත්තුවා මේ විවේක කාලය කරපු දේ දැන් පූර්ණ කාලීනව කරන්න පටන් ගත්තා. ඔන්න ඔහොම තමයි තියෙන දේවල් සිද්ධ වෙන්නේ. මම මේ උදාහරණයක් ඔබට දෙන්නේ යම් කාරණාවක් තේරුම් කරලා දෙන්න. ඔබට මග වඩන්න හම්බෙන්නේ පැය දෙකයි නම් මුළු සතිය කරම පෙන්වතුනේ ඒ පැය දෙක හරියට කරන්න. පැය දෙක පැය 20ක් කරන්න දඟලන එක නෙමෙයි කරන්න ඕනේ. පැය දෙක හරියට කරන්න. ඒ පැය දෙක හරියට කරද්දි පෙන්වතුනේ යම් දවසක ඔබට පැය 20ක් හම්බෙයි. ඔබට මුළු සතියේම පැය 4යි නම් කරන්න හම්බෙන්නේ. ඒ පැය 4 හරියට කරන්න. සමහර ඔබට සඳුදර පැයක් හම්බෙනවා, අඟහරුවාදට වෙලාවක් හම්බෙන්නේ නැහැ, බදාදාට පැයක් හම්බෙනවා. පැය දෙකයි. බ්‍රහස්පතින්දර වෙලාවක් හම්බෙන්නේ නැහැ. සිකුරාදට පැය භාගයක් හම්බෙනවා. සෙනසුරාද කඩේ යන්න ඕනේ. ඒ වැඩ ටික කරගෙන යනවා. දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා. පන්ති අරන් යන්න ඕනේ. එහෙ මෙහෙ යන්න ඕනේ. ඊට පස්සේ ඉරිදර පැය භාගයක් හම්බෙනවා. ඔන්නඔහම මුළු සතියක් එකතු කරාම පින්දුන ඔබට පැය 4ක් හදා ගන්න පුළුවන්. ඕගොමයි පැය 4 ඔබ හරියට කරලා බලන්න. යම් දවසක ඔබට පැය 40ක් හම්බෙයි. හරිද? අපිට හම්බෙලා තියෙනවා වගේ. අද අපේ ආරාමයේ පින්දුනේ සියලුම ස්වාමින් වහන්සේලා සියලුම අනගාරික මහත්වරු අවම වශයෙන් වැලි මලුවට වැඩලා පැය 40ක් සතියකට. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් ලෝකේ රස්සාවක් කරනවා නම් ফুল ටයිම් ජොබ් එකක් කියලා කියන්නේ පැය 40ක රස්සාවක්. දවසකට පැයට ගන්න සතියට දවස් 5ක්. අඩුම තරමේ පැය 40ක් රස්සාවක් කරනවා. ඊට අමතරව ඕවර් ටයිම් කරනවා. සමහර වීකෙන්ඩ්ස් වැඩ කරනවා. ඒ වගේ අපේ ආරම්භ පින්වතුනි අද මේ වෙනකොට උන්වහන්සේලා ගිහි කාලේ තමන්ට හම්බෙච්ච කාලේ උපරිමයෙන් තමන්ගේ මග වඩා ගන්න යොදාගත්ත නිසා ඒ වගේම උන්වහන්සේලා පැවිදිච්ච මුල් කාලේ උන්වහන්සේලා තමන්ට හම්බෙච්ච කාලේ උපරිමයෙන් මග වඩා ගන්න යොදාගත්ත නිසා අද පින්වතුනි පැය 40ක් හැමෝම ස්වාමීන් වහන්සේලා ගුරු හාමුදුරන් වහන්සේගෙන් ඉඳගෙන අන්තිමට ආරාමයට ආපු අනගාරික මහත්තයා දක්වා මේ හැමෝම පින්වතුනි ආම වශයෙන් පැය 40ක් වැලිමලුවට වැඩලා නැත්නම් වැලිමලුවට ගිහිල්ලා තමන්ගේ භාවනාව කරගන්න වැඩසටහනක් අපේ ආරාමයේ සිද්ධ වෙනවා. ඒක අපේ අනගාරික මහතුරු විතරක් නෙවෙයි අපේ අනගාරිකා මහත්මීන් පවා ඒ වැඩපිළිවෙලේ යෙදෙලා ඉන්නවා. ඉතින් ඒ අනගාරිකාවන් බාර අපේ දොළංගොඩ හාමුදුරන් වහන්සේ, මෙත්තාරාම හාමුදුරන් වහන්සේලා ඒ කරුණ එකතු කරගෙන අදත් මට ගෙනත් දෙන්නවා. මෙන්න අනගාරික නෝනාලා මේ සතියේ භාවනා කරපු පැය ගන්න. ඒ හැම කෙනාම වගේ පින්වතුනි හැම කෙනාම ඇත්තටම පැය 40 පන්නලා තිබ්බා. ඒක තමයි පින්වතුනි අර තමන්ට තිබ්බ කාලය. උපරිමෙන් තමන් මග වඩා ගත්ත නිසා සමහරට එක පැයයි තිබ්බේ, සමහරට පැය දෙකයි, සමහරට පැය තුනයි නැත්නම් හතරයි. සමහරට පැය භාගයයි. තමන්ට තිබ්බ කාලේ උපරිමෙන් කරපු නිසා පොඩ පොඩ ක්‍රමක්‍රමෙන් පින්වතුනි ඒකට කාලේ වැඩි වෙනවා. එහෙනම් ඔබ ගිහිගෙදරත් කරන්න ඕන ඔන්නෝකම තමයි. ඒකයි මම කියන්නේ මට ක්‍රමයකයි ඔබට වෙන ක්‍රමයකයි කියලා එකක් නැහැ මේ ලෝකේ. හේතු අනුව නම් ඵල සැකසෙන්නේ කරන කෙනා වැඩගත්ද? කෙනා අනුව ඵල සැකසෙනවා කියලා එකක් නැහැ නේ පින්වතුනි. හේතු අනුවයි ඵල සැකසෙන්නේ. එහෙනම් කරන ඔබ යොදන හේතු ටික එකතු කරගන්න හේතු ටික තමයි වැදගත් වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේ ප්‍රායෝගිකව මේ වැඩ පිළිවෙල කරනවා නම් ඔබ කලබල වෙන්න යන්න එපා. ඉතින් ඔබ හදලට වගේ අපිට මග වඩා ගන්න වෙලාවක් නැහැ නේ අපේ හඳුරුනේ කියලා අපි ඔය එක්ස්කියුස් ඒවා කියන්න එපා. ඔබට කරන්න තියෙන ඔබට තියෙන කාලය හොඳට පාවිච්චි කරන්න. එතකොට පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඔබට මේ කියන දේවල් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව වෙනවා. ඒකයි මම කිව්වේ. දැන් ඔබට මම මේ කාරණාව කියාගෙන ආවේ. ඒ කියාගෙන යන කාරණා පින්වතුනි පොඩ පොඩ මේක තේරුම් ගන්න කියන කාරණා තමයි මම මතක් කරලා දෙන්නේ. එකපාරට මේක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. මම ඔබට කිව්වා පින්වතුනි මේ ලෝකේ තියෙන විපාක විතරයි. මේ ඇහැට පේන කනට ඇහෙන නාහිර දේවට දැනෙන කායට දැනෙන ඒ වගේම මනට හැඟෙන මේ හැම එකක්ම පින්වතුනි විපාකයක්. කර්මයෙන් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි දුක ජනිත කරන එක. සබදානෝ කර්ම જાති තුනක් තියෙනවා කියලා. කර්මය නැත්නම් අபிසංකාරය. ඒ දෙකම එකයි. පුණ්‍යාபிසංකාර, අපුණ්‍යාபிසංකාර, අනින්ජාபிසංකාර. ওই සංකාර තුනෙන්ම පින්තුනේ කරන්නේ දුක ජනිත කරන එක තමයි. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා මම ඔබට ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. කලබල වෙන්න එපා. යම් දේශනාවක් අපි කලින් සඳහන් කරලා තියෙනවා මේක. සමාන ගුරුහාඳුරුත් සඳහන් කරන්න අනිවාර්යෙන් සඳහන් කර ඇති දේශනාවක. පටිච්චසමුපාදයේ කියන ක්‍රියාවලියේ තියෙනතන දුක ඔබට පේන්න තියෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි පස්සපච්චය වේදනා කියන තැන එන දුක. තව එක තමයි භවපච්චය ජාති කියන තැන 11 මහා ගින්න හට ගන්න දුක. ඒකයි මම කියන්නේ මේ කතා කරන්නේ හැම කර්මයකින්ම සිද්ධ වෙන්නේ පින්වතුනි මේ වේදනාවෙන් එන දුක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. 11 මහා ගින්න උරුම කළා දෙන දුක හදන වැඩ පිළිවෙල තමයි පින්වතුනි හැම කර්මයකින්ම සිද්ධ කරන්නේ. අවාරාමයට ආපු කාලවලදී පවා ගුරුහාමුදුරන් වහන්සේ මේවා දේශනාවල සඳහන් කරාවට මතක ඇති. මතකද අංක 7 වගේ පරිත්සම්පාදයෙන්ද උඩින් ඇඳලා පෙන්නවා එයා 7 ඉලක්කමේ උඩ කොටසේ. අවිද්‍යාව නිසා තණ්හාවේ, තණ්හාව නිසා ඕනකම හැදෙන බව. ඒ ඕනකම කියන්නේ පෙලීමක්. දැන් මේ පෙලීම හටගත්තට පස්සේ මේ පෙලීමෙන් නිදහස් වෙන එතනින් එහාට අபிසංකාරයක් සිද්ධ වෙලා. අபிසංකාර පත්‍ය විඥාන නාම රූප ආදී වශයෙන් ගිහිල්ලා පින්වදින අන්තිමට 11 මහා ගින්නට වැටෙනවා. දැන් ආයෙත් මං කියන්නේ මේ කියන දේක ඔබට එකපාරට තේරෙන්නේ නැති වෙයි. සමහරට එකපාරට මතකත් නැති වෙයි. මේ පින්වතුන් කිසියම් කෙනෙක් කලබල වෙන්න එපා. එකක් නෑර පින්වතුනි ඔබට මතක් කරලා දෙන්නම් ඔබට ආයෙ පැහැදිලි කරලා දෙන්නම්. අපි හීන්සරේ යම් මේ ගමන කවුරුත් නිවන් කුලප්පු එහෙම හදාගන්න එපා. ඔය කුලප්පු හදාගත්තත් පින්වතුනි ආයෙ මෙල්ල කරන්න හම්බෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ඔබේ හිත කියද්දී දැන් ඔබේ හිත පින්වතුනි පැයට කිලෝමීටර් 100ක වේගෙන් ප්‍රශ්න අහන්න නැති. මොකද්ද මේ? මොකද්ද කොයි පච්චයද මේ? මොන පච්චයද මේ? මොන වේදනාවද මොන දුකද? කලබල වෙන්න එපා. කියනකන් ඉන්න. දැන් තමයි ඔබ ප්‍රශ්න ටයිප් කරන්න ඇති අපිට එවන් මේ දේශන වහන ගමන කලබල වෙන්න එපා. සාමාන්‍ය විදිහට අපි හැම වෙලාවෙම උත්සාහ කරන යම් ක්‍රමයක් තියෙනවා. මම තිබ්බ පුරුද්දක් එදා ඉඳන් යමක් පැහැදිලි කරන්න පටන් ගත්තට පස්සේ පින්වතුනි ඒ පැහැදිලි කරන කාරණාවේ කිසියම් නොතේරෙන තැනක් ඉතුරු කරන්නේ නැතිව යම් දෙයක් පැහැදිලි කරලා දීමේ හැකියාවක් සහ ඕනකමක් එදා ඉඳන් තිබ්බා. මට මතකයි මම විශ්වවිද්‍යාලය යන කාලේ අලුතෙන් එන බැචලර්ට උගන්වන්න මට පැවරිලා තිබ්බා. ඒ කියන්නේ අපේ ජූනියර්ස්ලාට උගන්වන්න මට පැවරිලා තිබ්බා අපි ඉගෙන ගත්ත විෂයන්. දැන් මම හැදෑරුවේ පරිගණක ඉංජිනේරු තාක්ෂණේ. ආගමේ විශේෂ ශාස්ත්‍රයේ විෂයමාලාව අලුතෙන් එන ශිෂ්‍යයන්ට උගන්වන්න කොටසක් මට පැවරිලා තිබ්බා. ඒ උගන්වන්න යනකොට පින්තනේ ගොඩක් දුරට ළමයි ප්‍රශ්න අහනවා. මොකද සමාජලාවට ඒගොල්ලෝ පන්තියේදී තමන්ගේ ඒ විෂය උගන්වපු ගුරුවරුන්ගෙන් අහසා දැනගෙන නමුත් තේරුම් නැති කොටස් ඒගොල්ලෝ අහන සූදානම්ෙන් ඉන්නේ. නමුත් ඒ වෙලාවට මම කියන්නේ පොඩ්ඩක් ඉන්න. පාඩම කරලා ඉවරනකන් ඉන්න. ඊට පස්සේ තියෙන ප්‍රශ්න අහන්න. ගොඩක් දුරට පින්තනේ පාඩම කරලා ඉවරනාට පස්සේ කාටවත් ප්‍රශ්න නෑ අහන්න. මොකද විවිධ උදාහරණ උපහරණ පාවිච්චි කරගෙන විවිධ විදිහට පේව පැහැදිලි කර කර බොහොම තර්කයට ගැළපෙන විදිහට තර්කයට ගෝචරන විදිහට කිසිම තැනක අඩුවක් පාඩුවක් ඉතුරු වෙන්නේ නැති වෙන්න සහ ඔබටම තේරෙන්න උත්තරේ එන්න රොළදුරට අපි උත්තර දෙනවා නෙමෙයි පිළිගන්න ඔබටම උත්තරේ එන්න අපි පරිසරය හදලා දෙනවා අන්න එහෙම ක්‍රමවේදයක් තුල තමයි පිළිගන්නේ අපි මේ ගමන යන්නේ ඒ නිසා කවුරුත්ම කලබල වෙන්න එපා ඔබට තියෙන පින් කරන්න ඒක මට කරන්න බෑ. ඔබ වෙනුවෙන්. ඔබ පින් කරන්න. ඔබට මේ ටික පැහැදිලි කරලා දෙන එක පිළිබඳව මම කරලා දෙන්නම්. සහ අපේ සංඝයා වහන්සේලා. අපි හැමෝම මං කියලා කියන්නේ අපි හැමෝම. හරි. එහෙනම් දැන් මොකද මේ කිව්වේ? මේ හැමදේම පින්තුන විපාකෙට සිද්ධ වෙන්නේ. ඇහැට රූපයක් පේනවා කියන එක විපාකයි කියලා අපි කොහොමද ඔප්පු කරගන්නේ? පින් විපාකයක තියෙන විශේෂත්වය තමයි ඔබට තේරෙනවා මේක විපාකයක් කියනක ඔබට කන්ට්‍රෝල් නැති බව ඔබට තේරෙනවනේ. දැන් ඔබ ඇවිදගෙන යන ගමන් පින්නේ කකුලේ ගලක් වදිනවා. ඔබ කියනවා මොකද? බලන්නකෝ ඉතින් මම කරගත කර්මයක්නේ. මේ කර්මික විපාකයක් නෙමෙයි කියලා ඔබ ඔය හැමෝම පිළිගන්නවා ඒක. ඔබ හොඳටම දන්නවනේ ඉතින් ඔබ දැනගෙන ඔය කකුල ඔකට ගැහුවේ නැති බව. එහෙනම් කකුල වැදුනා. කවුරුත් තුවාල කරගන්න කකුල වද්ද ගන්න නැහැනේ. ගලක එහෙනම් ඔබ විපාකයක්. එහෙනම් පින්විතනේ ඔබ දන්නවා මේ විපාක කියලා කියන්නේ අපි කවුරුත් කරන දේවල් නෙමෙයි. ඒවා සිද්ධ වෙන දේවල්. කරන දේවල් නෙමෙයි වෙන දේවල්. වෙන දේවල් කියන්නේ වෙනත් දේවල් නෙමෙයි. ඒවා සිද්ධ වෙනවා. සිද්ධ කරනව නෙමෙයි සිද්ධ වෙනවා. එහෙනම් කාගවත් පාලනයේ තියෙන ඒවා නෙමෙයි පින්විතනේ. දැන් බලන්න අපි ඇහැට රූපයක් පේන එකත් ඔය ආකාරයෙන්ද කියලා අපි හරියට පැහැදිලි කරගමු. ඔය ඇහැ ඇරිලා තියෙනවා නම් දැන් ඔබට මේ වෙලාවේ මොකද චෙක් කරගන්න පුළුවන් බින්ද ඇහැ ඇරිලා තියෙනවා නම් දැන් ඔබ බලන් ඉන්න ටීවී ස්ක්‍රීන් එක හරි කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි පින්වතුනේ මේ රූපේ පේනවා නම් නැත්නම් මේ රූපේ වැටිලා තියෙනවා නම් මොන జగතටද පුළුවන් පේන එක නවත්තන්න ඔබ කියයි මට ඇහැ වහගත්තාම හරිනේ අපේ හඳුන්නේ කියලා නෑ නෑ ඒක ගැන නෙමෙයි මේ කියන්නේ ඒක ගැන අපි මෙහෙම කියමු. ඇහැ වහලා නම් පුළුවන් නම් පෙන්ල බලන්න. ඇහැ වහලා අපි තුම ඔබට ඕනේ බලන්න. අපිට නැත්නම් ඔබට පේන්න ඕනේ. දැන් ඇහැ වහගන්න. දැන් පුළුවන් නම් පෙන්ල පෙන්වන්න මට. ඒක බෑනේ. එහෙනම් ඔබේ කැමැත්තට නෙමෙයි නේද පින්විතින් ඒක සිද්ධ වෙන්නේ. ඇහැ ඇරිලා තිබ්බොත්, රූපෙකුත් තිබ්බොත්, ඇහැ රූපයයි ගැටෙනවා කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. ගැටනවා කියලා කියන්නේ ආලෝකයේ හරහා මොකද මේ ඇහැ ඇවිල්ලා රූපේ ගැටෙනවා මේ දෙක එකට හැප්පෙනවා කියන එක නෙමෙයි කියන කාරණා අපිට පැහැදිලි මේ කියන්නේ ආලෝකයේ ඒ රූපේ වැදිලා ඇවිල්ලා ඔබේ ඇහැට ඇවිල්ලා වදිනවා ඊට පස්සේ ඒක දෘෂ්ටි විතානයට වැදිලා ස්නායු හරහා මොළයට ගිහිල්ලා ඒක උඩු යටක හරවල නැත්නම් උඩු කුරුව තියෙන එක නැත්නම් යටි කුරුව තියෙන එක උඩු අතට හරවල ඊට පස්සේ ඔබට පේනවා දැන් පේන්නේ ඔන්න ඔය කියන සිස්ටම් එක ඔය කියන සිස්ටම් එකේ තියෙන අංග ටික ඔක්කොම සක්‍රියයි නං ඔය හැම එකක්ම ගාන්ට පිළිවෙලට හරියට වැඩ කරනවා නම් පුළුවන් ද පේන්නේ නැතුව ඉන්න පුළුවන් ද ඔබට පේන්නේ නැතුව ඉන්න ඔබ පුළුවන් අදිෂ්ඨාන කරලා පින්නදනේ මාව පේන්නේ නැතුව ඉන්න බෑ හැබැයි අදිෂ්ඨානයෙන් විතරයි. අදිෂ්ඨානය කරන්නේ හිතෙන්. අදිෂ්ඨානයට කාය සම්බන්ධ නැහැ. කාය කිසිම වෙනසක් කරන්නේ නැතුව. රූපේත් කිසිම වෙනසක් කරන්නේ නැතුව. ඒ කියන්නේ ඇහැ රූපය කියන දෙකේ කිසිම වෙනසක් කරන්නේ නැතුව හිතින් අදිෂ්ඨාන කරලා පේන්නේ නැතුව ඉන්න බලන්න මාව. පුළුවන්ද කියලා? මොකද බලන්න ඕනේ කියලා හිතෙන්නේ කාටමද? හිතටම තමයි. නේද? බලන්න ඕනේ කියලා ඇහැට හිතෙන්නේ නැහැ. රූපෙට හිතෙන්නේ නැහැනේ. දැන් ඔබට හිතෙනවා නෑ මේ පේනෝ නෙමෙයි මම බලනවා කියලා. හරිද? දැන් ඒකනේ ඔබට තියෙන ප්‍රශ්නේ. මේක කොහොමද විපාකයක් වෙන්නේ? මේක කර්මයක් නේ මන්නේ කරන්නේ. ඔබට ඔහම හිතෙනවා. බලන්න ඕනේ කියලා හිතෙන්නේ කොතනටද? ඇස් පිල්ලම් වලටද නැත්නම් දෘෂ්ටි විතානටද නැත්නම් මූණේ වෙන කොහෙරි තැනකටද නැත්නම් කකුලේ කොහෙරි තැනකටද? නෑ. හිතෙන්නේ හිතටමනේ පින්වතනේ. බලන්න ඕනේ කියලා. හරි. එහෙනම් හිතින්ම නේද අදිෂ්ඨාන තියන්න ඕනේ පේන්න එපා කියලා. ඉතින් පේන්න බලනවා කියන එකත් කරන්නේ හිතින් නම්. එහෙනම් පේන්න එපා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ හිතින්ම තමයි. එහෙනම් ඇඟේ කිසිම වෙනසක් කරන්නේ නැතුව පුළුවන් නම් දැන් මාව පේන්නේ නැතුව ඉන්න බලන්න. පුළුවන් ඔබට? ඒක කරන්න බෑ. ඇයි ඒ? ඒක කරන්න බැරි පින්වදනේ. මේ කිසිම දෙයක් ඔබේ කන්ට්‍රෝල් එකේ නැති නිසා. දැන් ඔබට ඒක පැහැදිලි වෙන්න ඕන. අපි තව උදාහරණයක් ගමු. දැන් අපි නෝක කුණු ගොඩක් ගාවින් ඇවිදන් යනවා. ඇවිදන් යන ගමන් අපි ආපෝ මොකද්ද ඒ ගඳ? කළා ටක් ගාලා නැහැ වහ ගන්නවා. ඉතින් බින්දිනේ ඔබට ඕනේ නිසා නම් ඒ ගඳ දැනෙන්නේ. ඕනකම දැනෙන්නේ කොතනටද? නහයටද? හිතටනේ. එහෙනම් හිතට ඕනේ නිසා නම් ගඳ දැනෙන්නේ. ඉතින් හිතින්ම දැන් ඔය ගඳ දැනෙන්නේ නැතු ඉන්නකෝ. නහය වහගන්නේ ඇයි? නහය වහගෙන හුස්ම හිර කරගන්නේ ඇයි? ඒක කරන්න ඕනේ නැහැ. ඇයි කය වෙනස් කරන්නේ හිතේ ඕනකමට? ඔබට පැහැදිලිද මම මේ කියන කාරණා? නමුත් හැම තැනකම පින්ගදන ඔබ කයේ කොටසක් වෙනස් කරනව නේද හිතේ ඕනකමට? සමහර අපි හිතමු ඔබ ලේ බලන්න කැමති නැහැ. ඒතර ඔබට පේන මොකක් හරි ෆිල්ම් එකක් හරි කවුරු හරි පිහියකින් යනලා හරි මොකක් හරි කය හරි ඇඟෙන් ලේ පිට වෙන පටන් ගන්න තියෙන්නේ. ලේ ගලනවා. දැන් මොකද කරන්නේ? දැන් ටක් ගාලා ඔබ ඇස් පියා ගන්නවා. නැත්නම් අහක බලා ගන්න. ආපු මන්දම් පේන්නන්ට ඔබ කියලා. ඇයි අහක බැලුවේ? දැන් ඔක බලන්න ඕනේ නැත්තේ කොතනටද? මං කාටද කියලා අහන්නේ. බලන්න ඕනේ නැත්තේ කොතනටද? එහෙනම් ඔබේ ඇඟේ කොතනටද ඔක බලන්න ඕනේ නැත්තේ? මට කියන්න බං කොයි හරියටද ඔක ඕනේ නැත්තේ? මේ හරියටද? ඒ කියන්නේ එහෙනම් මේක කපලා දැම්මම පස්සේ ආයෙ බලන්න ඕනේ නැති වෙන්න ඕනේ නැත්නම් බලන්න ඕනේ නැතිකම නැති වෙන්න ඕනේ. ආයෙ කවදාවත් කිසිම දෙයක් බලන්න ඕනේ නැති වෙන්න විදිහක් නැහැ මේ අත කපලා දැම්මම පස්සේ. එහෙම වෙනවද? එහෙම නැහැ. කොතනටද එහෙනම්? කොතන කැපුවොත්ද පින්වතුනි ආයෙ බලන්න ඕනේ නැති වෙන්නේ? එහෙනම් ඔබට තේරෙනවා මේක කායර සම්බන්ධ කොටසක් නෙමෙයි. බලන්න ඕනේ නැත්තේ මොහොකටද? හිතට. හිතට නම් බලන්න ඕනේ නැත්තේ. එහෙනම් හිතින්ම නේද අදිෂ්ඨානයක් තියන්න ඕනේ ඕක පේන්න එපා කියලා. හිතින් ඒ අදිෂ්ඨානය තිබ්බනම් එහෙනම් එතනින් එහාට පේන්න නැති වෙන්න ඕනේ නේද? හෝ ඇහෙන්න නැති වෙන්න ඕනේ නේද? හෝ නැත්තම් දැනෙන්න නැති වෙන්න ඕනේ නේද? හැබැයි අර ලේ එනවා දකිද්ද ඔබ කැමති නැහැ දැන් ලේ බලන්න. ඒ නිසා මොකද ඔබ කරන්නේ? ඔබ අහක බලා ගන්නවා. මටම පෙන්වන්න එපා වගේ. ඇයි අහක බලාගත්තේ? ඇහැ එහෙමම තියෙද්දි, රූපේ එහෙමම තියෙද්දි ඔබ අදිෂ්ඨානයෙන් පුළුවන් වෙන්නේ බෑ. ඕක පේන්නේ නැතුව ඉන්නේ. ඇයි එහෙම කරන්න බැරි? එහෙම කරන්න බැරි හේතුව තමයි පේනව මිසක් ඔබ ඒ බලනවා නෙමෙයි. ඔය පේනවා. ඒ කියන්නේ පින්දුල විපාකයක්. ඔබ කාටද කියනවා සින්දු කියන්න කියලා? හරි. ඔබ දන්නේ නැති කමර කියනවා මේ පොඩ සින්දුවක් කියන්නකෝ. ඔබ කවදාකද ඇයි සින්දුව අහලා නැහැ සින්දුවක් කියන්න කියනවා. සින්දු කියන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ කීප මොඩකම් කියලා. අහන් ඉන්න බෑයි කටහඬ. දැන් අපි හිතමු මොකක් හරි සභාවක් මැද්දේ නැත්තම් කාගරි අමුත් එක යාළුවෙක් ගෙදර ගිහිල්ලා. දැන් ඒ යාළුවා සින්දු කියන්න පටන් ගන්නවා. ඒ යාළුවා හිතන්නේ අර සින්දු කියන්න පුළුවන් කියලා. එහේ මොනතරම් අපේ යාළුවා ඇති. තමයි ඔබත් එහෙම කියන්නේ නැත්නම්. දැන් සින්දු කියන්න පටන් ගන්න දැන් ඔබ බලන හත් ඉලමියා නවත්තන්නේ කවදද දන්නේ? කනේ උල්ලන්න ගන්න හිතන අවස්ථාව ඇති පිංගුදන වේලාවට. හැබැයි දැන් ඔබට ඒ සින්දුව ඇහෙන්නේ නැතුව තියන්න පුළුවන්. ඒ શબ્දෙ. අදිෂ්ඨාන කරලා පුළුවන් නම් දැන් මිනිසු ඉන්න තැන බින්න කන් දෙකේ ඇඟිලි දෙක ගහගන්න බෑනේ. ඒ මනසක් සින්දු කෙනෙක් නවත්තන්නෙත් නැහැ. කන් දෙකේ ඇඟිලි ගහගන්නත් බෑ. ඇයි? ඒක රූඩ්. ඒ කියන්නේ මිනිසු කැමති නැහැ එහෙම කරනවාට. ඇඟි හිතරි දෙනවා. ඒ නිසා අපිට එහෙම කරන්නත් බෑ. සින්දු කෙනෙක් නවත්තන්නෙත් නැහැ, කන් දෙකේ ඇඟිලි ගහගන්නත් බෑ. දැන් අපිට එකම ක්‍රමය තියෙන ඉතින් උදේ නැහැ නැතු ඉන්න. අදිෂ්ඨාන තියන්න ඕනේ ඇහෙන්න එපා කියලා. පුළුවන් ද කරා? මේ හිතට නේද බින්දුනක ඇහෙන්න ඕනේ නැත්තේ? කනට නෙමෙයි. ඕන කනට නම් පින්තුනේ කන අදිෂ්ඨාන තිබ්බනම් හරි. නෑ හැබැයි හිතටයි ඕනේ නැත්තේ. ඉතින් හිතට නම් ඕනේ නැති හිත අදිෂ්ඨාන තියන්න. මොකද ඔබට හිතර නේද හිතෙන්න ඔබට හිතටයි ඕනේ කියලා. ඔක අහන්න ඕනේ කියලා හිතෙන්නේ හිතටනේ. ඒකනේ ඔබ කියන්නේ. නෑ මට ඕන කමට මං අහන්නේ. මං ඒ සින්දුව මට ඕන නිසායි මං දාගත්තේ. ඒකයි මං ඒක අහන්නේ. කොහොමද කියන්නේ ඒක විපාකයක් කියලා. ඔබරම හිතෙනවා ඕනකමට අහන නිසා ඔබට හිතෙනවා ඒක මට ඕනකමටයි මං අහන්නේ එහෙනම් ඒක විපාකයක් වෙන්න බෑ කියලා. එහෙනම් බින්දිනේ ඕනකමට ඇහෙන්නේ නැතුව ඉන්න බෑ. ඒක කරන්න බෑ. එහෙනම් දැන් මේ විවිධ උදාහරණ උපහරණ හරහා ඔබට පැහැදිලි වෙන්න ඕනේ බින්දිනේ තනිකර ඔතන දෙන විපාකයක් කියලා. එහෙනම් බලන්න ඇහැට පේන එකම රූපයක්වත් බින්දිනේ කර්මයක් වෙන්න බෑ. කර්ම කියලා කියන්නේ කරන දේවල් නම් බින්දිනේ විපාක කියලා කියන්නේ වෙන දේවල්. පේන කනට ඇහෙන එක කර්මයක් නම් නැත්නම් ඇහැට පේන එක කර්මයක් නම් පින්වතුනි ඔබ එහෙනම් මේ වෙලාවේ මේ TV එක ඕෆ් කරලා මම බලන්නකෝ. එහෙනම් අපි බුදුහාඳුනගෙන් බනහමුකෝ පින්වතුනි දැන්. මට ඕන නිසා නේ ඒක වෙන්නේ. නව දෙක කරන්න බෑනේ. ඇයි ඒ? ඉතින් ඒකට අවශ්‍ය කරන හේතු ටික අද නැහැ. කන තිබ්බට ඒ ශබ්දේ නැහැ. එහෙම නැත්නම් ශබ්දේ තියෙනකොට කන නැහැ. කනයි ශබ්දය එකතු වෙන තැන තමයි පින්වතුනි. ඇහෙනවා කියලා හිතක් උදා වෙන්නේ. එහෙනම් රූපයයි ඇහැයි තියෙන තැන තමයි පින්වතුනි. පේනවා කියලා හිතක් උදා වෙන්නේ. ඒ හිත උදා කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් මේ ලෝකේ නැහැ. ඔබර නෙමෙයි බුදුහාඳුනටවත් බෑ. ඇහැ රූපය ගන්න නැතුව පින්දි චක්කු විඤ්ඤාණයක් උදා කර ගන්නවා කියන එක වෙන කිසිම විදිහකින් කරන්න බෑ. මොකද ඒක කරන දෙයක් නෙමෙයි නිසා. ඒක වෙන දෙයක් නිසා. දැන් හොඳට තේරුම් ගන්න පිළි මේ කාරණාවෙන් කාරණා ඔබට මේ පැහැදිලි කරලා පෙන්වන විවිධ විදිහට ඔබට මේ එකම කරුණක් පැහැදිලි කරලා දෙන්න. ඒකයි කියන්නේ ඇහැයි රූපය ගැටෙන්නේ නැතුව පින්තුනේ පෙනීම කියන එක ඔබට ගන්න පුළුවන් වෙන ක්‍රමයක් කිසිසේත්ම නැහැ. පෙනීම සිද්ධ වෙන්න නම් ඒකාන්ත වශයෙන්ම පින්තුනේ ඇහැ තියෙන්න ඕනේ, රූපය තියෙන්න ඕනේ. ওই දෙක ගැටෙන්නත් ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං හැරෙන්න පිටිනේ චක්කු විඥාන උපදින වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ ලෝකේ. එහෙනම් ඒකට චක්කු තියෙන්නත් ඕනේ, රූප තියෙන්නත් ඕනේ, පටිච්ච වෙන්නත් ඕනේ. එහෙනම් මේ දෙක ගැටෙන්න ඕනේ. අන්න එතකොට තමයි චක්කු විඤ්ඤාණය උදා වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් පින්නේ ඔය හැම තැනකම තියෙන්නේ මොකද්ද? විපාක. රූපෙත් විපාක, ඇහත් විපාකයි. ওই දෙකකට ගැටෙන එකත් සිද්ධ වෙන විපාකෙට. ඒක අපි කියන අපිට පින නැහැ නේද? ඉතින් අද බුදුහාඳුනගේ බණ ටිකක් අහන්න කියලා. හරියට හරිය කියන කතාව. බුදුහාඳුනගේ බණ ටික ඇහෙනවා තමයි. නමුත් බුදුහාඳුරුවන් ගෙම් බණ අහන්න පින නැහැ කියන කතාව හරි. අයියේ. මොකද පිනෙන් කරලා දෙන කොටසක් අද නැහැ. මොන කොටසද? බුදුහාමුදුරුවෝ නැහැ. ඒ කියන්නේ රූපෙ නැහැ, නැත්නම් ශබ්ද නැහැ. ඇහැ තියෙනවා, කන තියෙනවා. වැරදිලාවත් පින්වතුනේ ශබ්ද තිබ්බනම් ශබ්දේ කනයි ගැටලා සෝත විඥානේ උදා වෙනවා. එහෙනම් ඇහෙනවා. නමුත් අපිට පින නැහැ. මොකටද? අර රූපේ අද නැහැ. නැත්නම් ඒ ශබ්දේ අද නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අද නැහැ. ඒ නිසා අපිට කියනවා, අපි කියනවා මොකද්ද? අපිට පින නැහැ කියලා. පින නැහැ කියලා කියන පින්නේ පිනේ විපාකයක් අද නැහැ. ඒ කියන්නේ එහෙම පිනක් අපිට තිබිලා නැහැ. මොකද පින තිබ්බනම් ඒ එක්ක අපි බුදුහාඳුර ඉන්න කාලේ උපදිනවා, නැත්නම් අපි ඉන්න කාලේ බුදුහාඳුර උපදිනවා. ඔය දෙකෙන් එකක් සිද්ධ වෙන්න ඕනේ. දැන් මම ආයෙත් ඒකයි මතක් කරලා දෙන්නේ පටන් ගන්න කවරකට කිව්වා වගේ පේන්නේ. එහෙනම් මේ බණ ටික ඔබට ඇහෙන්නේ පින නිසාම නෙමෙයිද කියලා. ඔබ කරගත්ත පුණ්‍ය ශක්තිය තමයි පින්වතුනි මේ ඔබට පේන්න තියෙන්නේ. ඔබට ඇහෙන්න තියෙන්නේ. ඔබ කොහොමද දන්නේ ඔබට පින තියෙනවා කියලා? පේන්නේ නැද්ද? ඔබ කොහොමද දන්නේ ඔබට පින තියෙනවා කියලා? ඇහෙන්නේ නැද්ද? මේක ඇහෙනව නේද? ඇහෙනම් පින තියෙනවා. ඒක තමයි ලිට්මස් ටෙස්ට් එක. ලිට්මස් පරීක්ෂාව කියලා එකක් කරා. ලිට්මස් කඩදාසියක් අරගෙන දිය රෙබුවාම ඔබට කියන්න පුළුවන් එක භෂ්මයක්ද අම්ලයක්ද කියලා. මොකද අම්ලයක් නම් රතු පාට වෙනවා. භෂ්මයක් නම් නිල් පාට වෙනවා. ආන් ඒ වගේ මේන මේක තමයි දෙන්නේ ලිට්මස් ටෙස්ට් එක ලිට්මස් පරීක්ෂාව. ඔබට දැන් මේ 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 බණ ටික ඇහෙනවා නම් ඔබට කිසිම විදිහකින් කියන්න අයිතියක් නැහැ පින්වතුනි අපිට පින නැහැනේ කියලා. මොදේ කියන කතාව සම්පූර්ණයෙන් බොරු. ඒක සාවද්‍යයි. එහෙනම් මේ ටික ඇහෙන්නේ ඔබ කරගත්ත පව් වලටද? එහෙනම් මේ ටික ඇහෙන්නේ පින් අල්ලපු දෙන මනුස්සයා කරපු පින් වලටද? බෑනේ. එහෙනම් ඔය අපිට පින් නැහැ කියන කතාවල් එකක්වත් ඔබ කියන්න ඔබට වළංගු නැහැ පින්. ඒ ඔක්කොම අයින් කළා දැන්. හැබැයි බුදුහාඳුරගෙන් බණ ටිකක් අහගෙන පින නැහැ කියන කතාව හරි මමත් අයිති ඒ කුලකයට. මොකද අද බුදුහාඳුර නැති නිසා බුදුහාඳුරගෙන් බණ ටිකක් අහගන්න නැහැ. නමුත් බුදු බණ තියෙනවා. බුදුහාඳුරගෙන් බණ අහන්න බැරි වුණා නම් පින්නේ බුදු බණ තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද නිවන් දකින්නේ බුදුහාඳුරගෙන් බණ අහන්න නිසා නෙමෙයි. බුදු බණ අහන්න නිසා. කල්‍යාණ මිත්‍රත්වයක් දෙන්න පුළුවන් මේ ලෝකේ ආ වෙන කාටවත් දෙන්න බැරි තථාගතයන් වහන්සේ. ඒක වෙන කතාවක්. නමුත් ආරයන් වහන්සේලා ඉන්න කාලෙක පින්වතුනේ බුදු බණ නම් කියවෙන්නේ එහෙනම් අනිවාර්යෙන් එතන කල්‍යාණ මිත්‍ර පරප්‍රත්‍ය එතන ලැබෙනවා. ඉතින් මේ පරප්‍රත්‍ය ලබා දෙන්නේ මොකද්ද? පින නිසාමයි. දැන් ඒකද අපිට මම මේ පැහැදිලි කරලා දෙන්නේ පින්වතුනේ. ඇයි මෙච්චර කාලයක් පින් කරන්න කික අපිට කියන්නේ? මේ හොඳට තේරුම් ගන්න පින්. එහෙනම් මේ ලෝකේ අපිට හැමතැනම පේන දෙන විපාක. ඇහෙන දෙන විපාක. දිව රසයක් දැනෙනවා නම් පින්නේ සියල්ලක්ම විපාකයක්. දැන් ප්‍රශ්නෙකුත් අහලා ඉවරලා තිබ්බා. ප්‍රායෝගික වේදිනදා ජීවිතයේදී සිද්ධීන් අලලා අනිච්ච දුක්ඛ නත්ත අසුභ මෙනෙහි කිරීමේදී කාම ලෝකයේ සම්බන්ධ ඉන්ද්‍රියන් වන නාසය දිව ශරීරය සඳහා එන අරමුණක් විදර්ශනය කිරීමේදී රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් වැඩිමිට අවැසි බව දනිමි. කාම ලෝකයෙන් ඈතර වීමට අවැසි උත්තමයෙක්, ඒ කියන අනාගාමී වීමට කුමන හෝ රසක් දැනෙනවාට, කුමන හෝ ගන්ධයක් දැනෙනවාට, කුමන හෝ ස්පර්ශයක් දැනෙනවාට දැනනවාටත් එනම් වේදනාවට ඇති චන්දරාගය දුරු කළ යුතුද? ඒ වැඩි යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එතකොට ඒ අහන්නේ කෙනෙක් අනාගාමී වෙන්න ගන්ධය රසය ස්පර්ශය අන්න ඒවා දැනෙනවාට තියෙන චන්දරාගය දුරු කරන්න ඕනද කියලා. ඉතින් මේ කාරණා අපි කතා කරන්නේ නැද්ද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙයි. එහෙනම් බලන්න. දැන් ලෝකයේ හැම දෙයක්ම විපාකයි. ලෝකය කියලා කිව්වහම මේ අපිට අපි ජීවත් වෙන ලෝකයේ පින්වතුනේ. හැට රූප පේනවා. අපිට පේනවා ගස්වැල්, තුරුලතා, සතාසිව්පාවා, මිනිස්සු, ගෙවල් දොරවල්, යාන වාහන, ඉදකඩන්, මේ හැමදේම රූප. ඒවා රූප. ඒවා ඇහැට පේන දේවල්. ඇහැට පේන රූප සියල්ලක්ම විපාකයි. ඒ වගේම ඇහත් විපාකයි. ඔය ඇහත් විපාකයක්මයි. ඒක ඔබ පෙර අත්භවයක පින්වතුනි කාගේ හරි ඇහැ පොට්ට කරලා තිබ්බනම් එහෙනම් මේ අද්ද ඔබට ඇහැ පිහිටන්නේ නැහැ. එහෙනම් දැක්කද එදා කරානම් කර්මයක් අද ඒකට විපාකයක් උරුම වෙනවා. එහෙනම් ඒක විපාකයිනේ. ඇයි සමහර අය ඇස් පේන්නේ නැතුව උපදින්නේ? ඇයි සමහරක් අය ඉපදිච්ච ගමන් ඇස් පේන්නේ නැතුව යන්නේ? ඇයි සමහරක් අය තමන්ගේ ජීවිත කාලය තුල ඇස් පේන්නේ නැතුව යන්නේ? දැන් මගේ ඇස් පෙනීම දුර්වලයි. ඒකයි කන්නඩියක් දන්නේ. ඇයි ඒ? ඒ විපාකය. සමහරට ඇස් අන්ධ කරලා නැතුව ඇති තාම මිනිස්සෙක්ගේ. නමුත් ඇස් පෙනීමට මොකක් හරි කරදරයක් කළා ඇති. ආන් ඒක නිසා ඇස් පෙනීම දුර්වලයි. ඒකයි කන්නඩිය දන්න සිද්ධලා තියෙන්නේ. එළයි විපාක. ඉතින් පෙර කරන දේවල් වල විපාක තමයි පින්නේ නැද අපි ගාවට එන්නේ. එහෙනම් මේ හැම එකක්ම විපාකයක් පින්නේ. ඒක තේරුම් ගන්න. මේ විපාක කියන දේවල්, ඒ විපාක කියන රූප වලට අයිති කොටස් පින්නුතනේ, ඔය හිතට ඇතුල් වෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ අපි කතා කරපු කාරණා මේ කලින්. නැවත ආයෙ මේ මතක් කරලා දෙන්න. මොකද අපි ලොකු ගැඹුරකට යන්න ඕනේ පින්නුතනේ. පොඩ පොඩ මම මේ ඔබ පොඩ පොඩ ආපෞසරයක් මූදවේ අරන් යන්නේ. අපි හින්දරය පාරුවර නැගලා ඊට පස්සේ බෝට්ටුවර නැගලා ඊට පස්සේ පොඩි ඊට වඩා ටිකක් ලොකු බෝට්ටුවක නැගලා අපි අන්තිම ඉන්නලා හොඳ ලොකු නැවකට නගිමු. හොඳ ලොකු නැවක් තියෙන ආරාමේ. ඔබ එනකම් බලන් ඉන්න. මේ අපි වගේ පොඩි පොඩි බෝට්ටු කැලිත් තියෙනවා. හොඳ ලොකු නැවකුත් තියෙනවා. ඔබ එනකම් බලන් ඉන්නේ ඒ නැවට නග ගන්න. එතකොට දැන් එහෙනම් මේ රූප. ඒ රූප පින්නතනේ ඇහැ හරහා, කන හරහා, දිව හරහා, නාසය හරහා, කය හරහා සහ මන හරහා ඇතුළු වුණාට පස්සේ හිතක් ඕවා දැන හඳුන ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මොකද ඔබට පේනවනේ පින්න ඔබට රූප පේනවා ඔබ දන්නවනේ. ඔබ මැෂින් එකක් නෙමෙයි ඔබට හොඳට හැඟෙනවා මේ රූප කියන දේවල්. මැෂින් එකක ක්‍රියාකාරීත්වය වගේ දෙන ඔබ තුලත් යමක් සිද්ධ වෙනවා. ඔය හිතට ඔක හැංගෙනවනේ මේ රූපයක් දැන් ඔබට පේනවා මේ ඔබ ටීවී එක දිහා බලන් ඉන්නේ කියලා. නැත්නම් මේ ස්වාමීන් වහන්සේ නමක් දිහා බලන් ඉන්නේ කියලා රූප මාත්‍රයෙන් ඔබට ඒක වැටහෙනවා පින්වතුනි. නැවත ඔබට පේන්නේ රූපයක් විතරයි. ඔබට සමාන පේන්නේ ඇත්තටම ඔබට පේන්නේ පාට විතරයි. මේ වටාත්තේ පාට පේනවා. සිවුරේ පාට පේනවා. හාඳුරුන්ගේ පාට පේනවා. ඒ පාට ටිකක් පෙනුනට පස්සේ ඔබ කියනවා මේ හාඳුරු බණ කියනවා කියලා. පින්නේ රූපේ ওই ටික තිබ්බේ නෑ නේද? එහෙනම් රූපයකින් ওই සම්පූර්ණ කතන්දරයක් කියන්න පුළුවන් වෙන්න නම් ලොකු සංසිද්ධියක් වෙනතනේ ওই හිත තුල සිද්ධ වෙන්න ඕනේ. ආන්ගේ ඊටු ටික තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික. ඒ ඔක්කොම නාම. ඒ කියන්නේ මේ හිත සම්බන්ධ කරුණු. බාහිරෙන් ආපු ටික රූපේ. ඊටු ටික සියල්ල වෙනතනේ හිත සම්බන්ධ කරුණු. ඒකයි වයර නාම කියලා කියන්නේ. ඒවා හිත සම්බන්ධයි. හිත නිරුද්ධ වුණා නම් නැත්නම් හිත ඔය කයෙන් වෙන් වෙලා ගියා නම් එතනින් එහාට බෙන් උතනේ හාඳුරුව කියලා එකක් නැහැ. නමුත් ඒත් මේ පාටවල් තියෙනවා ලෝකෙ. ඒ කියන්නේ මේ ලෝකේ ඔක්කොම හිත ටික අයින් කරා නම් ඒත් පින්නේ පාටවල් තියෙනවා. පාටවල් ටික තියෙනවා. මොකද පාටක් එන්න මොකද වෙන්න ඕනේ? සූර්යාලෝකේ පරාවර්තනය වෙන විතරයි තියෙන්නේ. පාට කියලා එකක් මේ ලෝකේ තියෙනවා. ඒකට හිතක් ඕනේ නැහැ පාට තියෙන. ඒ පාට මොකද්ද කියලා හඳුනගන්න හිතක් ඕනේ. නම පාටක් කියලා කියන අපි දන්නවනේ පිටින් ආලෝකයේ සංඛ්‍යාතයක්. රතු පාටට තියෙනවා සංඛ්‍යාතයක්. නිල් පාටට තියෙනවා සංඛ්‍යාතයක්. දම් පාටට තියෙනවා සංඛ්‍යාතයක්. ආන්ගේ සංඛ්‍යාතය කියන එක හිතක් එක්ක අදාළ නැහැනේ. විවිධ සංඛ්‍යාතය වලට ඒ තරංග තියෙනවා බින්නේ ඒ තරංගයට අනුව තමයි ඒ පාට කියන එක විද්‍යමාන වෙන්නේ. ඒකට හිතක් අදාළ නැහැ. හැබැයි හිතකින් පින්වදනේ මේ පාට වල නමක් දාලා තියෙනවා. රතු පාට කියනවා තව කොටසක් තව පිරිසක් රෙඩ් කලර් කියලා කියනවා. ඒ හිතක් සම්බන්ධ වෙච්ච කොටසක්. එහෙනම් දැන් බලන්න. හිතක් නැතුවත් රූප කියන જાතිය මේ ලෝකේ තියෙනවා. හැබැයි හිතක් එකතු වුණාට පස්සේ තමයි පින්දිනේ රූප, වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ටික සිද්ධ වෙන පටන් ගන්න. දුක කියන එක හටගන්නේ හිතක් තුල. මම මේ කතා කරන්නේ කායික දුක් වේදනාව ගැන නෙමෙයි. මොකද කායික දුක් වේදනාව අපි කායික දුක් වේදනාවක දැනගන්න හිතක් ඕනේ තමයි. මොකද හිතක් නිරුද්ධ කරගත කායකට කායික දුක් වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් ඒ කායික දුක් වේදනාව පින්වතුනේ ගෝචර වෙන්නේ ඒක ග්‍රහණය වෙන්නේ කායකට. ඒකයි හිතක් විතරක් තිබ්බලා කායයෙන් කරොත් කායික දුක් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි කාය විතරක් කියලා හිතමින් කරොත් ඒත් පින්දින කායික දුක් වේදනාවක් දැනෙන්නේ නැහැ. මොකද කායික දුක් වේදනාව හෝ කායික සැප වේදනාව හෝ ග්‍රහණය කරගන්න නම් කයක් ඕනේ. ඒ ග්‍රහණය කරගත්ත කායික වේදනාව දැන හඳුන ගන්න නම් හිතක් ඕනේ. නමුත් හිතට පින්දින එක සාපේක්ෂ නැහැ. ඔබට දුක මොකක්ද කායික ඒකම තමයි මටත් දුක. කායර දැනන කොටසෙන්. හැබැයි මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒ ඇයට කායට පීඩාකාරී දේවල් සැපයි කියලා කියාගත්තා. ඒ මිනිස්සු જાතියක් ඉන්නවා. ඒගොල්ල හරි ආසයි ඒවට. සමහර මිනිස්සු ආසයි පින්නේ ඒවට ගහනවට. කසපාර වලින් ගහනවට ආසයි. සමහර මිනිස්සු ආසයි කොණිත්තනවට. සමහර මිනිස්සු ආසයි හපනවට. සමහර මිනිස්සු ආසයි එයාගේ ඇඟට ඇන ගහනවට. තුවාල කරනවට, කපනවට. ඒවට ආස මිනිස්සුත් ඉන්නවා. මොකද වෙන්නේ? ඒත් කායික දුක් වේදනාව ඒ ඇයටත් ඒවට ආස නැති මිනිසුන්ට දැනෙනවා වගේම දැනෙනවා. නමුත් ඒ දැනෙන කොටස තින්නොත එතනින් එහාට සැප වේදනාවක් විදිහට මානසික සැප වේදනාවක් විදිහට කොටසක් පිළිගන්නකොට ලෝකේ අනික් කොටස ඒක මානසික දුක් වේදනාවක් විදිහට පිළිගන්නවා. තව කොටසක් ඉන්නවා අරිහතුන් වහන්සේලා ඒක පින්දින උන්වහන්සේලා මානසික උපේක්ෂා වේදනාවක් විදිහට බාර ගන්නවා. මොකද කායික දුක් වේදනාවක් අරහතුන් වහන්සේට මානසිකව උපේක්ෂාවක් මිසක් මානසික උන්වහන්සේට දුක් වේදනාවක් නෙමෙයි. හැබැයි උන්වහන්සේට කායික දුක් වේදනාව කායික දුක් වේදනාවක් තමයි. එනිසා උන්වහන්සේ දැන දැන අනේක් උඩ කකුල් තියන්නේ උපේක්ෂාවයි කියලා. ලෝකෙදී කෝකට එකයි. එහෙම පින්දින උන්වහන්සේ දැන දැන ගින්නක් උඩ කකුල් තියන්නේ නැහැ. මේ ගල්ලඟුරු උඩ කකුල් තියන්නේ නැහැ උන්වහන්සේ. ගිනියම් වෙලා දැවෙන අඟුරු උඩ උන්වහන්සේ ඇවිදින්නේ නැහැ. අවශ්‍යතාවයක් නැත්තම්. કોઈ වේදනාවක් එකයිනේ කියලා උන්වහන්සේ එහෙම අදහසක් උන්වහන්සේ ගාව නැහැ තේන්නතුනි. මොකද ඒක ඒ කායික දුක් වේදනාව ඒ විදිහටම දැනෙනවා. එහෙනම් තේන්නතුනි හිතක නම් ওই ටික හටගන්නේ. එහෙනම් ඔබ දන්නවනේ හිතකර කරන්න පුළුවන් දේවල් දෙකක්. එක්ක තණ්හා කරන්න නැත්නම් තණ්හා නොකර ඉන්න. එහෙනම් හිතට එන කොටසට හිතට පුළුවන් තණ්හා කරන්න. මේ එළියේ තියෙන රූපේ රූප ඡායාව පින්දුනේ හිතට ආවට පස්සේ හිතට පුළුවන් ආන්ගේ රූපෙට තණ්හා කරන්න. ඒ වගේම මේ රූපය දැන ගැනීමට වේදනාවට තණ්හා කරන්න. ඒ රූපය හඳුනා ගැනීමට, ඒ කියන්නේ සංඥාවට තණ්හා කරන්න. ඒ කාර්යය රේ ක්‍රියාවලියට තණ්හා කරන් සංකාරයට. ඒ වගේම එන හැඟීමට තණ්හා කරන්. හිතට පුළුවන් ওই ටික කරන්න. ඇත්තට මේකත් වෙන්නේ හිත කරනව නෙමෙයි. ඒක වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? කරනව නෙමෙයි ඒකත් වෙනවා කියලා. තණ්හා කරනව නෙමෙයි තණ්හා වෙනවා කියලා මං කියන්නේ ඇයි? දැන් ඔබ හිතලා උත්තර දෙන්න බලන්න. ඔබ හිතනවා ඔබ හිතන කරදම ඔබේ ප්‍රඥාව වැඩෙන. මං හිතද්දි මගේ ප්‍රඥාව වැඩෙන. ඇයි මං කියන්නේ තණ්හා කරනව නෙමෙයි තණ්හා වෙනවා කියලා. තණ්හා කරනව නම් මොකක් කරන්න පුළුවන් වෙනවද? තණ්හා නොකර ඉන්න පුළුවන් වෙනවද? අරිහත් වෙන මොකද කරන් දෙන්නේ? තණ්හා නොකර ඉන්න. ආයෙන අපි වමු තණ්හා නොකරමු. ඔන්න එනම් මං 3 2 1 කියන ටග් ගාලා අපි හමු තණ්හා නොකරමු. හොඳේ. තේරුමනේ කතාව කියලා අපිට පැහැදිලි නේ? එහෙනම් තණ්හා කරනවද බින්දුනි නැත්නම් තණ්හා වෙනවද යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamanā uppajjati එත්ත නිවිසමානා නිවිසති තණ්හා කරෝති කියලා කිව්වේ නැහැ නේ බුදු පියාණන් වහන්සේ තණ්හා කරනවා කියලා කිව්වේ නැහැ නේ තණ්හාව උපදිනවා තණ්හාව එහි පවතිනවා තණ්හාව uppaddanawa කියලා කිව්වෙත් නැහැ තණ්හා උපදිනවා මේ ලෝකයේ පින්දින යමක් ප්‍රියයි මధుරයි කියලා ආවොත් අදහසක් එතන තණ්හා උපදිනවා කාර් දෙක නවත්තන්න පුළුවන් අපි හිතමු අරිහතුන් වහන්සේගේ හිතට හරි පින්දුනේ යමක් ප්‍රියයි මధుරයි කියලා ආවොත් එහෙම ඒ අරිහත් හිතේ තණ්හාව උඩ හට ගන්නවද නැද්ද අරිහතුන් වහන්සේ කවදාකවත් තණ්හාව හට ගන්නේ නැහැ මොකද ඒ අරිහත් කියලා කියන්නේ මොකද්ද තණ්හාව හට ගන්න නැති හිතට මම මේ මනකල්පිතයක් මේ කියන්නේ ඒ හිතට හරි පින්දින අරිහතුන් වහන්සේගේ හිතට හරි ආශ්වාදයි සැපයි සාරයි කියලා අදහසක් බැස්සොත් පින්නේ එහෙනම් ඒකට කවදාවත් අපි අරිහත් හිතක් කියලා කියන්න බෑ. මොකද අරිහත් හිතක් කියලා කියන්නේ ආශ්වාදයි සැපයි සාරයි කියලා කිසිම දෙයක් බැහැ ගන්න නැති හිතක්. නිවන හැරෙන්න වෙන කිසිම දෙයක් ආශ්වාද සැප සාර නැහැ. මොකද ඒ දෘෂ්ටිය තමයි අරිහත් හිතක් වෙන්න වැඩුවේ. සම්මා දෘෂ්ටිය. එහෙනම් පින්නතනි තණ්හාව කියන එක හට නොගෙන තියන්න බෑ යමක් ප්‍රියයි මధుරයි කියලා හැඟීමක් පහළ වුණොත්. එහෙනම් ඔබ තණ්හා කරනව නෙමෙයි. තණ්හා වෙනවා. දැන් ඔබට දැන් හිතේ හැතියන්ත. මේ මං තණ්හා කරනව නෙමෙයිනේ. ඒකනේ මං කිව්වනේ. මං තණ්හා කරනව නෙමෙයි. තණ්හා වෙනවනේ. මොකෝ කරන්නේ? හරි හරි. තණ්හා වෙනවා කියමුකෝ. ඉතින් දුක හට ගන්න නැද්ද? ඔබ කරලා හරි පින්දිනු ඔබට වෙලා හරි දුක හට ගන්නව නම් කාටද දුක් විඳින්නේ? අනේ කම මම කියන්නේ. නැතනම් වැරදිර මේක අල්ලගත්තත් පින්දිනු මිනිස්සු හිතා ගන්නවා. ආ ඉතින් එහෙනම් ඉතින් අපි කරන දෙයක් නැහැ මෙතන. මේ තනකර ඉතින් දුක හට ගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම කරන්න දෙයකට. ඉතින් දෙයනේ දුකනේ හටගන්නේ. ඔබ ගිනි තියලා හරි. නැතනම් වෙන කවුරු හරි ගිනි තියලා හරි. පින්දිනු ඔබ ගිනි ගන්නව නම් ඒක වේදනාව දැනෙන කාටද? තවන්ට නේද? එහෙනම් ඉතින් මම ගිනි තියාගත්තේ නෑනේ වෙන කවුද අවුලන්නේ ගිනි තියලා කියන්නේ නම් ප්‍රශ්නේ නැන්නේ. එහෙම කියන්නේ නෑ නේද? අනේ කපේ. අපි හැම වෙලාවෙම බොහොම ප්‍රඥාවන්තව මේ ගමන යනවා. මරගද බල ගුරු හාමුදුරුවන් වහන්සේගේ දේශනාවල නිරන්තරයෙන් උන්වහන්සේ මතක් කරනවා. මේ කියන දේවල් ගැන හරියට තේරුම් ගන්න නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න පුළුවන්. ආයේ ඒ ගැන කිසි සැකයක් නෑ. ඒකයි මේ සමහර දේවල් ඔබට දැම්ම කියන්න යන්නේ නැත්තේ. මොකද මේ සමහර කරුණු තියෙනවා පොඩ පොඩනේ අකුරෙන් අකුර ඇලපිල්ලෙන් ඇලපිල්ල ඉස්පිල්ලෙන් ඉස්පිල්ල ඔබට මාත්‍රෙන් මාත්‍ර පිළිබඳ තේරුම් කරලා දෙන්න ඕනේ. මේ ඔබේ ඔබ මෝඩ නිසා නෙමෙයි ඒ. පින් අපේ ගුරුහාඳුර අපිටත් කියලා දුන්නේ එහෙමයි ඒක. අකුරෙන් අකුර ඇලපිල්ලෙන් ඇලපිල්ල ඉස්පිල්ලෙන් ඉස්පිල්ල තිතෙන් තිත කියලා දුන්නේ පින්වතුනි. නවත් වෙනස තියෙන්නේ ඔබට සතිකරසරයි මේ ටික අහන්න හම්බෙන්නේ. ආරාමයට ආපු කාලෙත් සතිකරසරයක් නැත්නම් සතිකර දෙසරයක්. පොය දවසක් ආවනම් සතියේ දවස් තුනක්. මොන දේශනාවක් අහන්න හම්බුණා. නවතින් අපේ ආරාමේ වෙනස තියෙන්නේ අපි නිවනට අපේ ජීවිතෙම පුද කළ තියෙන නිසා. ඒකයි මං කිව්වේ සතියේ පැය 40ක් අපේ සීලම ස්වාමීන් වහන්සලා භාවනා යෝගීව කටයුතු කරනවා. උන්නතල භාවනා යෝගීව කරන කටයුතු කරනවා කියලා කියන්නේ පින්වතුනි ගුරුහාඳුරන් වහන්සේගෙන් අසාධනගත ධර්මදේශනාවක් නැත්නම් උන්නතලයි ගුරුවරුන්ගෙන් අසාධනගත දහම් කරුණක් වඩනවා. ඔබට තියෙනවද පැය 40ක් වඩා? මොකද අපේ ෆුල් ටයිම් ජොබ් එක පින්වතුනි නිවන. ඒකයි ඔබයි අපේ මාය අතර තියෙන වෙනස. ඒ නිසා ඔබ නරකයි මං හොඳයිද? මේක නැහැ පින්වතුනි. මෙතන මේ සිටුේෂන් එක වෙනසක් විතරයි තියෙන්නේ. ඔබ ගිහි ජීවිතයක් තුළ ඉන්නවා මම පැවිදි ජීවිතයක් තුළ ඉන්නේ මම පැවිදි ජීවිතයක් තුළ ඉඳගෙන මම පැය 40ක්වත් මක වඩා නැත්තම් පින්දනේ එහෙනම් ඔබට හිතෙන්න ඕනේ නේද එතන ප්‍රශ්නේ තියෙනවා කියලා. එහෙනම් මගේ ෆුල් ටයිම් ජොබ් එක නිවන නෙමෙයි නะ දැන් ප්‍රශ්නේ තියෙනව නේද? ඒකයි මගේ ෆුල් ටයිම් ජොබ් එක නිවන. ඔබේ පාර්ට් ටයිම් ජොබ් එක නිවන. මගේ පාර්ට් ටයිම් ජොබ් එක ලෝකචර්යාව. හැබැයි මගේ ෆුල් ටයිම් ජොබ් එක නිවන. ඔබේ ෆුල් ටයිම් ජොබ් එක ලෝකචර්යාව. ඔබේ පාර්ට් ටයිම් ජොබ් එක නිවන. අන්න ඒක අපි දෙකෝ අතර තියෙන වෙනස. කොතනින්ද ඒක වෙනස් වුනේ? ඔව් මීට කලින් කවදාකවත් අහලා නැති වචනයක් මම කියන්නද? පින. කවදාකවත් අහලා නැති වචනයක් නෑ. හැම දේශනාවකම කියන ওই ටික තමයි. ඇයි ඒ? ඒක තමයි උත්තරේ නිසා. ඒක තමයි පිටින් මේ ටික මට ගැනක් දුන්නේ. මම ඔබට කී සතියද එපිට සතියද මම කිව්වද මම පැහැදිලි කරලා දුන්නා. අද මේ ඔක්කොම ටික මට ලැබිලා තියෙනවා. මේ කල්යාණ මිත්‍ර සේවනය මට ලැබිලා තියෙනවා. මගේ වටේ ඉන්න මේ සුන්දර මිනිස්සු මගේ ජීවිතේ ලැබිලා තියෙන දෙයින් මම කරගත පින් නිසා කියන එක මට මතක් වෙන වාරයක් වාරයක් ගානේ මට පුදුම සතුටක් දැනෙන එක. තව තව පින් කරන්න හිතෙනවා. මම හරිම බයෙන් ඉන්නේ පින් මගේ පින් ඉවර වෙයි කියලා. මොකද මම හොඳටම දන්නවා පින් පින්ෙන් තමයි මේ හැම දෙයක්ම ගණන් දෙන්නේ කියලා. හරිද ඔබ බය නැද්ද ගෙදර සල්ලි ඉවර වෙයි කියලා? මොකද හොඳට දන්නව නේද ගෙදර තියෙන හැම දෙයක්ම ගෙන දෙන්නේ සල්ලි කියලා. කන ටික බොන ටික අනින පළඳින ටික ගෙදර කුලිය නේද? දැසි දස්සෝ ඔබේ ව්‍යාපාර යාන වාහන ඔබේ නිලතල බලතල ඔය හැම දෙයක්ම පිටින් ඔබේ අතේ තියෙන සල්ලි ටික නේද ඔයිට ගෙනන් දීලා තියෙන්නේ එහෙනම් සල්ලි ඉවර වෙනවා කියලා ඔබට දැනෙද්දි බය නැද්ද මහ ගින්නක් කටගෙන ඔබ හම්බ කරගත්ත සල්ලි ටික ඔක්කොම පිච්චිලා යනවා කියලා දැනගනින්දි විනාශල යනවා කියලා දැනගනින්දි බය නැද්ද බින්දනේ ආන් ඒ වගේ තමයි මට දැනෙන්නේ මගේ පින ගැන ඇයිදනේ මගේ පිනට මට හම්බ වෙන දේවල් වලට පින වැය වෙනවනේ බොහොම ශීඝ්‍රයෙන් ඒක ඔබට කේක් එකක් කන්න හම්බ වෙනවා ඔබට පින් ටිකක් වැය වුණා මර ගුරුහාඳුනේ මන ටිකක් හම්බ වෙනවා ඔබ හිතන ওই දෙකෙන් වැඩිපුර පින්ගේ මොකටද කියලාද ආ බලන්න ඒකෙත් හැටි කියන්නේ තියෙන සමහර මිනිසුන් හිතෙනවනේ අනේ ඉතින් මේ හාඳුනට කේක් කෑල්ලක් කන්න හම්බෙන්නේ නැහැ නේ කියලා සමහරවෙන්න hina යනවා සමහර මිනිසුන් එහෙම හිතනවා පින්වලට ඇවිල්ලා අපෙන් අහනවා ඔබ අහලා ඉතින් එහෙම මේ එහෙම කේක් කැල්ලක්වත් එහෙම ලේසින් හම්බෙන්නේ නැහැ නේද? අයියෝ බහන්සලයි පරණ ජීවිතය දාලා කියලා අහනවා පින්වතුනි. ඉතින් අපි අනුකම්පා කරනවා. අය අර මතක නැද්ද පින් අපි පොඩි කාලේ ගිහලා අම්මගෙන් ඇහුවේ අම්මා ගාව නැහැනේ සෙල්ලම් බඩු මට වගේ කියලා. මතකද ඔබ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරන ගමන් අම්මෙන් ගිහලා නකෝ අම්මට නෑනේ බෝනික්කෝ එන්න මට බෝනික්කෝ අම්මම තමයි බෝනික්ක ගෙනත් දුන්නේ අම්මට කියලා පෙන්නන බෝනික්ක නෑනේ කියලා අම්මට ඉතින් කොච්චර මොඩයිදනේ ආන් ඒ වගේ තමයි පින්නේ සමහර මිනිස්සු ආනෝ අපෙන් ඇහිලා ඔබ හන්දලට මේ අපිට වගේ නෑ නේද ඇයි ඔබ හන්දලා ඒවා දාලා ගියේ ඒක හරිනේ ගම් පෙන්නේ රුපියල් 1000ක් තියෙන මිනිස්සෙක් රුපියල් 1000ක් තියෙන මිනිස්සෙක් නැත්නම් රුපියල් 100ක් තියෙන මිනිස්සෙක් පෙන්නුද මේ ඩොලර් 5ක් තියෙන මිනිස්සෙක් ගාවට ගිහිල්ලා කියනවලු මේ අයිසේ ඔයා ගාව තියෙන ඩොලර් 5යිනේ මං ගාව තියෙන රුපියල් 100ක් ඒ මිනිහයා දන්නේ නැහැ නේද ඩොලර් එකකුත් වටින රුපියල් 100කට වඩා කියලා ඩොලර් එකක් රුපියල් 200ක් වෙනවා අනුමතරමයි. දැන් වාර දින 5යිනේ මට දිනවා 100ක්. මොකද කියන්නේ? ආන් ඒ වගේ තියෙනවා. ඒකයි මම කියන්නේ. මේ තනිකර පිනෙන් පින් මේක ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔබට මේ ටික අහන්න හැමෙන්නේ පිනට මට මේ ටික කියවෙන්නේ පිනට පින්නේ මට කල්යන මිත්‍රයන් ලැබෙන්නේ පිනට. ඔය ඔක්කොම පිනට. ඔය ඔබට හම්බලා දෙන හැමදේම හම්බලා දෙන පිනට. තේරුම් ගන්න. ඒකයි මම ආයෙත් අර මැක්කා වගේ බල්ල ගැංගෙන මැක් වගේ හැම වෙලාවෙම මෙතෙන්ට මෙන්නේ. මොකද ඒක තමයි කියන්න ඕන කාරණාව. මේ ඔක්කොම කියන්න පුළුවන් පින්තරේ. මේ ඔක්කොම කියලා අන්තිම ඔබට කියන්න තියෙන පින් කරන්න කියලා. මොකද පිනෙන් තමයි මේ ටික ඔබට එන්නේ. ඔබට තියෙන හොඳට බිස්ස පුරව ගන්න. බිස්ස කියේ ගොවිතැන් කරන මිනිස්සු දන්නවා. වී බිස්ස. හොඳට බිස්ස පුරව ගන්න පින්තරේ. එතකොට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. හොඳට පුරවගෙන ඊට පස්සේ ඒකෙන් අරගෙන කන්නයි තියෙන්නේ. ඉතින් ඒක හිස් වුණොත් එහෙම දැන් මොකෝ කරන්නේ? වීවිස හිස් නම් ඒ ගෙදරට මහා අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙලා තියෙනවා. ගොවිතැන් බතින්නම් ජීවත් වෙන්න. ඒක ඇයිනේ සබ කවදාකවත් ඔබේ පින ෂේ කරගන්න එපා. පින හිඟ කරගන්න එපා පින්වතුනි. පින් හිඟන්නේක් වෙන්න එපා කවදාකවත්. ඇත්තට මේ ලෝකෙ හැම හිඟන්නේක් මොන හිඟන්නේද? රුපියල් සතේ හිඟන්න නෙමෙයි පින්ද නෝ ඉන්නේ. පින් හිඟන්න. ඇයි ඒ? පින මදිකම නිසා තමයි ලැබෙන්නේ නැත්තේ. ඔක්කොම පින් හිඟන්න. හැම දෙයකම බින්දේ පින් හිඟන්න ඉන්නේ. මං නිවනට පින් හිඟන්නේක්. ඒකයි මට තාම නිවන පූර්ණ වෙලා නැත්තේ. ඒකයි තව මං පින් කරන්නේ. මං පින් හිඟා කයම යනවා. පුළුවන් තරම් පින් කරනවා. ඔබත් එහෙම කරන්න පින්වලුනේ. පින් හිඟන්නේක් වේ. මෙවර මේ හොඳට තේරුම් ගන්න මේ කාරණා එකින් එක පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒකම මම කියන්නේ. ඉතින් ආයෙත් අපි කතා කරමු අප කාරණාවට යන්න. මේ ලෝකයේ හැම දෙයක්ම විපාකයක් තියෙනවා. මේ පේන රූප කන පැහැෙන ශබ්ද දිවර දැනෙන රස නහයට දැනෙන ගඳ සුවඳ නැත්නම් ගන්ධය සුවඳ කියලා කියන්න බෑ. නහයට දැනෙන ගන්ධය, කයර දැනෙන ස්පර්ශය, මනර දැනෙන ධර්ම. මේ හැම දෙයක්ම තියෙන විපාකයක්. ඒ විපාක දැන හඳුන ගැනීම පිණිසයි හිත උදා වෙන්නේ. ආන්ගේ ඕනෑම හිතක පින් උතුනේ එයාපු රූපය කෙරෙහි හෝ වේවා දැන ගැනීම පිණිස පහළ වෙච්ච වේදනාව කෙරෙහි හෝ වේවා, හඳුනා ගැනීම පිණිස පහළ වෙච්ච සංඥාව කෙරෙහි හෝ වේවා, හැඟවීම පිණිස පහළ වෙච්ච විඥානය කෙරෙහි හෝ වේවා, තණ්හාවක් තණ්හා කරන්න පුළුවන්ද? බෑ. තණ්හාවක් හට ගන්න පුළුවන්, තණ්හාවක් උපදින්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්, මිස තණ්හා කරන්න බෑ. මොකක් වුණොත් තණ්හා වෙන්නේ? ප්‍රියයි මధుරයි නම් පින්විදින තණ්හා වෙනවා. එහෙනම් දැමනුන් ප්‍රියයි මధుරයි කියලා ප්‍රියයි මధుරයි කරගන්නවද? නැත්නම් ප්‍රියයි මధుරයි වෙනවද? ඒකත් හොඳ කාරණාවක්. ප්‍රියයි මధుරයි කරගන්නවද ප්‍රියයි මధుරයි වෙනවද? මං අදින්නම් හිතාගන්න මේ ඔක්කොම ප්‍රිය මధుරයි කියලා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ පින්විදින. එහෙනම් මේ ලෝකේ ඔක්කොම අප්‍රියයි අමధుරයි කියලා හිතාගන්නකො. අර කලින් අපි අරිහත් වෙන්න try කරා වගේ. පුළුවන්ද එහෙම කරන්න? බෑ. දැන් ඔබට මං අසූචි හැලියක් ගෙනත් දෙනවා මෙතනට. ඔබ ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඔබට කියනවා ආ මේක දැන් ප්‍රියයි මధుරයි කරගන්න ටක් ගාලා. ඔබේ ඔළුවට තුවක්කුවක් තියලා කියනවා. වෙඩි තියන්නයි යන්නේ. මේක ප්‍රියයි මధుරයි කරගන්න ටක් ගාලා. පුළුවන්ද කරන්න? එහෙම කරන්න බෑ පිටුනේ. ඒක එන්න ඕනේ දෘෂ්ටියක් කරලා. ඒ කියන්නේ පිටුනේ ඔබට හැඟෙන්න ඕනේ මේ කාරණාව නැත්තම් ඒ රූපය මොකක් හෝ රූපේ හරි ශබ්දේ හරි ගන්ධේ හරි රසේ හරි ස්පර්ශේ හරි නැත්තම් ඒ කාරණාවේ ධම්මේ හරි පින්නේ තව කෙනෙක්ට ප්‍රිය මధుරයි කියලා. මොකද දෘෂ්ටියක් ගන්න පුළුවන් තව කෙනෙක්ගෙන්නේ. ඒ කියන්නේ තව හිතකින්. අපිට හිත පේන්නේ නැති නිසා මම ඔබට කියනවා කෙනෙක් කියලා. ඒ ඔබට පේන්නේ නැහැ තව හිතකින් ගත්ත කියලා. තව කෙනෙක්ගෙන් ගන්න ඕනේ. ඒතර තව කෙනෙක්ගෙන් එන්න නම් පින්නතනේ. ඒක එක්ක ඇහැ හරහා නැත්නම් කන හරහා එන්න ඕනේ. එහෙම දෘෂ්ටියක් එන්න. දෘෂ්ටි එන්නේ එක්ක ඇස් හරහා නැත්නම් කන් හරහා. ඒක ඇස් කම් පොට්ටුනා නම් බීරි වුණා නම් එතනින් එහාට දෘෂ්ටි දෙන්න බෑ. එහෙනම් දැන් බලන්න. එතකොට තව කෙනෙක්ට යමක් ප්‍රියයි මధుරයි. දැන් ඔබ හිතලා බලන්න නිකමට පින්තුනේ ඇයි ඔය පාර දෙපැත්තේ බෝඩ් ගහලා තියෙන්නේ? එතන මෝටර් සයිකල් විකුණන්නයි ඒ කවුරුරි මොකක් හරි මෝටර් සයිකල් හදන කම්පැනි මෝටර් සයිකල් විකුණන්න ඕනේ. හරිද? මෝටර් සයිකලේ විකුණන්න පින්නේ මෝටර් සයිකල උඩ වාඩි කරන නෝනා කෙනෙක්. මේ සාමාන්‍ය නෝනාගේ පොඩ්ඩක් කකුල් දෙකක් පේන්න තමයි ඒක තියෙන්නේ. කවදාකවත් ආච්චිම කෙනෙක් වාඩි කරවන්නේ නැහැ මේ ෆොටෝ එකේ. ඇයි ඒ? මොකද ඔබට ප්‍රියමధుර වෙලා තිනේ නෝනා නා. ඒ නෝනා රූපේ නන් නෝනා රූපය බලන්න ඔබ එහා යොමු කරනවා එතනට. දැන් මොකද පේන්නේ? මෝටර් සයිකලෙත් පේනවා. බින්දු ඇත්තම ඔබට ඔබට ගැන ලැජ්ජ නැද්ද? මං කියන්නේ මේකයි. මේ ලෝකයා ඔබ අල්ලේ නටවන හැටි ගැන හිතෙද්දි මේ ලෝකෙ ගැන ඔබට කලකිරෙන්න නැද්ද පින්වතුනි? හොඳට කල්පනා කරලා බලන්න. ඇයි මේ මෝටර් සයිකලයක් ගාව පින්වතුනි අඩ නිරුවත් කාන්තාවක් තියලා තියෙන්නේ කියලා? මොකද පින්වතුනි මේ ලෝකයා හොඳටම දන්නවා කාන්තාවන්ට පිරිමින්ද දෙක දැන් ඔබ දැකලා නැහැ නේද මෝටර් සයිකලයක් ගාව නේ හැඩවැඩට ඇඳගත් පිරිමියෙක්ව තියලා තියෙනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. කාන්තාවක්ම තමයි උතන දාන්න ඕනේ. පිරිමියා බලනවා පින්වතුනි මොකද කාන්තා රූපේ තරම් තවත් ප්‍රණීත රූපයක් පිරිමියෙක්ට නැති නිසා. කාන්තාව බලනවා පින්වතුනි එයා මට වඩා ලස්සනයිද කියලා බලන්න. ඇයි තරංගෙට? එනහ කාන්තා රූපයක්ම තමයි දාන්නේ. මොකද කවදාකවත් පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක් දැක්ක බල්ලා හිතන්නේ එයා මට වඩා හැර කඩවසම් කියලා. කළා ඇයි මට ඒ වගේ වෙන්න ඕනේ? එහෙම හිතන්නේ නැහැ පිටුනේ. සාමාන්‍යයෙන් එහෙම හිතන්නේ නැහැ. මොකද ඒකත් කාන්තා ලක්ෂණයක්. පිරිමිෙක්ට එහෙම හිතෙනවා නම් ඒකත් කාන්තා ලක්ෂණයක්. ඒ පිරිමි ඇතුළේ පිහිටලා තියෙන. ඒ නිසා තමයි කාන්තාවක දාන්නේ. අලින් රූපත් එකක් දැම්මම කාන්තාව පිරිමි දෙගොල්ලම ඒක දිහා බලනවා. ඒක දිහා බලනවා මිසක් මෝටර් සයිකලේ දිහා බලනවා නෙමෙයි. නමුත් ඒක දිහා බැලුවා මෝටර් සයිකලේ පේනවා මෝටර් සයිකලේ පෙන්නන්න කාන්තාව තියෙනවා. දැන් ඔබට හිතෙන්නේ නැද්ද පින්තුනේ ඔබේ ඇස් ඒ පැත්තට අද්දව ගන්න ඒගොල්ලෝ දාලා තියෙන උප්පර වැටියට ඔබ අහුවෙන වාරයක් ගන්න තියෙන ඔබට විලි ලැජ්ජ නැද්ද මේ ලෝකේ ජීවත් වෙන්න? ඔබට මොකක්ද මේ මිනිස්සු කරන්න කියලා ඔබට හැඟෙද්දි පින්තුනේ? ඔබට ඔබ අරිහත් නැති එක ගැන පින්තුනේ ඔබට පුදුම කනගාටුවක් නැද්ද? මොකද අරිහතුන් වහන්සේගේ ඇස් දෙක එහෙම අද්ද ගන්න බෑ එතනට. නන්ත ඔබේ ඇස් ඇදෙනව නේද? ඇත්තටම ලොකු කලකිරීමක් දැනෙන්නේ නැද්ද? ඔක්කොම ඉන්නේ මාකටිං. හොඳට අහු වෙනවා. ලෝකයාගේ උප්පර වැට්ටි. අවිද්‍යාව තුෂ්ණාව තියෙන තාක් කල් පින්තනේ ලෝකයාට පුළුවන් ඔබව අල්ලේ නටවන්න. නෑ කියලාද කියන්නේ? ඔබලව මොකක් හරි වැඩසටහනක් අස්වන්න ඕන නම් පින්වතුනි මිහිරි කඩහඩක් කටහඬක් තියෙන ගෑන ළමෙක් දාන්න ඇති. ඔබට අග්ගා රේඩියෝ එක ටියුන් කරන් යද්දී එතනින් නවතිනවා. ඔබලව මොකක් හරි රූපයක් බලවන්න නම් ඕනේ පින්වතුනි අඩ නිරුවතෙන් එන කාන්තාවක් දාන්න ඇති. එතෙන් හවුර ඔබට පුළුවන් ද බලන එක නවත්තන්න. පුළුවන් නම් අදිෂ්ඨාන කරලා පින්වතුනි ඔය දෙපැත්තේ තියෙනවා බලන්න නැතු යන්න බලන්න. එහෙම කරන්න පුළුවන් නම් ඒක මහා පුදුම జగතෙක්. සාමාන්‍ය පින්දුනේ ඇස් දෙක හැරෙනවම තමයි. ඔබට මිච්චිවත් නැහැ පින්දුනේ ඔබ බැලුවා කියලා. නමුත් බැලෙනවා. එහෙනම් ඔබ කරනව නෙමෙයි නේද ඔය? දැන් ඔබට ඕනේ නැහැ නේද ඔබ බලන්න. අපි හිතමු ඔබ යනවා පින්දුනේ ඔබේ දරුවොත් එක්ක. ඔබ තාත්තා වාහනේ වදවගෙන එහා පැත්තේ ඉන්න ඔබේ දුව. හරි? අවුරුදු 16ක් 17ක් විතර දුවක්. දුවටත් යමක් කමක් දැනුම් තේරුම් තියෙන කෙනෙක්. හරිද? ඒ දුව දන්නවා මේ ලෝකේ සදාචාරය කියලා එකක් තියෙනවා. මේ මගේ තාත්තා දෙවියෙක් වගේ මිනිහෙක්. මගේ තාත්තා අම්මට විතරයි ආදරේ. ඈ? තා අම්මගේ රූපය හැරෙන්න කිසිම දෙයක් ගැන හිම් බලන්නේ නැහැ කියලා ඔබ යනවා දුවත් එක්ක. පින්වතුනි, අර බෝඩ් එකක් දාලා තියෙනවා අඳුන දුවත් එක්ක කාන්තාවක් එක්ක. දැන් ඔබ හොඳටම දන්නව නේද ඔබේ ඇස් ඒ පැත්තට හැරෙනවා කියලා. ඔබ හරවනෝ නෙමෙයි හැරෙනවනේ පින්නතුනේ. දැන් ඊළඟට ඔබට ලැජ්ජ නැද්ද? දුව දැක්කද දන්නේ නැහැ. හිතෙනවද නැද්ද? හිතලා තියෙනවද නැද්ද? දැක්කද දන්නේ නැහැ. තාම දෙන්න උදාහරණ විදිහට තනකට ගියාට පස්සේ ඔන්න ඔබට කැම ඔන්න දැන් කැම මේසර කැම අරිනවා. හරි? ඉතින් සාමාන්‍ය ඔබ කන්න කෑදරයි කියලා පෙන්වන්න කැමති නැහැනේ. ඉතින් ලැජ්ජ නැති වැඩක් නේක. හැබැයි කරට කියලා උනනවද නැද්ද? ඊට පස්සේ කවුරුත් බලන්නේ නැති වෙලාවත් බලලා ටක් ගාලා වතුර විදුරක් කර බීලා මේ වතුර බොනවා වගේ අර කරට හප් කියලා ටික ටක් ගාලා ගිල ගන්න. ඇයි? ඔබට හරි ලැජ්ජයි පින්නේ තව කෙනෙක් දැක්කොත් කරට කෙලින්නවා කියලා. කරනවද නැද්ද? ඔය ආදී කොටගත්තින් උතුණි මේ ශරීරයේ විවිධාකාර වෙනස්කම් සිද්ධ වෙනව නේද? ඔබේ හිතට එකේ කරමුණු වෙද්දි ද්වේෂ සාගත හිතක් නම් එහෙමයි. අත මිට මෙලවෙනවා. නල රැලි වැටෙනවා. ඇඟට දාඩි දාන්න පටන් ගන්නවා. පපුව වේගෙන් ගැහෙන පටන් ගන්නවා. රාගික අදහසක් නම් එහෙමයි. ඒවට එක ඒ ආකාරයෙන් ඇඟ හැඩ ගැහෙනවා. ඕවට ඔබ නවත්තන්න බෑ නේද? එහෙනම් ඔබ දව කරන්නේ මොද කරනවන පින්දින කරන්නේ නැතු වෙන්න පුළුවන් වෙනවා. එනවා මේ කරනවනේ මේ ඔය වෙනවා. හැබැයි ඔනෝකම ආයතන මතක් කරන්නේ වෙනවා කියලා පින්විතනේ ඔබට කියන්න බෑ දැන්. වෙනවනේ අපේ හන්දනේ ඉතින් මම්මක් කරනද එහෙනම් ඉතින් මට කරන් දෙන්නේ නැහැනේ මෙතන කියලා අතහැරලා දාන්න බෑ. මොකද පින්විතනේ උණක් කරත් හැදෙන්නේ මොකද්ද? දුක. ඔබ ගිනි තියාගත්තොත් විතරද ඔබ ගිනි නිවන්? වැරදිලා ගින්නක් හටගත්තොත් නිවන් නැද්ද ඒක gedara? අපි හැමෝම ඔබ කවුරුරේ ගෙදර ගිනි තියලා ඔබ තරහකාරය කියලා ගිනි තියලා මොකද කරන්නේ? ගිනි නිවන හැමදාම කතා කරලා ගෙදර ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් තියෙනවා නේද? ඒකෙන් ගින්න නිවන උත්සාහ කරලා නේද? වතුර ගහලා කරන්න පුළුවන් හැමදාම කරනවා ගින්න නිවන. අපි දුම් පින්ගුදින ඔබ කුස්සියට යද්දී ඔබට අමතකුණා ලිප ඔෆ් කරලා යන්න ඕනේ. දැන් ලිප ගිනි අරන් දැන් වටේ තියෙන එක ගිනි අරන් කුස්සියෙම ගිනි අරන් දැන් ඔබ මොකද කියන්නේ? ආ ඉතින් ඒකෙන් ගිනි තිබ්බා නෙමෙයි ඉතින් ගිනි ගියා නේ ඉතින් කරන් දැන ඒ ඔයාලා දාන්නේ මං ගිනි තිබ්බනේ මෙන්. ගිනි ගත්තා. ගිනි තිබ්බනේ මේ ගිනි ගත්තා. ඉතින් කමන්නේ ඔය ඉන්නද? එහෙම කියන්නේ නැහැ නේද? මොකද ගිනි තිබ්බ වේවා ගිනි ගත්ත වේවා පින්වදින අන්තිමට ගින්නේ මොකද වෙන්නේ? ඔබට අලාභහනියක් නේද වෙන්නේ? එහෙනම් ඔබට කියන්න පුළුවන්ද මම මේ ඉතින් දුක කරනවා නෙමේ දුක වෙනවනේ. එහෙනම් ඉතින් කරන් දෙයක් නැහැ නේ. එහෙම කියන්න බෑ නේද? මොකද මොකෙන් හරි කමන්නේ දුකනේ හටගන්නේ. 11 මහ ගින්නනේ පින්වදින හටගන්නේ. එහෙනම් අනිවාර්යෙන් පින්වතුනි ඒ ගින්න හට ගන්න තියෙන යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නිරුද්ධ කර ගැනීම වැඩපිළිවෙලක් ඔබට තියෙනවා නේද කරන්න? ඔන්න ඔතනදී ඔබට ප්‍රශ්නයක් එන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න අපේ හාමුදුරනේ, දුක කියන එක හට ගන්න එකක් නම් දුක නවත්තනවා කියන එක මට කරන්න ඕන දෙයක්ද? එහෙනම් ඒකත් එහෙම වෙන්න එපා. එතන එකක් වෙනවා, මේක කරන්න ඕනද? ඔබට ඔන්නෝම ප්‍රශ්නයක් හට ගන්න ඕනේ. හරි නะ, පැහැදිලිද මම කියපු කාරණා? දුක කියන එක කරනව නෙමෙයි, දුක කියන එක වෙනවා. හරි, අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව කරනවද? නෑ, තණ්හාව වෙනවා. තණ්හාව වුණොත් දුක කරනවද? දුක උපදිනවා. උප්පද්දනව නෙමෙයි, දුක උපදිනවා. ඒක ඔක්කොම වෙන දේවල්. මොකද මේක ප්‍රොසෙස් එකක්, මේ තියෙන ප්‍රොසෙස් එක කරන කෙනෙක් නෑ. ඒක එහෙමනම් එහෙනම් මේ දුක නිරුද්ධ කිරීම කරන්න ඕන එකක්ද? ඉතින් අර ටික වෙනවා නම් මම කරන්න ඕනේ යනිත් පැත්ත. කළ කෙනෙක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න ඔතන පිටින් ආයෙත් මම ඔබට පැහැදිලියම ඔප්පු කරලා පෙන්නන්නම්. ආපහු සැරයක් අර මැක්කයි කතාව. පින්තුනි පින තමයි ඔබ බෙදන්නේ. ඒක කොහොමද? පිනෙන් පින්තුනි කරන්නේ ඔබට ආස්වාදයි සැපයි සාරයි කියලා කියන දෘෂ්ටිය අයින් වෙලා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා ඇහෙන දෘෂ්ටියක් ඔබට ඇහෙන්න සලස්සනවා. මොකෙන්ද කරන්නේ? පිනෙන්. ඒක වෙන්නේ පිනෙන්. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන දෘෂ්ටිය පින් ඔබට ඇහෙන්න සලස්සනවා. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන දෘෂ්ටිය ඔබේ හිතට කාවදින්න ඔබේ හිතේ ප්‍රඥාවක් සහිත ඔබ ඉපදිලා ඉන්නවා. ඒකත් පිනෙන්. එහෙනම් ශරණ සම්පත්තියේ ඔන්න හරියට. එතකොට ආශ්‍රව අනිත්‍ය දුක්ඛය අනත්තයි කියන කාරණාව දේශනා වුණේ කල්යාණ මිත්‍රයෙක් හරහා. ඒ කල්යාණ මිත්‍රයා මෙතන ගෙනත් දුන්නේ පිනෙන්. කරන අපි මේ එක දෙයක්වත් ඔබ කරා නෙමෙයි. දැන් මට හොඳට මතකයි පින්වතුනි, මම කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්නවා කියලා හොයාගෙන ගියේ නෑ. මට හම්බුණා. මම බින්නේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද කියලා දන්නවද හම්බෙන්න කලින්? මෙයා කල්යාණ මිත්‍රයෙක් කියලා තේරුම් ගන්නේ හම්බෙන්න කලින්ද හම්බුනාට පස්සේද? ඒකයි මම මෙන්න මේ ප්‍රශ්න උත්තර දෙන්නේ. මේ නිවන් දකින්න දහම කියලා ඔබට තේරෙන්නේ පින්නේ නිවන් දකින්න කලින්ද නිවන් දැක්කට පස්සේද? ආ, ඒක තේරෙන්නේ නැත්නම් මම මෙන්න මේ ප්‍රශ්නයක් අහන්නම්. මම ඔබට පෙත්තක් දෙනවා. පෙත්තේ ලේබල් එකක් ගහලා නැහැ. ඔබ දෙන ඔළුව එකක්කම මේ පෙත්ත ඔළුව එකක්කම සුව කරන පෙත්තක් කියලා ඔබ දැනගන්නේ බොන්න කලින්ද බිව්වට පස්සේද? බොන්න කලින් වෙන බෑ නේද? ලේබල් එකක් ගහලා නැහැ ඔබ දන්නේ නැහැ පෙත්ත ගැන. පෙත්තක් අරන් බීලා බලනවා. පෙත්තක් අරන් බීලා බලනවා, නැගිටලා බලද්දි කකුලක් හැල්ලා. දැන් ඔළුව එකක්කම සුව කරන බෙහෙතක්ද? නෑ, පෙත්ත දුන්නම බීලා බලනවා. බීලා පැයක් යද්දී හොඳටම බඩ යනවා. දැන් ඔළුව එකක්ම සුව කරන බෙහෙතක්ද? පෙත්තක් දෙනවා බීලා බලනවා පින්විතනේ. පැයක් යද්දී ඔළුව එකක්ම තිබ්බද කියලාවත් මිත්‍යන්නේ නැහැ. දැන් මොකද ඔබට කියන්න පුළුවන්? ඔළුව එකක්ම හොඳ කරන බෙහෙතක් මේ. කොහොමද දැන් ඔළුව එකක්ම හොඳ වුණා? එහෙනම් ඒ බෙහෙත පින්විතනේ ඔබ බොන්නේ දැනගෙන නෙමෙයි. මම මේ කියන උදාහරණයේදී එහෙනම් ඒක ඔබ ඔබට බොන්න අවස්ථාවක් හැදිලා ඇවිල්ලා තියෙනවා. ඒ ටික එහෙනම් උනේ කොහොමද? පිනෙන්ම තමයි. ඒකම කිව්ව මැක්කයි කතාව කියලා මේ. එහෙනම් ඔන්න සෙන සම්පත්තියේ පින් උතුනේ. ගෙනත් දුන්නේ පිනේ. කල්යාණ මිත්‍රයා ගෙනත් දුන්නේ පිනේ. පරතෝ ഘോഷ ප්‍රත්‍ය තමයි කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ කාරණා ඊට පස්සේ බලන්න. ඔන්න ඔය කාරණා දැන් ඔය දේශනාවක අහන් ඉන්නවා. මේ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. ඒක සිද්ධ වෙනත් එපේ. ඒතර ශ්‍රවණය කියන එක සිද්ධ වෙන්නේ කොහමද? කන තියෙනෝනේ, ශබ්දය තියෙනෝනේ, කනයි ශබ්දයයි ගැටෙන්නෝනේ, සෝත විඥානය උදා වෙන්නෝනේ. ওই ටිකෙන් කොයි කොටද කර්මය? කනද කර්මය, ශබ්දද කර්මය, ඔය දෙක ගැටෙන එකද කර්මය, ඒ දෙක ගැටනම හිතක් උදා වෙන එකද කර්මය. ඔය එකක්වත් කර්ම නෙමෙයි. එහෙනම් ශබ්දෙත් විපාකයක්. කනත් විපාකයක්. ඔය දෙක ගැටෙන එකත් විපාකයක්. ඒ දෙක ගැටනම හිතක් උදා වෙන එකත් විපාකයක්. එහෙනම් තනි කර තියෙන විපාක ක්‍රියාවලිය. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය කියන එක මොකද්ද? විපාකයක්. ඒ ඇහෙන බණපදයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත. තේරුණද? අනිච්ච දුක්ඛ අනාත්ත ඇහෙද්දී ප්‍රියයි මధుරයි කියන අදහස තියන් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔබට ඔබ හිතන යමක් කළුයි කියලා. අපි දුමු බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එක බලනවා කියලා. හරි? ඊරවසේ එකපාරට මොකද කරන්නේ? මේ ටීවී එකේ අපි දුමු මොකරේ කල පෙන්නන මොකරේ කැලලා කියන එක කැඩලා ගිහිල්ලා. ඔබ ටීවී එක බල බල ඉන්න ඔබට පේන්නේ කළු සුදු විතරයි. දැන් කවුරු ඔබ ටීවී එක බල බල ඉන්න ගමන් පේන්නේ මේ කැලලා හදනවා. දැන් එකපාරට පාට පේනවා. දැන් මට කියන්න ඔබට මොන භාෂාවෙන් කිව්වොත්ද? කොහොම ඔප්පු කරලා පෙන්වුවද? පින්වතුනි ඔබට දැන් ආවට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. නෑ නෑ ඒක පාටනේ මේ ඒක වැරදිලා. මේ කළු සුදු තමයි කියලා. ඔබට වැටහිච්ච දෙයක් නොවටහා තියන්න බෑ නේද මොනවා කළවත්? ආන් ඒ වගේ පින්වතුනි. යමක් ප්‍රියයි මధుරයි නම් එතන තණ්හාව උපදිනවා. මේ ලෝකේ මොන ජගතේවත් ඒක නවත්තන්න බෑ. ආන් ඒ වගේ පින්වතුනි. යමක් අප්‍රියයි අමధుරයි නම් එහෙනම් එතන තණ්හාව හටගන්න විදිහක් නෑ. ඒ කියන්නේ ප්‍රිය බවක් නැත්තම්, මధుර බවක් නැත්තම්, අප්‍රිය කියලා කියන්නේ මේ අප්‍රියයි කියන අදහසෙන් නෙමෙයි. ඒ කියන්නේ ඒක ආපු ඊය එහෙ අදහස නෙමෙයි. අප්‍රියයි කියලා කියන්නේ මේ ප්‍රිය බව නැති බව. ප්‍රියකමක් නෑ ඒකට. ප්‍රියයි කියලා කියන්නේ ප්‍රියකම තියෙන එක නං අප්‍රියයි කියලා කියන්නේ ප්‍රියකම නැති බව. අමధుරයි කියලා කියන්නේ ඊය ආපු ගඳයි කැතයි ඒක නෙමෙයි. මధుර බවක් නෑ ඒක. එහෙනම් අප්‍රිය අමధుරයි නම් පින්වතුනි එතන තණ්හාවක් හටගන්න විදිහක් නෑ ඔබට ඕනේ වුණත්. දැන් ඔබට බලෙන් තණ්හා කරන්න බෑ පින්වතුනි කිසිම දෙයකට. දැන් බලන්න සමහරවට අපි හිතමු මනුස්සයෙක් මොකක් හරි සම්බන්ධයක ඉන්නවා. අපි හිතමු විවාහයක් වෙලා දැනගන්න හම්බ වෙනවා පින්වතුනි මේ මනුස්සයා වෙන සම්බන්ධයක් තියාගත්තා කියලා. ඔන්න දැන් මොකද වෙන්නේ? හිත බිඳෙනවා. දැන් පුළුවන් නම් පින්වතුනි ආපහු තිබ්බ දත්තෙ හිතපත් කරගන්න. මොනා කළාද අපිට ඒක කරන්න පුළුවන්? දැන් මිනිස්සු දික්කසාද වෙන්නේ ඇයි? ඔච්චර බින්දිනේ කොච්චර වදයක් විඳින්න ඕනේ දික්කසාදයක් කරගන්න. ඒක නඩු කියන්න ඕනේ. නැත්නම් තමන්ගේ දේපල බෙදා හදා ගන්න ඕනේ. දරුමල්ලු ඉන්නවා නම් ඒ දරුවන්ට වෙන දේවල් ගැන ආයි නඩු කියන්න ඕනේ. ඒවා විසඳන්න ඕනේ. දිරසේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් දැනුවත් කරන්න ඕනේ. යාළුවන්ට ගිහිල්ලා කතාව කියන්න ඕනේ. කොච්චර දේවල් කරන්න තියෙනවද පිටින් දික්කසාද කරන එක හරි කරදරයක් නේ දෙපාර්ශවයටම. එහෙනම් ඒක නොඋනාසේ ඉන්න පුළුවන් නම් ලේසි නැද්ද වැඩේ? නමුත් නොඋනාසේ ඉන්න බෑ නේද දැන්? හේතුවයි. එතන යමක් අප්‍රියයි අමధుරයි නා. එතනින් එහාට එතන තණ්හාව හටගන්නවන්න බෑ. අපිට බලෙන් තණ්හාව උප්පද්දවන්න බෑ පින්විතනේ. මොකද තණ්හාව කියලා කියන්නේ හේතුක ඵලයක් නිසා. ඒ නිසා මම තණ්හා කරනවා කියන කාරණාව සම්පූර්ණයෙන් වැරදි. මොකද මම තණ්හා කරනවා කියලා කියන්නේ මම තණ්හා කරනවා. මේ මමයි කරන්නේ. මමයි කරන්නේ නම් මම නොකර ඉන්නත් පුළුවන් වෙන්නවා. මම තණ්හා කරනවා නෙමෙයි පින්විතනේ. තණ්හා වෙනවා. ඕනනම් මේක මෙහෙම කිව්වට කමක් නැහැ. මට තණ්හා වෙනවා කියලා කිව්වට කමක් නැහැ. ඒක අරකට වඩා නිවැරදි. ඒ සම්පූර්ණ නිවැරදි නැහැ. අපි පස්සේ තේරුම් ගමු. නැත්තම් හිත තණ්හා වෙනවා කියලා කියවනම් තමයි හොඳම. හිත තණ්හා වෙනවා. හැබැයි හිත තණ්හා කරනෝ නෙමෙයි. හිත තණ්හා වෙනවා. සෝතාපන්න හිතක් කියලා කියන්නේ පින්වතුනි, දහමක් අවබෝධ කරගත්ත හිතක්. ඒ හිතට ඕනේ පින්වතුනි, ඉසගිනිගත් එගිනි නිවන්නාසේ අරිහත් වෙන්න. තණ්හාව සම්පූර්ණයෙන් ඡය කළා දාන්න. ඉතින් සෝතාපන්න හිතට තේරෙනවා පින්වතුනි, තණ්හාව තමයි දුක හටගන්නේ කියලා. ඉතින් තග්ගව තණ්හාව ඡය කරගන්න යන්නේ. එන එකපාරට සෝතාපන්න ඊට පස්සේ අරිහත් වෙන්න බෑ. මොනවද අහකුරුදාගාමි අනාගාමි කියන්නේ? එහෙම ඒවා නැති වෙන්න බෑ. තේරෙනවද එහෙම වෙන්නේ නැති බව? සෝතාපන්න හිතක් කියලා කියන්නේ තණ්හාව නිසා දුක හටගන්නේ කියලා සත්‍ය වශයෙන්ම තේරුම් ගත්ත හිතක්. නමුත් ඉතින් එතනින් එහාට පොඩ මොකද කරන්න වෙන්නේ? තණ්හාවට තියෙන හේතුව ක්‍රමක්‍රමයෙන් පිංගුනේ දුරු කර කර යන්න ඕනේ. ඒකයි තණ්හාව කියලා කියන්නේ ඵලයක්. තණ්හාව කියලා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් තණ්හා කරනවනේ මේ තණ්හා වෙනවා. තණ්හා වෙනව නම් දුක කරනවද? නැත්නම් දුකත් වෙනවද? දුක වෙනවා. ඒ නිසා තමයි පින්දුන ඔබට කාගේ හරි කියන හිත බිඳුනොත් ඒ හිතාවේ හදාගන්න බැරි. ඔබට පුළුවන් ඔබ හදාගන්න. දැන් හිතනක ඔබ දරුවෝ නිසා හරි ඔබ හිතාගනෝ නෑ මං දික්කසාද වෙන්නේ අහිංසක දරුවෝ ටික පවුනේ කියලා ඔබට එහෙම හිතනවා. දැන් ඔබ කැමති නැද්ද පින්දුනේ ඔබට සිද්ධ වෙලා තියෙනවා නම් දැන් මේ විවාහය දිගටම කරගෙන යන්න. දරුවෝ නිසා හරි ඔබ කැමති නැද්ද ඇත්තටම ඔබේ මහත්තයා ගැන හෝ ඒ බිරිඳ ගැන හෝ අර කලින් තිබුණා වගේ හැඟීම හිතට ගන්න කැමති නැද්ද? ඔබ හිත කැඩිලා නැතින් කලින් තිබ්බ ඇත්තට පත් කරගන්න කැමති නැද්ද? ඉතින් පත් කරගන්නකෝ. බුල දෙනකම් බලන් ඉන්න. පුළුවන් දෙක කරන්න. කරන්න බෑ. ඇයි ඒ? ඔබ හිත කරන එකක් නෙමෙයි නිසා. ඔබ හිතලා කරන එකක් නෙමෙයි නිසා. පින්නේ තියෙන වෙන දේවල්. එහෙනම් අපර තේරෙන්නේ මේ ලෝකේ ඔක්කොම විපාකයි කියලා. හේතු නිසා ඵල හැදෙන්නේ පින්වතුනි. හේතු නිසා ඵල හැදෙන්නේ. හේතුඵල කියන ධර්මතාවයට අනුකූලයි පින් ඔය සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. කර්මයක් කියලා කියන්නේ හිතක් පීඩාවට පත් වුණාට පස්සේ ඒ හිත පීඩාවෙන් නිදහස් වීම පිණිස කටයුතු සිද්ධ වෙනවා. හිතකට බෑපින් වෙන පීඩාවට පත් වුණාට පස්සේ පීඩාවෙන් නිදහස් නොවි ඉන්න ඒකවත් හිතට කරන්න බෑ. බොහොම දරුණු ලෙස පීඩාවට පත් වුණොත් එහෙම වෙනවා. මේ පීඩාවෙන් නිදහස් නොවි ඉන්න හිතකට බෑ. මම පීඩාවෙන් නිදහස් වෙන්නේ නැහැ. බලන්නකෝ මම පීඩාවෙන් නිදහස් වෙයිද කියලා. එහෙම කරන්න බෑ කියන්නේ හිතට. තව ඉස්සරහට යද්දී අපිට මේ කාරණා තමයි තව පැහැදිලි කරලා තව සියුම් කරලා පෙන්නලා දෙන්නම් අපිට. මේ ඔය කියන ඒවා කරන්න බෑ කියලා. ඔබ දන්නේ නැති වුණාට පින්න ඔය හිතක් ගන්න පීඩාවෙන් නිදහස් වෙනවා. තව ඉස්සරහට පැහැදිලි කරලා දෙන්න. මොකද ඒක හිතකව තණ්හාව නැත්තම් පින්නතනේ. ඒ හිත අරිහත් හිතක් නැද්ද? එහෙනම් ඔබ ගාව තියෙන එක හිතකව තණ්හා නැති හිතක් වෙන්න බෑ නේද? මොකද ඒක හිතකරි තණ්හාව තිබ්බේ නැත්තම්. එහෙනම් ඒ හිත අතහැරිලා තියෙන්නේ. ඒ කියන්නේ මිදිලා තියෙන්නේ. ඒ කියන්නේ නොඇලිලා තියෙන්නේ. ඒ කියන්නේ නිවනටපත් වෙලා තියෙන්නේ. එහෙනම් අරිහත් එකපාරට ඔන්න අරිහත් හිතක් කියලා ආයෙ එකපාරට ආයි පු탁ගෙන හිතක් ගෙන් පහල වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑනේ. අරිහත් එක හිතක් හරි පහල වුණා නම් බින්න එතනින් එහාට ඔක්කොම හිත මොන හිතද? අරිහත් හිත. එහෙනම් ඔය එක හිතකවත් පින්වතුනේ අරිහත් බව නැහැ. හෙවත් නිවනටපත් වෙලා නැහැ. මම කියන්නේ මේ දේශනාව අහන අරිහතුන් වහන්සේලාට නෙමෙයි අනික අයට. එක හිතක්වත් නිවනටපත් වෙලා නැහැ. ඒකෙන් ඔය හැම හිතකම තණ්හාව තියෙනවා. තණ්හාව තියෙන කොයි හිතේද පින්න දුක නැත්තේ? එහෙම තිත් තියෙනවද? තණ්හාව තිබ්බට දුක තියෙන හේතුයි තණ්හාව තිබ්බට දුක නැති හේතුයි. එහෙම තියෙනවද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. එහෙනම් බුදුහාඳුර කියන්නේ බෑ සමහරක් දවස්වල තණ්හාය ජායති සෝකෝ සමහරක් දවස්වල තණ්හාය ජායති බයං. තවත් දවස් තියෙනවා පින්වතුනි සංඝා ජායති නිසෝකෝ තණ්හාය ජායති නිබයං. එමු ධම්මයෙන් දේශනා කළා නෑ. තණ්හාව තියෙනවා නැතිනේ ඒකාන්තයෙන්ම බය තියෙනවා ශෝකය තියෙනවා. ඒ කියන්නේ දුක නෙමේද? එහෙනම් තණ්හාව තියෙන කොයි හිතේද දුක නැත්තේ? එහෙනම් දුක තියෙනවා. එහෙනම් මට කියන්න පින්න ඔබ සැප වේදනාව පින්නනකොට ඒ හිතේ තණ්හාව නැද්ද? අපිද ඔබ ආසම කරන කෑම කන වෙලාවද? පුදුම රහයි, දිව්‍ය ලෝක රහයි කියලා ඔබ කියාගෙන හොඳට රස විඳින්න කන ඔය කෑම. මට කියන්නේ හිතේ තණ්හාව තියෙනවද නැද්ද? මොකද ඒ හිතේ තණ්හාව නැත්තම් මොන හිතක්ද ඒක? අරිහත් හිතක්. එහෙනම් එතනින් පස්සේ ඔක්කොම හිතුත් කොහමද? අරිහත් හිත. එහෙනම් ওই හිතත් තණ්හාව තියෙන හිතද නැද්ද? හැබැයි සැප වේදනාවක් නෙමෙද ඔය විඳින්? තණ්හාව තියෙනවනම් දුක තියෙනවනම ඕනේ නේද? එහෙනම් දුක තියෙනව නේද ওই හිතේ? ඔබට පේන්නේ නැති? අන්න ඒකයි මම අර කලින් පටන් ගන්න ගමන් කිව්වේ. ඔය ඔබ විඳින දුකයි පටිසම්පාද චක්‍රය අවසාන වශයෙන් පිළිඳින 11 මහා ගින්නට පත් වෙන්න හැදෙන දුකයි කියලා කියන්නේ කරුණු දෙකක්. බලන්න අපි ඉස්සරහට කතා කරගෙන යන්න. දැන් එකපාර ප්‍රශ්න වලක් එවන්න එපා. එහේ මොකක්ද මේ දුක මොකක්ද මේ දුක මොකක්ද මේ දුක කියලා බින බය වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. අපි ඒ ගැන කතා කරනවා. දැන් පන්ති දෙපින්තුනේ 11 පන්ති අපි ගමු ඔබ 10 පන්ති කියලා. 10 පන්ති ඔන්න පළවෙනි පන්ති පන්තියේ පළවෙනි පාඩම අද කරන්නේ. ආ ළමයි පෙරලා ගන්න පළවෙනි චැප්ටර් එක පළවෙනි පරිච්ඡේදය. චලනය කියලා පෙරලා ගත්තට පස්සේ ඔබ ටග් රට ගාලා පොතේ අග හරියට පෙරලා ගන්නවා. හරි? ඒකේ තියෙනවා මොකක් හරි මහා පරම ගම්භීර මොකක් හරි ගණිත සූත්‍රකමයක්. මිස් අන්න ඒ ගාන හදන්නේ කොහොමද? කියලා අහලා හරිනවද කියන්නේ පන්තියේ පළවෙනි දවසේ? මිස්ටර් කියන්නේ මොකක්ද? පුතේ කියලා දෙන්නම් ඊට කලින් කලින් චැප්ටර්ස් ටික ඉවර කරලා ඉන්නවා. ඒ නිසා ওই පාඩම තියෙන්නේ පුතේ දෙසැම්බර් වලට. අපි දැන් මේ ඉන්නේ ජනවාරි. ඒ නිසා පුතා දෙසැම්බර් අන්තිම සතියට කලින් සතිය අහලා බලන්නකෝ මගේ. මම එදාට කියලා දෙන්නම්. දැන් කියලා දෙන්නකො මිස්. කියලා දෙන්නම් පුතාට තේරෙන්නේ නැහැද? එහෙනම් කියලා දෙන වැඩ නැහැ. ඒක දින කලබල වුණොත් කොරස් කතේ අත දාගන්න බැරි වෙනවා. කිසිම කෙනෙක් කලබල නොවෙන්න මම ඔබට කලින් දවසේ මම මගේ හැටි ගැන කිව්වනේ. ඉතින් මම කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ නිවන සම්බන්ධයෙන්. සමහර කාරණා තියෙනවා මම ගිරල ගුරුහාඳුනෙන් අහදි ගුරුහාඳුන කියනවා. ඔව් කොබස් දැන් අහන්න එපා මගේ. පස්සේ අහන්න. එහෙමයි ස්වාමී. මම ඊදැස උනාදේ පස්සෙන් පන්නන්නේ අනේ ගුරුහාඳුනේ අර හිතා කියපු කාරණා මට ආයි කියන්නකො. අයි මට ඒක පැහැදිලි කරලා දෙනවා අනේ ගුරුහාම මට දවස් කීයක් ඉන්නවද බහින් මට තව කවද මට ඔක කියලා දෙන්න ඉතින් මං පස්සෙන් පන්නන්නේ නැහැ ගුරුහාම ඉතින් ගුරුවරයා දන්නේ උන්වහන්සේ කිව්වනම් මට ඔක දැන් උන්වහන්සේ අහන්න එපා පස්සේ අහන්න මං පස්සේ කාද උඹට තේරුම් කරලා දෙන්නම් කියලා ඉතින් ඇයි මට ගුරුවරයා විශ්වාස නැත්තේ ගුරුවරයා විශ්වාස නැත්තේ ඒ ගුරුවරයා ගවිදලා හරියන්නේ නැහැ එහෙනම් ඒ ටික ඔක්කොම මට ඕන වෙලාවට කියලා දෙන කෙනෙක් ගාවට මං යන්නේ ඉතින් මේ දහම කරගන්න ඕනේ හරියට දත දරුවෙක් අම්මගෙන් කිරි බොනවා වගේ. දරුවා අනන හැම වෙලාවෙම අම්මා ගිහිල්ලා කිරි දීලා හරියන්නේ නැහැ. ඒක දිනන දින ටයිම් ටේබල් එක. චාට් එකක් තියෙනවා. මොකද දරුවා වෙලාවකට අනන්නේ පිඳින කිරි වුණු නිසා. වෙලාවකට අනන්නේ මදුරේ කිදුපු නිසා. අනන හැම වෙලාවෙම කිරි දීලා හරියන්නේ නැහැ. ඒක අම්මා දැනගන්න ඕන කාරණාවක්. ඒ වගේම දරුවා නෙමෙයි දන්නේ දරුවට කොහෙලා කිරි වුණා කියලා. ඒක අම්මයි දන්නේ. මොදොනට වැඩි වෙලා හරියන්නේ නැහැ. ඔන්නට අඩු වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා එක මම කියන්නේ මේ හැම කාරණාවක් පිළිබඳනේ අපිට පැහැදිලි කරලා දෙනවා. කලබල වෙන්න එපා. පොඩ පොඩ මේ කරුණ එකින් එක තේරුම් ගන්න. දැන් එනං මට අද ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන කාරණා මෙන්න මේකයි. පිළිඳින මේ හැම දෙයක්ම විපාකයට සිද්ධ වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම පිළිඳින විපාක. විපාක ශක්තිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. විපාක වලට අමතරව පින්න කර්ම කියලා જાතියක් සිද්ධ වෙනවා. කර්මයකින් කරන්නේ දුකක් දැනිත කරන්නේ විතරයි. ආන් ඒ දුක දැනව තමයි පින්නේ 11 මහා ගින්නක් ගෙනත් දෙන්නේ. තථාගත දහම තුලින් අපි උත්සාහ ගන්න පින්නතනේ ඔන්න ඔය කර්ම වෙන වැඩ පිළිවෙල නවත් ගන්න. හැබැයි කර්ම වෙන වැඩ පිළිවෙල නවත් ගන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ පාප කර්ම ටික නවත්ලා දාන්න. නැත්නම් අකුසල කර්ම නවත්ලා ගන්න. අතරම් පාප කර්ම කියලා කියවත් තවත් නිවැරදි. ඒක දෙ ප්‍රශ්නයක් අහලා වෙලා තිබ්බා අකුසල සහ පාප ධර්මයන් අතර වෙනස මොකද්ද කියලා. අපි ඒකත් ඉදිරි දේශනාවක කතා කරමු. ඒකයි සබ්බ පාපස්ස අකරණං කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. පළමු කොටම. සබ්බ අකුසලස්ස අකරණං කියලා උන්වහන්සේ දේශනා කළා නේද? සබ්බ පාපස්ස අකරණං. මේ පාප ධර්මයන් ඉස්සලම නවත්ත ගන්න. ඊට පස්සේ පින්නේ පුළුවන් තරම් පින් කරගන්න. පිනුත් කර්ම තමයි. හැම කර්මයකින් වෙන්නේ දුක ජනිත කරන එක තමයි. හැබැයි මේ කියන්නේ දුක් වේදනාව ගැන නෙමෙයි පින්නතුනි. මේ කියන්නේ 11 මහා ගින්නට ඇති දමන දුක ගැන. ඒක දුක් වේදනාව නෙමෙයි. ඒ කාරණාවත් අපි ඉදිරියට පැහැදිලි කරගමු. දැන්ට මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එහෙනම් සරේ. අපි ඉස්සරහට කතා කරගෙන යමු. මේ කියන්නේ දුක් වේදනාව ගැන නෙමෙයි. සැප වේදනාව ජනිත වෙන වෙලාවටත් පින්වතුනි දුක හට ගන්න බව අපි දැන් චුට්ටට කලින් ඔබට පැහැදිලි කරලා දුන්නා. අපිට මතකද ඒ කාරණා? ඔබ මේ ලෝකේ රසවත්ම කෑම කන්න වෙලාවට ඔබට කියන්න බෑ ඔබ දුක් වේදනාවෙන් ඉන්නේ කියලා. මා පුදුමාකාර සියුම් පහසක් ලබන වෙලාවට, මිහිරි ගීතයක බහන් ඉන්න වෙලාවට, නැත්නම් ඔබ මේ ලෝකේ දෙන බොහොම ලස්සන රූපය දිහා බලන් ඉන්න වෙලාවට පින්වතුනි, එහෙනම් ඔබට ලස්සන වෙච්ච රූපය දිහා බලන් ඉන්නලා ඔබට ඒ වෙලාවේ දුක් වේදනාවෙන් ඉන්නවා කියලා කියන්න බෑ. ඒකනේ ඔය මිනිස්සු රැතන රැවටිලා ඉන්නේ. මේ මෙච්චර මේ ලෝකේ සැපතියෙද්දී මේ පිරිසක් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා පිස්සුද දන්නේ නැහැ මිනිසුන්ට ඔළුවත් බූගාගෙන එක වේලයි දන්වලදා කෑමවලදා කෑම කන්නේ මොකද්ද රෙද්දක් ඇඟ වටේ පටලවාගෙන ගිය යනවා කැලෑවල සිරින්ග කැලේ. මෙච්චර මේ ලෝකේ ඔන්න මිනිස්සු කියන කතාව. අර රුපියල් 100ක් අතේ තියෙන මනුස්සයා ඩොලර් 5ක් අතේ තියෙන මනුස්සයට කියපු කතාව වගේ. එහෙනම් ඔය කතා කරන මිනිස් සැප වේදනාව ගැන ඔබ කරගත්ත පුණ්‍ය කර්ම වලින් සැප වේදනාව ගෙනත් දෙනවා. ඔබ කරගත පාප කර්ම වලින් දුක් වේදනාව ගෙනත් දෙනවා. ඒකයි පින්නේ සතර පාය කියලා කියන්නේ තනි කරම දුක් වේදනාව ගෙනත් දෙන තැන. විශේෂයෙන් නිරය. ආයි සැප වේදනාව මාත්‍රයක්වත් තියෙන්නේ මේ ලෝකවල නැහැ. තිරිසන් යෝනියන් ටිකක් හරි තිබ්බත් නිරය කියලා කියන්නේ පින්නතනේ සැප වේදනාව මාත්‍රයක්වත් හොයාගන්න බෑ. ඒ හැම හිත්මාලාවක් තුළම දුක් වේදනා දුක් වේදනා දුක් වේදනා දුක් වේදනා තමයි දිගටම හටගන්න. ඒ හිත්වලත් පින් දුක් වේදනා හට ගන්න ගමන් 11 මහා ගින්නට දමන තව දුකක් අග කෙලවර තියෙනවා. අපි ඔන්න ඕක තමයි ජාති කියලා දේශනාවල අපි ඉස්සර කතා වුණේ. භවපච්චය ජාති. ඒ ජාතියෙන් තමයි 11 මහා ගින්නට ඇදලා දාන්නේ. ඔබ දන්නවනේ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. දැන් ඔය ටික වෙනම කියලා බුදුපියන් වහන්සේ දුක් වේදනාව කියලා උඩින් වෙනම කිව්වා. එහෙනම් ඔය දුක් දෙක දෙකක්. එහෙනම් සය පටලගෙන හරියන්නේ නැහැ. 11 මහා ගින්නට ඇදලා දාන දුක කියලා කියන එකක් නෙමෙයි දුක් වේදනාව කියලා කියන තව කොටසක්. ඒක ප්‍රශ්නයක් අහලා වෙලා තිබ්බා. තෙරුවන් සරණයි ගුරු හිමියන් ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාව තිබ්බ කොටසක් ඔබතුමාගෙන් අහලා දැනගන්න පුළුවන්ද? පස්සපච්චය වේදනා අවස්ථාව වෙන දුක සහ භවපච්චය ජාති අවස්ථාව වෙන දුක යන දුක් වර්ග දෙකක් ලෙස පෙන්වා දුන්නා. මෙන්න මේ කරුණ ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද? මම දැනේ පුණ්‍ය බාරේ අපි මහත්මයෙක්ට වෙන්නේ නැති ප්‍රශ්න ඉදිරිපත් කළා තිබ්බේ. ඉතින් දැන් මම මේ පෙන්වා දෙන්න පිළි මේ දෙක දෙකක් කියලා. මොකද ඔබ හොඳටම දන්නවා පින්වතුනි තණ්හාව නැති හිතක් පහළ වුණා නම් ආ එතනින් හැට ආයි කවදාකවත් තණ්හා තියෙන හිත පහළ වෙන්නේ එහෙම නැහැ. මොන තණ්හා නැති එක හිතක් තියෙනවා නම් මෙන්න ඒ හිතකට කියනවා අරිහත් හිතක් කියලා. අරිහත් නැති එක හිතක් හරි පහළ වුණොත් පින්වතුනි එතනින් පස්සේ එක හිතක්වත් ආයි අරිහත් නොවිච්ච හිතක් වෙන්න බෑ. එහෙනම් සැප වේදනාව හටගන්න හිතෙත් අනිවාර්යෙන් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා නම් තියෙන අනිවාර්යෙන් දුක තියෙනවා. වහන්න මතකයි තණ්හාව නිසායි පෙලෙන්නේ. ඉතින් සැප වේදනාව කියලා කියන්නේ පින්නේ පෙලීමෙන් නිදහස් වෙන අවස්ථාව. ඒ හැම විටකම හම්බ වෙනවා. ඉතින් දිව්‍ය ලෝක වගේ කියලා කියන්නේ පින්වතුනි පෙලීමක් හටගත ගමන් පෙලීමෙන් නිදහස් වෙනවා. අවස්ථාව තියෙනවා ඒවල. ඇයි මොකද සිතූ පැතූ සම්පත් මැවිලා එනවා පුණ්‍ය ශක්තිය නිසා. දැන් කෙනෙක්ට ගොඩාක් සල්ලි තියෙනවා නම් පින්වතුනි එයාට මොකද කරන්න පුළුවන්? හිතන දේවල් ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙළෙන වාරයක් වාරයක් ගන්න පින්නේ පෙළීමෙන් නිදහස් වෙන අවශ්‍ය කරන සම්පත් තියෙනවා. ඒකයි දුප්පත් මිනිස්සු දුක් විඳිනවා කියලා කියන්නේ. දුප්පත් කියලා කියන්නේ ඒකනේ දුකටපත් වෙච්ච මිනිස්සු. දුකටපත් වෙලා තියෙන්නේ ඇයි? එයාට පෙළීමෙන කොටේ පෙළීම් වලින් නිදහස් වෙන අවශ්‍ය කරන සම්පත් අඩුයි. හිඟයි. නමුත් පොසත් මිනිසු කියලා කියන්නේ නැත්නම් හොඳට මුදල් හදලා අතේ ගැවසෙන මිනිසු කියලා කියන්නේ පින්නේ තමන්ට යම් පෙලීමක් හටගන්නකොට ඒ පෙලීමෙන් නිදහස් වෙන අවශ්‍ය කරන ක්‍රමපායක් අත ළඟම තියෙනවා. බොහොම ඉක්මනට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් ඔය දෙගොල්ලම පින්වලදී ඉන්නේ පෙලීමෙන්. අන්නෝක තමයි පින්නේ තථාගතයන් වහන්සේගේ සුවිශේෂී සොයා ගැනීම. සැප විඳින මනුස්සයත් දුක් විඳින මනුස්සයත් දෙන්නම ඉන්නේ පෙළීමේ. ඔය දෙන්න කතා කරන්න පිළිදී වේදනාවල් දෙකක් ගැන. සැප විඳින මනුස්සයෙක් කියන මම බොහොම සැපෙන් ජීවත් වෙනවා කතා කරන්නේ සැප වේදනාව ගැන. දුක් විඳින මනුස්සයෙක් කියන්නේ මම බොහොම දුකින් ඉන්නේ කියලා එයා කතා කරන්නේ දුක් වේදනාව ගැන. ඔය දෙන්නටම පින්වතුනි ගෝචර නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරපු දුක මොකද්ද කියලා. ඒ දෙන්නම පෙළෙනවා. ඒ වගේම පින්නේ දෙන්නම 11 මහා ගින්න නැද දමන බවපත්‍ය ජාති කියන දුකටත්පත් වෙනවා. ඒ දෙන්නට මේක ගැන මාත්‍රයකවත් නිචි නැහැ. එහෙනම් මට ඔබ කියන්න. හොඳට හිතලා මේ ප්‍රශ්න උත්තර දෙන්න. මට කියන්න බෑ. හොඳටම පින ඕනේ. දුප්පත් වෙන්නද? පොහසත් වෙන්නද? නැත්තම් මේ දෙගොල්ලොන්ටම ගෝචර වෙන්නේ නැති දුකේ මූලය හොයාගන්නද? මම ඔබට දෙනවන පින්දනි පින්. නොමිලේ දෙනව පින්. කළ ඔබට කියනවා. මෙන්න මේ කාරණා තුනක් උදෙසා ඔබට මේ පින ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් දුප්පත් වෙන්න පුළුවන්. ඕනනම් පොහසත් වෙන්න පුළුවන්. නැත්තම් ඔය දෙගොල්ලම සතුටු වෙන කාරණාව තමයි දෙගොල්ලම වෙන්නේ එක්කෙනෙට පිළිමින් නිදහස වෙන්න පුළුවන් අනෙක් කෙනාට පිළිමින් නිදහස වෙන්න බෑ. හැබැයි දෙන්නනම් පිළිම නැද්ද? දෙන්නනම් පිළිම දෙනවා. ඕන් ඔය පිළිම දුරු කරගන්න. ඕනනම් ඔය පින පාවිච්චි කරන්න පුළුවන්. ඔබ කෝකටද? මේ දුන්න පින ඔබ පාවිච්චි කරන්න කියලා ඔබට මම දැන් ඔප්ෂන් එකක් දුන්නොත් පින් උදින ඔබ කෝකටද ඔබ පාවිච්චි කරන්න. එහෙනම් දැන් ඔබට තේරෙනවද ඇයි මං මේ සසර පුරාවට කරගත්ත පින් ටික පින් උදනේ රුපියල් සතවලටයි පවුම් වලටයි යාන වාහන වලටයි ගෙවල් දොරවල් වලටයි ඉඩකඩම් වලටයි නිලතල වලටයි යට කරන එක නවත්තලා දාලා ඒ මහා අපරාධය කරන එක නවත්තලා දාලා ඇත්තටම ඒ පින කරගත්ත කාරණාව හේවත් මේ පිළීම සහ මුලින්ම දුරු කළ දානවා කියන කාරණාවට යොදන්න තීරණය කළේ කියලා. එහෙම සාසනයක් එහෙම දහමක් එහෙම ක්‍රමයක් තියෙන කාලෙක හොඳට තේරුම් ගන්න බින්ද. එහෙම ක්‍රමයක් තියෙන කාලෙක පින රූපය පින යාන වාහන වලට රූප බලන්න, ශබ්ද අහන්න, නැටුම් සම්දර්ශන බලන්න යන්න ඉඩකඩම් ගන්න ලොකු ගෙවල් හදා ගන්න ලොකු ලොකු හෝටල් වල ගිහිල්ලා කන්න සැපට බුදිය ගන්න ඔය දේවල් වලට පාවිච්චි කරනවා කියලා කියන්නේ පින්වතනේ මට කියන්න ඒ තරම් අපරාධයක් තවත් මේ ලෝකේ තියෙනවද කියලා හරනම් අපරාධ විමර්ශන කාර්යංශයක් දාන්න ඕනේ ඕක ගැන විමර්ශනය කරන්න නේද මම නම් පින්නේ ඔය අපරාධය කරන එක නැවතුවා ඔබ ඔබට අදටත් හිතනවාද පින්වතුනි ඔබ හරි පින්වන්තයි මොකද ඔබට ලොකු ගැයක් තියෙනවා කියලා. ඔබ ලබන වර්ධනකම් බලන් ඉන්න පින්වතුනි ඔබ කැමතිම වාහනේ අලුත්ම මොඩල් එක ගන්නද? 2022 මොඩල් එක නේද ඔබ බලන්නේ? මතකද ඔබ සල්ලි විතරක් නෙමෙයි වාහන දෙයක් කරන්නේ. පින් වාහනයක් ගන්න තියෙන ඕනකම නැති කර ගැනීම පිණිස පාවිච්චි කරන්න පුළුවන් පින ඔබ වාහනයක් ගන්න තියෙන ඕනකම නිසා හටගත් පෙළීම එන් නිදහස් වෙන්න පාවිච්චි කරනවා ඔබ පවුද නැත්නම් ඔබ පවුද කොයි දෙකෙන් ඔය දෙකෙන් එකක් කියලා තෝරලා කියන්න බෑ ඔය දෙකෙන් එකයි කියන්නේ දෙකම කියන්න බෑ මම දෙන්නේ නැති නයි මිනිස්සු අපිට අනුකම්පා කරන්න කියලා අනුකම්පාව ලබන්න ඕන අය අනුකම්පා කරන්න ඕන අයට අනුකම්පා කරනවා. අද ඒක තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මම මේ තරුණ පිරිසට කියන්නේ මොකද ඔබ ඔබට ඔය වගේ බලාපොරොත්තු ඇති කරගන්න ජීවිතේ. අපි දැන් මේ පොඩි වාහනයක් නැපි ගාව තියෙන. අපි ලබන අවුරුද්ද අපි දෙන්නම හොඳට හම්බ කරලා ආගේ පරිණතව ගානක් ඉතුරු කරන් මගේ පරිණත මං ගානක් ඉතුරු කරන් අපි දෙන්නම ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාලා account එකට සල්ලි ටිකක් දාලා ඒක එකතු වුණාට පස්සේ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා අපි එකෙන් මේ ෆික්ස් ඩිපොසිට් එක මැචු වෙච්ච දවසට අපි කාර් එකක් ගමු. පවුද නැත්තම් පවුද? දෙකෙන් එකයි කියන්න පුළුවන්. දෙකම කියන්න බෑ. තව දෙන්නේ කතා කරනවලු පින්වතුනි අපි යමු හොඳ හොලිඩේ එකක්. අපි ගිහිල්ලා නැහැ දැන් මේ කොරෝනා කාලෙත් නිසා. දැන් යන්තම් මේ කොරෝනා ඉවරගෙන යන වගේ කාලෙ එනකොට අපි හොඳට ඉතුරු කරමු මේ දවස්වල. මේ දවස්වල ට්‍රිප්ස් යන්න බෑනේ. ඒ නිසා අපි හොඳට සල්ලි ඉතුරු කරලා කොරෝනා ඉවරෙච්ච එකම ඔයයි මායි යමු ලෝකෙ වටේ සවාරියක්. අපි ඒක ඉතුරු කරමුද? මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හොඳ ඔෆර්ස් දෙනවා. අපි ආහාරෙන් ගන්නවා 10% off, මේකෙන් ගන්නවා 20% off, අරකින් ගන්නවා discount එකක් දානවා. අපි මන් දන්නේ අලුවෙක් ඉන්නවා. එයා අපිට upgrade එකක් කරන් දෙයි. පින්දුනි මං ওই ගොංකම් කරා පින්දුනි ඉස්සර. මට පරණ ජීවිතේ මතක් වෙද්දි හිරිකිතයි. මට පරණ ජීවිතේ මතක් වෙද්දි නිකන් වැරදිලා වගේ පොඩ්ඩක් පිටිපස්ස හැල බලනවා කෝ වලිගි කියලා. ඒකට මතක් වෙනවා දැන් මේක දැන් නැහැනේ කියලා. මේ වැරදිලා වගේ පොඩ්ඩක් පිටිපස්ස හැල බලනවා කෝ ඒ වලිගි කියලා. මම ඔබ ගැන කියන්නේ නැහැ මොකද? මං ගැන කියන්නේ. මම ඔබට කතා කරන මේ ඔබේ හදවතට දැනෙන්න. දෙන්නේ ඔබට ওই පින තියෙන්නේ ඕනකම දුරු කරගන්න විසක් ඕනකම නිසා හටගත් පීඩාවන්ගෙන් නිදහස් වෙන්න නෙමෙයි. මේ මිනිසුන්ට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියලා මට තේරෙන්නේ නැත්තේ දෙන්නේ. ඒක මං කියන්නේ බුද්ධ ශාසනය තියෙන කාලෙක මේ දහම මෙච්චර පැහැදිලිව තියෙන කාලෙක රටේ හැම තැනින්ම පින්දුනේ බුදුබණ කියවෙනවා. විවිධාකාරයේ ස්වාමින් වහන්සේලා ගිහි පිරිස් මේ දහම ආවෝද කරගෙන පින්නේ දේශනා කරනවා, වැඩසටහන් කරනවා, ශාලාවල් බුක් කරගෙන අන්තර්ජාලය හරහා සමාජ උන්නහසල පිටරටවලට වැඩලා පවපින්නේ දේශනාවල් පවත්වනවා. මේ මේ මිනිසුන් මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න. ඒ ඔක්කොම තියෙද්දි පින්වතුනි මිනිස්සු තමන් කරගත්ත පින කුණු කොල්ලෙට පින්වතුනි වැය කරලා දානවා. ඔබට කියන්නේ පවුද නැත්නම් පවුද? මට අපේ පරණ ගායක කිව්වා වගේ ඒකයි මට කන ගාට. මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මේ මට මේ තේරෙන දේ පිළිබඳව මිනිසුන්ට කොටලා කවලා පොවන්න පුළුවන් නම් මං කරනවා පිළි මේකත්. මේකේ වටිනාකම මිනිසුන්ට තේරෙන්නේ නැතිකම හරිම කනගාටුදායකයි පින්වතුනි. ඔබට තරම්වත් මේක තේරෙන්නේ අනික් ලෝක සත්ත්වයාට. ඔබ අරුතරමින් උත්සාහ ගන්නවා මේක කරගන්න තමන් ඉන්න තැන්වල ඉඳගෙන. නමුත් මේ ලෝකේ වැඩි හරියක් දෙන පින්නේ කොරෝනා ඉවරනකම් බලන් ඉන්න ඇති ලෝකෙ වැඩේ සවාරියක් යන. කොරෝනා ඉවරනකම් බලන් ඉන්න ඇති පින්වතුනි මුළු ගමටම පාටි එකක් දාන්න. කොරෝනා ඉවරනකම් බලන් ඉන්න ඇති පින්නේ ට්‍රිප් එකක් යන. ඕනම් අහලා බලන්න මිනිස්සුන්ගෙන් ඇයි ඔබට කොරෝනා පීඩාකාරී කියලා. මිනිස්සු කියයි අපි ඉස්සර වීකෙන්ඩ් එකේ හැමදාම ට්‍රිප් එකක් ගියා. දැන් නෑ කොරෝනා රටවහන. ඉතින් රටවහන මිනිසුන්ට බයිනෝ. ඇයි ට්‍රිප් එක යන්න බෑ? මේ මිනිස්සු රටවහලන්නේ. මේ කොහොම ට්‍රිප් යන්නේ අපි? අපි ඉස්සර සතියකට සැරයක් කියලා හොටලෙන් කාලේ නෝ. දැන් යන්න බෑ කොරෝනා රට වහල්ලනේ. ඇයි මේ මිනිසුන්ට අපේ දුක තේරෙන්නේ නැත්තේ? මං කියන්නේ ඇයි ඒ මිනිසුන්ට ඒ මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැත්තේ කියලා. ඔය දුක කියලා වෙන එකක් නෑ ගන්නේ. මම කාව සමච්චල් කරනවා නෙමෙයි පින්වතුනි. මට තියෙන පුදුම අනුකම්පාවක් මිනිසු ගැන. මට පුළුවන් වුණා නම් පින්වතුනි මේ මිනිසුන් ගෙනල්ලා ඔක්කක් හරි යනලා මේ ගින් ටික තේරුම් ගනින්න කියලා පින්නනේ මිනිසුන්ට. ඒකයි කිව්වේ කොටලා පොවන්නත් ලෑස්ති. නමුත් එහෙම කරා කියලා තේරුම් යන්නේ නැහැ. මේක ප්‍රඥා ගෝචර දහමන්නේ පින්වතුනි. ඒ කියන්නේ වැඩි. ඒකයි මේක පිනතමනේ පින්වතුනි කරන්න පුළුවන්. ආයෙත් නැක්කා. මේක පිනටමයි කරන්න පුළුවන්. හැබැයි ඉතින් තමන්ගේ විමුක්තිය ආදිෂ්ඨාන කරගෙන පින කරන්න ඕනේ. මිනිස්සු අද පින් කරන්නේ කොහොමද? මට ලස්සන වෙන ලැබේවා. අර ට්‍රිප් එක යන්න පුළුවන් වේවා. අපිට හොඳ දරු සුරතල් බලන්න හැකියාව ලැබේවා. අනේ මිනිස්සු පින් කරන්න හැරෙයි. අපිට ලැබෙන අවුරුද්ද අර රටට යන වීසා එක ලැබේවා කියලා බින්දින පින් කරද සල්ලි ටිකක් දානවා. අපිට ලෝකේ වරේ සවාරිය ගන්න ලැබේවා කියලා පින් කරද පින් කීයක් හරි දානවා. හොඳට රහට ඇඳලා කරලා කාලා බීලා ඉන්න පුළුවන් වේවා. මිනිස් මේ හැම පින් කරනවා පින්ද මිනිස්සු. ඉතින් මේක වැඩේ ඉතින්. තමන් අදිෂ්ඨාන කරන්න මොකද? ඒක ලැබෙනවා. මොකද අදිෂ්ඨාන ශක්තිය හරි බලවත්. විශේෂයෙන් පිනක් කරන වෙලාවට. මේ නිසා අදිෂ්ඨාන කරන දේ ලැබෙනවා. පස්සේ හරිය දෘෂ්ටි වෙනස් වුණොත් හරි. නැවතේ දෘෂ්ටි වෙනස් වුණ නැත්නම් පින්ද හැමදාම. අර පෙරීමෙන් නිදහස වෙ ඉන්න පුළුවන් ඉතින් මේ ලෝක සත්‍යය. මේක නේද මේ ලෝක සත්‍යය කරන්නේ? හැමදාම පරිමින නිදහස වෙ ඉන්නවා. තව කොටසක් පරිමින නිදහස වෙන බැරුව ඉන්නවා. ආන් ඒ නිසා මේ ලෝකේ දුප්පත් පොසත් කියලා දෙකොටසක් හැදලා තියෙනවා. සැප විඳින මිනිස්සු සහ දුක් විඳින මිනිස්සු කියලා දෙද જાතියක් හැදලා තියෙනවා. නමුත් ওই දෙකොල්ලොම පරිමින මොකද කරන්නේ? දුක් විඳිනවා. හැබැයි පරිමින බලන්න කම් මේ මිනිසුන්ගේ කාලකන්නිකම හැටි කියලා කියන්නේ. එතනදී අද හිඟන මිනිස්සෙක් ගෙනල්ලා ඇහුවත් මහත්යෝ ඔබතුමා පැවිදි කරවන්නද? බුදු අම්මේ මොකද වුණා කමක් නැහැ මම නොකා හිටියා කමක් නැහැ අපේ ඕක නම් එපා මට බය වේ දුක් විඳින ජීවිතේ දොළහෙන් පස්සේ කන්නත් නැහැ අඳින්න පළඳින්නත් නැහැ ඕන තැන් වල යන්නෙන්නත් බෑ නෝන කෙනෙක් තියන් ඉන්නත් බෑ සෙල්ලම් කරන්නත් බෑ ෆිල්ම් බලන්නත් බෑ ගේම් ගහන්නත් බෑ ටීවී බලන්නත් බෑ සින්දු අහන්නත් බෑ එකක් ගම්බෑ අපිට වෑ අපිට ඕනේ ඕම දුකනේ. පවුද? මොකද අනේ වචනේ? ඔබ දන්නවද? පවුද අනික එකද? පවුද? පවුද? දැන් ඔබ හරි මේක තේරුම් ගන්න. තව තවත් තේරුම් ගන්න තියෙනතුනි. පුදුම දහම් සංවේගයක් තියෙනනේ. අනේ මේක තව තේරුම් ගියා නම් මිනිස්සුන්ට. ඒ ගෘහාඳුර නිරන්තරයෙන්ම කියනවා. පෑඳුරෝ අප්පකාතේ මිනිස්සේසු ඔබන් සමත කරන්න එපා. මම කියන්නේ ඔබහස ඔබ දැන්නේ කියන්නේ ඉස්සර ඔබහස ඔම කිව්වේ නෑනේ. මට තව කල් යනවනේ ඔබහස ඉන්න තැන දෙන්න. උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉක්මනට මේක තේරුම් ගන්න දෙන්න ඔබේ දරුවන්ට මේක මේ ටික කියලා දෙන්න. මම කියන්නේ ඒක හරි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් පින්වතුනි දරුවන්ගේ පිළිමින් නිදහස් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඔය දරුවන්ගේ පින්න තියෙන තාක් කල් විතරයි ඔය ටික කරගන්න හම්බෙන්නේ. ඒගොල්ලෝ පින්නාද ලෝකඩ සංග්‍රහයේ ඔකට බොහොම ලස්සන කවියක් තියෙනවා. පිරුලෙන් අරගත් අබරණ මගුලට දමමින් ගැතිවන අයමෙන් අනුනට පෙරපින් ඇතිතෙක් විඳිනා සැපතට උඩඟුව තෙපිදැන් නොවදිව් නිරයට. ඒකිවේ මේ ණයට ගත්ත ආභරණ දාගෙන මගුල් ගෙදර යනවා. ඒ මගුල් ගෙදර කියලා හොඳ උජාරුවට බොහොම උඩඟු වෙලා ඉන්නවා ඉතින්. හැබැයි ඒ කනකර බඩු නැත්නම් ඒ ආභරණ බඩු ණයට ගත්ත කෙනා ඇවිල්ලා හිටියනම් එහෙම. එහෙම නැත්නම් පින්තුනේ ඒ ණය ආයේ ගෙවන්න ඕන අවස්ථාවේදී ඒ එකක්වත් තමන්ගෙ කියලා කියලා තියාගන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම ටික ආපහු දෙන්න ඕනේ. ඒ කියන්නේ පින්තුනේ ණයට ගත දේවල් හැමදාටම තමන් ගාව තියාගන්න බෑනේ. ඔවා දෙන්නෙපැයි. හරියට පින වගේ. බලන්න මොන තරම් හරයක් ගැබ් වෙලා තියෙනවද කියලා පින්වතුනි මේ කවිය තුළ. මේ ලෝක සත්‍ය අපිනේ තමන්ට ලැබිලා තියෙන පුණ්‍ය ශක්තිය මේ පෙර කරන ලද කර්ම නිසා ලැබිලා තියෙන පුණ්‍ය ශක්තිය. බව අමතක කරලා හැසිරෙන්නේ හරියට නිකන් තමන්ට ඒව අයිති වගේ. මනුස්සය කටක් කරලා කියනකොට මේ බලන්න මගේ ගෙදර මේ තට්ටු තුනයි මේ මගේ ගෙදර. මගේ කොහෙද පින්වතුනි ගෙවල් තියෙන්නේ? ඔය පෙර පින් කොයි වගේද කියලා කියනවා නම් පින්වතුනි මනුස්සයෙක් ණයට ඉල්ල ගන්න ආභරණයක් කනකර බඩු දාගෙන යනවා මගුල් ගෙදර. දැන් මේ මනුස්සයර පුළුවන් පින්වතුනි බොහොම උඩඟුව උජාරුවට ඉන්න ඇතන්ට ගිහිල්ලා පම්පෝරි ගහගෙන මේ බලන්න මේ මගේ මගේ ඔක මගේ මේ රසනනේ මගේ ඒවා මගේ මාලේ බන් රසනනේ කැමරා රසනනේ මගේ මාලේ ඔහොම කියන්න පුළුවන් පින්වතුනි. ඔය මගේ කියන ඔක්කොම ටික පින්වතුනි මගුල් ගෙදර ඉවරච්ච ගමන් ආපහු දෙන්න වෙනව නේද? වැඩේ කියන්නේ මේකයි. ඕක තේරුම් ගන්නේ නැති මිනිස්සු මේ පෙර පින නිසා මේවා ලැබිලා තියෙන කියලා තේරුම් ගන්නේ නැති මිනිස්සු පින්වතුනි මොකද කරන්නේ? ඒ පිනට ලැබිච්ච දේවල් පාවිච්චි කරලා අනික් අයව තලා පෙලා දානවා. අනික් අයව පාත් කරනවා. අනික් අයට මම උසස් කියලා හිතාගෙන අනික් අයට පින්වතුනි පාත් කරනවා. අනික් අයට ගරහනවා. සාලනු කර්මනස ඉගෙනගෙනවත් නැහැ. ඒ වගේද අපි බලන ගර්මනසර සල්ලිත් නෑ. ඒ වගේද අපි මේ බලන අපේ කාර් ගර්මනස බදින කාර් එකක්ද ඒක? ගිනි පෙට්ටියක්. දැන් මේ මනස හිතාගෙන මේ මගේ කාර් එක, මේ මගේ ගෙදර, මේ මගේ වත්ත, මේ මගේ ඉඩම, මේ මගේ වාහනේ, මේ මගේ ඔෆිස් එක, මේ මගේ රස්සාව, ඔක්කොම මගේ මේ මගේ පවුල, මේ මගේ බිරිඳ, බාන් මගේ බිරිඳ නම් හරි ලස්සනයි. රාගෙන උනේ නැහැ නේ. හැම තැනකම පිංගුදින මිනිසු කරන්නේ තමන්ට පින නිසා ලැබිලා තියෙන දේවල්. ඒ කියන්නේ ණයට ගත්ත දේවල් වගේ තියාගෙන පිංගුදින පම්පෝරි ගහනවා හරියට එයාගේ ඒවා වගේ. මොනතරම් මෝඩයිද? ණයට ගත්ත දේවල් වගේ පිංගුතුනේ ඒවා ආපහු දවසක දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා ණයට හම්බෙච්ච කාලේ පිංගුතුනේ කරගත්ත පව්කන්දරාව තියෙන. ආන් ඒ ටිකනම් නිරයට වැඩිලා ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් පිංගුතුනේ තේරුම් ගන්න. මේ හැමතැනකම තියෙන්නේ විපාක. ඇස්පේනෝ කියලා පිළිදින කවදාකවත් ඔබ උජාරුඩුපත් වෙන්න එපා. ওই විපාකයක්. ඇස් දෙක කියලා කියන්නේ විපාකයක් පිංගුතුනේ. ඇස්පේන මනුස්සය කැස් නොපෙනෙන මනුස්සයට ඒ පොට්ටයා කියලා කියන නම් ඉතින් මොනතරම් මෝඩයිද? ඉතින් මෝඩකමේ සීමාවක් තියෙන්නේ තේ. අනික හැම දෙයක්ම වගේ. මෝඩකමේ සීමාව අඳුනගන්න නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අර පොට්ටයා කියපු නිසා අපි දැන් කර්මයක් නෙමෙයි දෙය කරගත්තේ. අනික මිනිස්සුන්ට පොට්ටයා කියලා කියපු නිසා අපි මේ මාසෙත් අද මේ අත්බැවේ අත් පේන්නේ. නැත්ත අනෙක් මිනිසුන්ට ඇස් පෙනීම දුන්න නිසාද? නද මේ එක දෙයක්වත් දන්නේ නැහැ තින් නද විශේෂයෙන් අද කාලේ තරුණ පිරිස. බලන්න මිනිසුන්ට කියාගෙන නම් හදාගෙන නැද්ද කියලා. කන්නණි දන්නේ මිනිස්සුන්ට දැක්කොත් මොකද කියන්නේ? පොට්ටයා. ටිකක් ඇඟපත හොඳට හින්දාරිය දෙන මිනිස්සේ. ටිකක් මහත් මිනිස්සෙක් දැක්කොත් මොකද කියන්නේ? ඒ බඩ. හොඳට උසර මහරින්න මිනිස්සෙක්. කොට මිනිස්සෙක් දැක්ක මොකද කියන්නේ? ඒ කොට. මෙයාට කල්පනා එයා මොනවා කරන්නේ? මොන ගමන බෙහෙත් නැන්නේ? ඇයි මේ තමන්ට ලැබිලා තියෙන දේවල් ණයට ගත්ත දේවල් පාවිච්චි කර කර පින්වතුනි අනික් කර ගරහනවා. ඔය හැම තැනකම පවුනේ මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ තමන්ට ලැබිලා තියෙන දේ ආයේ මේ සසරේ කවදාකවත් නොලැබෙන්න පින්වතුනි එයාගේ ජීවිත අනාගතේ කන්ෆර්ම් කරගන්නව නේද? ආයෙ කවදාකවත් මේව නොලැබෙන්නේ. අනාගතේ තහවුරු කරගන්නවා. ආයෙ නම් මට මේව කවදාකවත් එපා. අම්මෝ උස යන නම් කැමති නෑ මං. කොටා 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 කිය කිය යනනම් හරි. දුප්පත් මිනිසුන් ගැරහුණා නම් ආයෙ කවදාකවත් ඔය පෝසත්කම කියන කරදරේ විඳින්න ඕනේ නෑ. කැත මිනිසුන්ට, කැතයි අය ලෝකයේ සම්මතයේ මිනිසුන්ට අපහාස කර කර ගියා නම් ආයෙ කවදාකවත් ලස්සනයි කියන කරදරේ විඳින්න ඕනේ නෑ. කරදරයි නේද? පවුද? පවුද? මේව නොදන්න මිනිස්සු? ඒකගෙන දහම් සංග්‍රහය කියලා. හරිම කනගාටු. මේ ලෝක සත්‍යය ඇයි ඇයි මෙච්චර දුක් විඳින්න හැදිලා තියෙන්නේ කියලා මේ ලෝකෙ. වෙලාව රිදෙන හරි අසාධාරණයි කියලා. ඊට පස්සේ ටග්ගල මතක් වෙන නෑ ඒක තමයි සාධාරණයි කියලා. ලෝකේ පවතින එපේ. ලෝකේ පවතින නම් පින් මේ ලෝකේ හැමෝටම මේක තේරලා හරියන්නේ නෑ. අර ගුරුහාඳුර කියනවා වගේ ඊළඟ පහළන මෛත්‍රී බුදුහාඳුනට කරන්න වැඩක් ඉතුරුලා තියෙන්නේ නැහැ. අතහරි සාධාරණනේ උන්වහන්සේ මෙතර කල් මේ මහන්තිලා 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 බෝධිසම්භාව ධර්ම පුරුණෝ හිතන්නකො උන්වහන්සේ ඇටලේ මස්නහර වීලි සිඳී ගියත් මම කොහොම හරි බුදු වෙනවා කියලා අදිෂ්ඨාන තියතියා බෝධිසත්ත්ව සමහර තිරිසන් නැද්දව වල පවා ඉපදිලා දුක් විඳිනේද උන්වහන්සේ බෝධිසම්භාව ධර්ම පුරුණෝ හිතන්නකො උන්වහන්සේ දවසක බුදු වෙනවා ඇල්ල බැල නම් කවුරුත් නැහැ උන්වහන්සේ ගොඩ යන බලාගෙන මොනතරම් උන්වහන්සේ කනගාටුටපත් වේද එනිසා ඉතින් කට්ටියක් ඉතුරු වෙන්න ඕනේ අනිවාර්යයෙන් මෙතුවක් කාලය පිරින් අනන්තවත් බුදුවරු පහළ වුණා. ඒක බුදු කෙනෙක්වත් අනෙක් බුදු ඊළඟට පහළ වෙන බුදුහාමුදුරන්ට ඉතුරු කරන්න නැතුව ගියේ නෑ. බුදුවරුත් බෙදා හදාගෙන තමයි දේවල් කරන්නේ. අපේ මිනිස්සුන් තමයි මුකුත් බෙදා හදාගන්න බැරුව ඉන්නේ. මේවා තේරුම් ගන්න. මේ ලෝකේ ඔක්කොම විපාක පින්නතුනේ. කර්මයක් කරනවා නම් කරන්න බෑ මේක දෙයක් තමයි. ඒ තමයි දුක හදන එක. ඒක කොහොමද වෙන්නේ කියලා අපි තාම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම් අපිට. කලබල වෙන්න එපා. නව තේරුම් ගන්න. ඔය ඔබ කරනවා කියලා හිතන් ඉන්න දේවල් දුළු මිනිඳුනේ ඇත්තටම කරනවා කියලා කොටසක් නෙමෙයි වෙන්නේ. ඔය වෙනවා. දුක හදනවා කියන එක සිද්ධ වෙනවා පැත්තකින්. ඒක තමයි කර්මය. හැබැයි දුක හදන්නේ දුක හැදෙනවා පින්න තණ්හාව තියෙනවා නම්. තණ්හාව තියෙනවා නම් දුක හැදෙන්නේ නැතුව තියන්න බෑ. එහෙනම් ඒත් හදනවා කියන බෑනේ. දුකත් හැදෙනවා. ඇයි? තණ්හාව පිරණා හැදෙනවා. තණ්හාව කරන්න පුළුවන්. තණ්හාවත් කරන්න බෑ. මොකද අවිද්‍යාව පිරණා විදිහට තණ්හා වෙනවා. එහෙනම් තණ්හාවත් කරනව නෙමෙයි. තණ්හාව කරනව නෙමෙයි. එහෙනම් දුක කරනව නෙමෙයි. දුක වෙනවා. එහෙනම් තණ්හා වෙනවා. එහෙනම් අර දෘෂ්ටිය අවිද්‍යාව. ඔබ දැන දැන අවිද්‍යාව ගන්නවද? මේ මට අවිද්‍යාව ටිකක් දෙන්නකෝ. කවුද එහෙම කරන්නේ? මොන කරේද අවිද්‍යාව විකුණන්නේ? ඔබ දන්නවනම් පිළිදී මේ දෙන්නේ අවිද්‍යාව කියලා ගන්නවද? ඔබ කවදාකවත් අසත්‍ය කියලා දැන දැන පින්වදනේ ආ ඇත්තද? කී කී පින් ඒක අවංකවම ගන්නවද හිතට? සමහර රංගපායි මේ පට්ටපල් බොරුමේ මනුස්සයා කියන්නේ කියලා බොරුවට රංගපායි ඇත්ත කියන වගේ එයාට පෙන්වන්නේ. නෝ කවදාකවත් පින්නේ ඒක දැන දැන බොරු කියලා දැන දැන ගන්නේ නැහැ නේ හිතට? එහෙනම් ඔය අවිද්‍යාවත් පින්වතනේ ඔබ කරගෙන දැනගෙන කරගත් එකක්ද නැත්නම් ඔබට වෙච්ච එකක්ද? අවිද්‍යාව හේවත් මේ ලෝකේ ආශ්‍රවය සැපයි සාරයි කියන දෘෂ්ටිය පින් ඔබ දැනගෙන ගත්තද නැත්නම් ඔබේ හිතට වැටුණාද? එහෙනම් ඒකෙත් කොයි කොටසද ඔබ කරේ? ඒකෙත් ඔබ කරපු කොටසක් නැහැ නේද? එහෙනම් ඔන්න කියන ක්‍රියාවලියේ ඔබ කරපු ටික ඔය කියන බන් ඔබ ලකුණු ටිකක් දෙන්න එකට. අපි දැන් පඩි නඩි බේරන්නයි යන්නේ. හැබැයි ඔබ කරපු ඒවා විතරයි පඩි ගන්න පුළුවන්. වැචේවර පරිගණක බෑ. ඔබට එන්න කියන පැලවලට වතුර ටිකක් දාන්න. ඔබ හොස් පයිප් එකේ තයි කරගෙන ඔක්කොම එද්දි වහින පටන් ගන්නවා. දැන් ඔබට මම පරිගණක ගන්නද? වැස්ස වලහක දෙයියොන්න පරිගණක මිසක් නේ ඔබට පරිගණක වල හරියන්නේ නැහැ නේද? දැන් වැස්ස නිසානේ වතුර ටික වැටෙන්නේ. එහෙනම් ඔබට පරිගණක ගන්න බෑ නේකට. එහෙනම් මම ඔබෙන් අහන්නේ ඔය කියන ක්‍රියාවලියේ ඔබ කරන දික කෝපෙන්නම් බෑ. කෝප කරන දික. දුකද? තණ්හාවද අවිද්‍යාවද? පොරේද ඔබ කරන්නේ? ආයෙත් මං කියන්නේ. ඉතින් අපිට කියන්න බෑ. ආ හොඳ වෙලාවට හාමුදුරුවෝ කිව්වේ දැන් ආයෙ අපිට කරන්න මොකුත් දෙයක් නැහැ මෙතන. මොකද අපි නෙමෙයිනේ කරන්නේ. මේ කරන්න දෙයක් නැහැ. දුක් විඳින වෙලාව තියෙන. දුක් විඳින මේ නම් අපි දෙන්නම එකට ජෝඩුව දාලා. එහෙම කියන්න බෑ තේඟුතුනි. එහෙම කියන්න බැරි හේතුව මොකක්ද? දුක නෙවිඳින්නේ. ඒ සපනම් විඳින්නේ කමක් නැහැ. ඔහොම කියන්න තිබ්බා. නමුත් දුක නෙවිඳින්නේ. ඒකයි මං කිව්වේ පෙන්නේ. ඔබ ගෙදර ගිනි තිබ්බත් ගෙදර ගිනි ගත්තත් ඔබ ගෙදර ගිනි නිවන්න හදනවද නැද්ද? එහෙනම් ඔබව ගිනි තිබ්බත් ඔබව ගිනි ගත්තත් ඔබ ගින්න නිවන්න හදනවද නැද්ද? ඒතර බහයි ඒතර ගින්න නිවන්න කෙනෙක් ඉන්නවද? ගෙදර ගින්න නිවනවා කියන එක කරන්න ඕන එකක්ද? නෑ, එතනත් කරන්න අවශ්‍ය කෙනෙක් අවශ්‍ය දෙයක් නෑ. මොකද පින්දනේ දුක හට ගන්න එක නවතින්නේ තණ්හාව නැති වෙච්ච තැන. තණ්හාව නැති වෙන්නේ අවිද්‍යාව නැති වෙන තැන. අවිද්‍යාව නැති වෙන්නේ විද්‍යාව පහළ වෙන තැන. විද්‍යාව පහළ වෙන්නේ කියන් බලන්න මැක්කා ඉන්න තැන. විද්‍යාව පහළ වෙන මැක්කා ඉන්න තැන. මොකද මැක්කා? පින තියෙන තැන. පිනටයි විද්‍යාව පහළ. ඒකම ඔබට කිව්වේ මම දවසකේ සූත්‍රය ගෙනල්ලා වචනෙට වචන ඔබට කියවලා පෙන්නන්නම් ඔප්පු කරලා පෙන්නන්නම් ඉතින් භාග්‍යතුන් වහන්සේගේ වචන වලින්ම පින විසින්මයි ඔබ නිදහස් කරවන්නේ. ඒකමයි ගුරුහාමුදුරුව මෙච්චර ඔබට කියන්නේ පින්නේ පුළුවන් තරම් පින් කරගන්න කියලා. පුළුවන් තරම් පින් කරගන්න කියලා. පිනෙන්මයි ඔබ ගොඩ යන්නේ. මොකද පින ඕනේ පින් ඔබට කල්යාණ මිත්‍රයෙක් ළඟට ගෙනත් දෙන්න. ඔබට හොයන්න හොයන්න බෑ කල්යාණ මිත්‍රෝ. කල්යාණ මිත්‍රයෝ ඔබ ළඟට එනවා. ඒ කියන්නේ ඇවිදගෙන එනවා කියන එක නෙමෙයි. ඒ පරිසරය හැදෙනවා පින් ඔබ ළඟට ගිහිල්ලා හරි එයා ළඟට ඇවිල්ලා හරි කල්යාණ මිත්‍රයා ඔබට ගෙනත් දෙන්නේ පිනෙන්. මේ කවුරු කාගවද ඇවිදගෙන එනවද කියන එක නෙමෙයි මේ කියන්නේ. සද්ධර්මයේ දේශනා වෙන්නේ පිනෙන්. ඡන සම්පත් එක්ක උපදින්නේ පිනෙන්. කන වැඩ කරන්නේ කනක් පිහිටන්නේ පිනෙන්, සද්දයක් හටගන්නේ පිනෙන්, ඒ දෙක ගැටෙන්නේ පිනෙන්, හිතක් උදා වෙන්නේ පිනෙන්, යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්නේ පිනෙන්, ධම්මානුධම්ම පටිවදාව සිද්ධ වෙන්නේ පිනෙන්, එහෙනම් ඔක්කොම සිද්ධ වෙන්නේ පිනෙන්. නත්ති මේ සරණං අඤ්ඤං පුඤ්ඤෝ මේ සරණං වරං කියලා කිව්වත් එංගදනේ එක පැත්තෙන් බැලුවම හරි. මොද ප්‍රබුද්ධ ධම්ම සංඝ කියන තුනම ගෙනත් දෙන්නේ පින. එනිසා නිවන ඒකායන අදිෂ්ඨානය කරලා තියාගන්න. ඔබ නිවන විශ්වාස කරන්නේ නැත කමක් නැබෙන්නේ. දුකෙන් නිදහස් වෙනවා කියන මේ දුක සදහටම දුරු කරගන්නවා කියන අදිෂ්ඨානය හිතේ තියාගෙන පින් කරා. මට දුක නම් එපා. මට දුකෙන් නිදහස් වෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙනවා දුකෙන් නිදහස් වෙනවා මම කොහොමද දුකෙන් නිදහස් වෙනවා කියලා අදිෂ්ඨාන කියලා කර පින් පින් කරා. එහෙනම් ඔබ හිතන්න එපා කවදාකවත් මේකනේ එච්චර ඉස්සර වගේ ස්ටෑන්ඩඩ් නෑ මේ බණ. පින ගැනමයි කියන්නේ. නිවන ගැන මාත්‍රයක් කියන මුන්නහස පටිච්චසමුප්පාදේ දැන් අමතක කළාද කොහෙද මුන්නහසලට? මග වඩා නැති වේද ඔය කිව්වට. ඊසර නම් භවපත්‍ය ජාති වෙන හැටි කියලා දුන්නා. සංකාරපත්‍ය විඥාන වෙන හැටි කියලා දුන්නා. රූපේදන සංඥා සංකාර විඤ්ඤාණ උපාදාන වෙන හැටි කියලා දුන්නා. දැන් කොහෙද? පින 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 ඔච්චරමයි උන්නාන්සලා දන්නේ. ඔච්චරද කොහෙද? ඔච්චරයි කියන්නේ. ධම්ම හිතෙන්න පුළුවන් අපිට. නෑ නෑ පින්වතනේ. පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන්න 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 පින් අපිට තේරෙනවා පිනෙන් තමයි ඔය ටික කරේවලා දෙන්නේ කියලා. පිනෙන් තමයි ඔය ටික කරලා දෙන්නේ. එහෙනම් අපු පින් කරාම හරිනේ. හැබැයි නිවන අදිෂ්ඨාණයෙන් පින් කරන්නේ. නිවන අදිෂ්ඨාණයෙන් පින් කරනවා කියලා කියන්නේ කවදාකවත් දස අකුසලයක් කරන්න බෑ. නිවන අදිෂ්ඨාන කරන්නේ. ඒ අදිෂ්ඨානය තු ඔබ පින් කරගත්තහම පින්වතුනේ පරිසරයේ හැදිලා එන ඔබට ප්‍රඥාව පහළ වෙන්න. ඊට පස්සේ පින්වතුනේ ඔබට ගුරුවරයෙක් හම්බෙනවා. ඒකයි ඔබේ ගුරුවරයා මේ ආරාමයේ නෙමෙයි ඉන්නේ කියලා ඔබට යම් දවසක හිතුණොත් පින්වතුනේ තව හොඳට පින් කරන්න. මොකද එතකොට ඔබ මේ ආරාමයෙන් අයින් කළා. ඔබ වෙන ආරාමයකට සම්බන්ධ කරවයි ගුරුවරයා ඉන්න. දැන් මේක ප්‍රශ්නයක් කියලා තිබ්බා. ඒක උපාසිකාව අපි ප්‍රශ්නේ කතා කරලා අද දවසට අවසන් කරමු. මම අවුරුදු 19ක තරුණියකි. ස්වාමීනි වරක් ඔබ වහන්සේ දේශනාවක ගුරුවරයෙක් නොවි බණ අසන්නට යයි කියා ඔබ වහන්සේ විසින් දේශනා කරා මට මතකයි. ස්වාමිනී නමුත් මා වැරදි පුද්ගලයෙක් සමග ඒ බව ඔප්පු කිරීමට ගොස් එම සාකච්ඡාව නිසා එම පුද්ගලයා තර්කයට දක්ෂ නිසාත් එම පුද්ගලයා මාගේ මෙතෙක් පැවති ඒ පැහැදිලි දෘෂ්ටියට බලපෑම් ඇති කර ඇති බව මට හැඟේ. මා දැන් එසේ එම දෘෂ්ටිය නිසා සෑම දෙයක්ම එසේ දැකීමට සිත පෙළඹයි. ඒ නිසා සියල්ල අවුල් වී ඇත. මට ඔබ වහන්සේ විශ්වාස කළ යුතු වුවත් එම පුද්ගලයාගේ දෘෂ්ටි නිසා මා ඔබ වහන්සේව ප්‍රශ්න කරන්න මා නොදැනුවත්වම පටන්ගෙන ඇත. ඒ නිසා දහම් කරුණු පෙරමෙන් හොඳින් නොවැටහේ. මට ඔබ වහන්සේ විශ්වාස කළ යුතු වුවත් මෙම දෘෂ්ටිය නිසා මගේ හිත පණ්ඩිත වේ යයි මට බයයි ස්වාමීනි. මා කළ යුත්තේ කුමක්ද? විශ්වාස කරමින් සිටි අයෙකු එසේ අවිශ්වාස කිරීම මට මහත් පීඩාවක් කරුණාවෙන් මට පහදා දෙන්න. මැක්ක හරි ඊළඟ ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? මැක්ක පින් කර කර නිවන අධිෂ්ඨාන කර සත්‍ය අවබෝධ වේවා කියලා අධිෂ්ඨාන කර කර පින් කරා. ඒකයි ඔබ වැරදි ගුරුවරයා ගාව නම් ඉන්නේ පින් කරා. හරි ගුරුවරයා ගාව නම් ඉන්නේ පින් කරා. වැරදි ගුරුවරයා ගාව නම් ඉන්නේ පින් වැරදි ගුරුවරයන් ගලවලා ඔබ හරි ගුරුවරයා ගාවට දායි. හරි ගුරුවරයා ගාව නම් ඉන්නේ ඔබ දිගම හරි ගුරුවරයා ගාව තියලා තියයි. අන්නේ පරිබ්‍රාජිකේ ඕන තරම් හිටියා පින් භාග්‍යතුන් වහන්සේගේ කාලේ. ඒ අන්නේ පරිබ්‍රාජිකයන්ගේ ශිෂ්‍යෝ ඕන තරම් පින් භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා බණ ඇහුවා. දහම අවබෝධ කරගත්තා. ඉන්ද කීලයක් වගේ පින්වතුන් ආයේ ඒ හිත හොල්ලන්න බෑ එතනින් පස්සේ. මොකද අවබෝධ කරගත හිතෙන් ඒ අවබෝධය මකන්න බෑ. අවබෝධන එකපාර ආයේ දෙපාරක් අවබෝධ වෙන දෙයක් නෑ. ඒක හරි. ඒ කියන්නේ පිටින් පින් ඇත්තෝ එතනට ආවා. සංජය පරිබ්‍රාජකයා කියලා කියන පිටින් ඒ තරම් පින් නැති කෙනෙක්. ඒකයි තමන්ගේ ගෝලයා තමන්ට කතා කරද්දිත් නෑ නෑ ඔබ යන්න මම මේ ශිෂ්‍යයන් ටික බලාගෙන ඉන්නම් කියලා අන්තිමට තීරණය කරගෙන. උපතිස්සයි කෝලිතයි දෙන්න ගුරුවරයව දාලා ගියා ශිෂ්‍යව එක්ක බුදුහාමුදුරු මුණ ගැහෙන්. නමුත් අන්තිමට සංජය පරිබ්‍රාජකයන් එමුකුත් නැහැ. මේකයි ස්වභාවය. පින් ඇත්තෝ පින්තනේ විමුක්තියට ලං වෙනවා. ඒක නවත්තන්න බෑ මේ ලෝකේ කාටවත්. ඔබ හිතන්නේ මාර පරාජය කරන්න බුදුහාමුදුරු දවුනේ මොකක් කියලා? දස බිම්බරක් මාර සේනාව පිංගුතන එද්දී දෙවිවරු හිස ලූලු තැන දුවල පලා යද්දී තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ පිංගුතනේ හෙල්ලෙන්නේ නැතුව ඒ බෝධින් වහන්සේ යට ඉන්න පුළුවන්කම උන්වහන්සේට ලැබුණේ. ඒ අදිෂ්ඨාන ශක්තිය, ඒ වීරය, ඒ වගේම ඒ මාර ප්‍රහාරය එල්ල කරද්දි පින්වතුනේ එක් ඇඟේ උන්වහන්සේගේ ශ්‍රී දේහයේ පින්වතුන එක මයිල් ගහකටවත් හානියක් කරන්න බැරි වුණේ ඔබ හිතන්නේ මොකක් නිසා කියලාද? තථාගතයන් වහන්සේගේ වචනෙන් පින නිසා, මගේ වචනෙන් මැක්ක නිසා. පින කියලා කියන්නේ අතිශය ප්‍රබල දෙයක් පින්වතුනි. ඔබ කවදාකවත් ඒක හැලුවට ලක් කරන්න එපා. ඒක මට හිතා ගන්න බැරි වෙන සමහර කෙනෙකුට අය පින හැලු කරන්න කියලා. පින් කරන්න පව කරගෙන ලඩන්නේ නැහැ කියලා. පුදුම මුලාවක් පින්වතුනි ඒක. පුදුම මායාවක්. මායාවක් නෙවෙයි අතන පුදුම ප්‍රෝඩාවක් ඒක. කවදාකවත් ඒවට අහු වෙන්න එපා. පුළුවන් තරම් පින් කරන්න. පුළුවන් තරම් පින අනුමෝදන් කරන්න. නම් පින් අනුමෝදන් වෙන්න. දස පුණ්‍යක්‍රියාම කරන්න පින්දුන ඔබට කරන්න පුළුවන් හැම එකක්ම කරන්න. පිරි උත්තම් පුදනක පුදුමාකාර පින් අයි තියෙන වැඩක්. දවසකට සරකවට පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා තියෙනවා. පුදුම විදිහට පින් අයි තියෙන වැඩක් පින්දුන. දානෙ වළඳන කලින් කැම බීමක් ගන්න කලින් ඔබට පින් අනුමෝදනාක් ඔබට අපි කියලා දීලා දෙනවා. ඒක කරන්න. ඔබ දන්නව සුදු මිනිස්සු පොතේ ඔබ ඒක කියෙව්වා. ඒක කරන්න. අපේනොත් අහගත්තා. ඒක කරන්න. සුදු මිනිස්සු පොත පුරාවට තියෙන මොනවාද? මිනිසුන්ට පින් කරගන්න පුළුවන් ක්‍රම කරන්න ඇව්වා. අනෙක් අය උදව් කරන හැටි, අනෙක් අයගේ කරදරේදී විපතේදී උදව් වෙන හැටි, උපකාර කරන හැටි. තමන්ට ඇති හැකි දෙයින් නැති බැරි යට උදව් පදව් කරන හැටි පින් මේවා කරන්න. නිවන අදිෂ්ඨාන කරගෙන කරන්න. අන්න ඒකයි ඔබට කියන්න එකම දේ. විශේෂයෙන්ම මට මතක් කරන්න. නිවන අදිෂ්ඨාන කරගෙන කරන්. නිවන කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මොකද නිවන දැක්ක කෙනා තමයි නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ. අනෙක් කෙනා නිකන් වචනයක් විතරයි ඕක. සෝතාපන්නෙක් හැරෙන පිළිදී නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක වචනයක් විතරයි. ශබ්දකෝෂේ තියෙන. ශබ්දකෝෂේ කතෝරයටත් විදිහට ලියෝනලා ලියන්න පුළුවන් නිවන වනාහි කියලා. නමුත් එයා සෝතාපන්නෙක් නෙවෙයි නම් නිවන කියන්නේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි නිවනේ අත්කතනේ ලියන්නේ පොතේ. සෝතාපන්නෙක් විතරයි නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒ නිසා ඔබ සෝතාපන්න වුණා නැත අපින් ඔබට ඕනේ නැද්ද දුකෙන් නිදහස් වෙන්න? දුක කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දුක මොකද්ද කියලා දන්නේ නැතුව ඇති. නමුත් දුකෙන් නිදහස් වෙන්න ඕනේ මොකෙන් හරි. ආන්ගේ දුකෙන් නිදහස් වෙන්න මම මේ පින කරන්න කියලා අදිස්ථාන කරලා පින්නේ. කො පින කරා. ඉතින් මම මේ දැරවියට කියන්නේ. කලබල වෙන්න එපා දුවේ. පින් කරා. ඔබතුමේ පින් කරගෙන යද්දි ඔය ඉන්න ගුරුවරයා නම් හරි ඔබතුමේගේ හිත පැහැදේ එතනට. ඔබතුමේගේ හිත පැහැදිලා ඔබතුමේ හිතාගනි නෑ නෑ මේ ඇත්තනේ ඒ ගුරුවරයා කියන කතාව ඇත්ත. මේ හාඳුරු කියපු ටික වැරදි. මේ බොරුනේ මේ කියන්නේ. උන්වහන්සේ කියපු දේ මම දැන් කියපු දේවල් ඔක්කොම වැරදි කියලා මට දැන් තේරෙනවා කියලා. දැන් ඉතාලම ඔය දෙගිඩියාවෙන් ඉන්නේ මේ පැත්තද මේ පැත්තද කියලා. හොඳට පින් කරගත්තාම ඔබතුමීටම තේරෙයි මොකද්ද කරන්න ඕන කියලා. සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කර කර පින් කරා. අපිට අයිති නැහැ නේද තින්ද අපි හරි අනෙක් අය වැරදි කියලා කියන්නේ. ඒ අයිති බුදුහාමුදුර අපිට දීලා නැහැ. අදම තථාගතයන් වහන්සේ විතරයි දින මේ කතාව කියන්න පුළුවන් හරි නේද? ඒකල සර්වඥ වෙන්න එපයි. තව දෙයක් වැරදි කියලා කියන්නේ. සර්වඥානයක් මට නැහැ. එනිසා මට කියන්න බෑ මෙතනින් මං කියන දේ තමයි හරි. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් කියලා කියන්න බෑ. හැබැයි මම ඔබට එක දෙයක් කියන්නම්. මේ දුවට. මම මේ ධර්ම තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ක්‍රමයක් තියෙනවා දුවට. ඒ තමයි මම මේ ධර්ම තර්ක කරා. මේක බොරු කියලා ඔප්පු කරන්න මම උත්සාහ කරා. දැන් මේ දුවට හම්බෙලා තියෙන්නේ තව කෙනෙක්ගෙන් අසා දැනගත් දෙයක් නක්. ඒක පාවිච්චි කළා හරි මේ දේශනා කරන ධහම දුව පුළුවන් නම් උත්සාහ කරලා බලන්න බොරු කියලා ඔප්පු කරන්න. මං කරපු කමෙන් මං උත්සාහ කරා. මට හරි ගියා. මම උත්සාහ කරා මේ ධහම වැරදි කියලා ඔප්පු කරන්න. පින්නේ මට හරි ගියා. මම හරි වුණා නෙමෙයි මට හරි ගියා. ඔප්පු කරන්න හදන වාරයක් වාරයක් ගානේ ඔප්පු වෙන එක මේක දෙයයි. මේක තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒක ගැන කතා දෙගන්නේ මම අදටත් කියන්නේ කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් මේ දේශනා කරන දහම් වැරදි කියලා. තණ්හාව නිසා නෙමෙයි දුක හටගන්නේ කියලා. තණ්හාව නිරුද්ධ කරාම දුක නිරුද්ධ වෙනවා කියලා දුක නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් දුක නිරුද්ධ කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් මං අද ලෑස්ති මේ සිවුරු කට්ටලේ ගලවලා දාලා පාත්‍රේ සිවුරයි ආයමයි ගුරුවරට බාර දීලා කලිසමයි සෙට් එකේ දාගෙන ඔබ කියන දණකට ඔබත් එක්ක යන්න එන්න මේ අද ලෑස්ති පුළුවන් ජගතෙක් ඉන්නවා නම් ඔප්පු කරලා දෙන්න. එදාට මං බුදුහාඳුන් අතහරින්නම්. එදාට මං ධර්මරත්නය අතහරින්නම්. එදාට මං සංඝරත්නය අතහරින්නම්. අපරාධනේ කතා කරන්න වෙන්නේ නැති දේවල්. ඉතින් මම මේ දුවට කියන්නේ දුවට මොකක් හරි දෙයක් තේරලා තියෙනවා නම් තව කෙනෙක්ගෙන් අහගෙන ඒ දේ හරි පාවිච්චි කරලා හරි කමක් නැහැ. පුළුවන් නම් මේ කතා කරන දහම වැරදි කියලා පුළුවන් නම් ඔප්පු කරගන්න පුතේ. දැයිගෙන කියන්නේ? ඔබ වහන්සේ විශ්වාස කළ යුතුවත් එම පුද්ගලයාගේ දෘෂ්ටි නිසා මම ඔබ වහන්සේට ප්‍රශ්න කරන්න මා නොදැනතුම් පටන්ගෙන නැත. සාදු සාදු. ඒකනේ නම් කරන්න ඕනේ. ඉතින් කොච්චර හොඳයිද? මේ දේශනා කරන දේවල් හොඳට ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කර කර බලන්න, විවර කර කර බලන්න. ඇත්තද මේ කියන කාරණාව කියලා. දුවගේ ජීවිතේ දදා බලන්න. එහෙම කොහොමද? එහෙම වෙන්නේ තණ්හාව නිසා පෙරෙන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ. අපි දාලා බලමු ජීවිතේ උදාහරණයකට. දාලා බලන්න. ප්‍රශ්න කරන්න එව්වා. හොඳට ප්‍රශ්න කරන්න. ඇති වෙනකම් ප්‍රශ්න කරන්න. හෙම්බත් වෙනකම් ප්‍රශ්න කරන්න. මොකද කොච්චර ප්‍රශ්න කරත් දුවරම තේරෙයි. මොකද මමත් ওই ක්‍රමයේ තමයි try කරේ. මට තරුණ කාලේ තමයි දහම හම්බුනේ. මාත් ওই ක්‍රමෙමයි try කරේ. ඒ නිසා මට හරි ගියා. මේ දහම් වැරදි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන හැමෝටම හරියනවා. එතන මම කියන්නේ මේ දහම් වැරදි කියලා ඔප්පු කරන්න හද හැමෝටම හරියනවා. ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරන් මේ දහම් වැරදි කියලා ඔප්පු කරන්න. නිකන් වැරදි කියන දේ හරියන්නේ නැහැ හැබැයි ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒකට හේවිත සාධක ගෙනල්ලා, ඒකට ජීවිතේ උදාහරණ අරගෙන තමන්ගේ ජීවිතෙන් උදාහරණ ගන්න ඕනේ. නෑ නෑ තණ්හාව නිසා නෙමෙයි බලන්නේ. බලන්නේ වෙන හේතු තියෙනවා. ඔප්පු කළ පෙන්න. වයසට යන නිසායි බලන්නේ. ඔප්පු කළ පෙන්න. සල්ලි නැති නිසායි බලන්නේ. ඔප්පු කළ පෙන්න. ලස්සන නැති නිසායි පෙළෙන්නේ. ඔප්පු කළා පෙන්න. චතුරාර්ය සත්‍ය වැරදි කියලා ඔප්පු කළා පෙන්වන්න උත්සාහ කරන හැමෝටම හරියනවා ඒකාන්තයි. එනිසා පුළුවන් නම් චතුරාර්ය සත්‍ය වැරදි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන්න. ඔබට හරියනවා. කාත් එක්ක නෙමෙයි තමන්ට ඔප්පු කරගන්න උත්සාහ කරන්න. හැබැයි මෝඩ විදිහට නෙමෙයි. ආච්චි අම්මා කිව්වා. ඒක එහෙම ඔප්පු කරන්න බෑ එහෙම. ආච්චම්ම කිව්වා කියන කොප්පු කරන්න කාරණා නෙමෙයි පොතේ තිබ්බා. ඒව නෙමෙයි. තමන්ගේ ජීවිතයේ උදාහරණ අරගෙන තමන්ට ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේක ඔප්පු කරගන්න හදලා. එතකොට තේරෙයි මොකද ඇත්ත මොකද නැත්ත කියලා. එනස මම නම් කියන්නේ මේ දුවට මං හිතන්නේ මේ ජීවිතේ ලම්බෙච්ච ලොකු වාසනාවක් මේ. කාගෙරි වෙන දෘෂ්ටියක් අහා දැනගත්තා. දැන් මේ කලින් අහගත් එක වැරදි වගේ හිතෙනවා. ඒකෙන් එක කරුණක් තවත් පැහැදිලි වෙනවා. ඒ තමයි කලින් අහගත්ත ටික සම්පූර්ණ වශයෙන් ආබෝධලා තිබුණ නැහැ. සහ දුව දැන් අහගත් එකත් මේ අලුතෙන් අහගත් එකත් හරියට ආබෝධලා නැහැ. මොකද ඒක හරියට ආබෝධ වුණා නම් දැන් දුවට හිතෙන්නේ කලින් මේ ස්වාමීන් වහන්සේගෙන් අහගත් එක හරිය කියලා විශ්වාස කරන්න ඕනේ කියලා එක. මොකද හරියද ආබෝධ වුණාට පස්සේ දුව ආයක වැරදි කියලා හිතෙන්නේ නැහැ. එහෙනම් දුවට නැති වෙච්ච දෙයක් නැහැ. දුවට ලැබෙන්නේ විතරමයි තියෙන්නේ දැන්. අරකට හම්ුණා මේකත් හම්ුණා. දැන් ජීවිතේට දාලා බලන්න කොකද හරියන්නේ කියලා. මම නම් කියන්නේ බුදුදහම් පුළුවන් නම් වැරදි කියලා ඔප්පු කරන්න හදන උත්සාහ කරන ඒ උත්සාහ කරන හැම වාරයක් ගන්නෙම ඔබ සත්‍යයට ලං වෙනවා. ඔබට හරියනවා. මං කරේ ඒක. මට හරි ගියා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ආයේ එකට සීවතාවක්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං ආයේ කැපුවත් එහෙමයි. ආයේ එකට කෝටි ලක්ෂ වතාවක් වෙනුදුන එක එහෙමම තමයි. ඒක ඒකාන්තයි. මොන විද්‍යාවටවත් බෑ. අද මට මේ වැටහිලා තියෙන දේ පිළිබඳව වැරදි කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒක අඟහරු ලෝකෙන් ගෙනාවත් අලුත් විද්‍යාවක් හදාගෙන ඒත් බෑ. මොකද මේක තමයි සත්‍යය. මම ඔබට කියන්නේ ඔබත් එහෙම ප්‍රශ්න කරා. ඔබත් එහෙම ප්‍රශ්න කරා. ඒ නිසා දුව වර කිසිම දෙයක් නැති වෙලා නැහැ. කරන්න තියෙන ඔය කරන දේ කරා. විශ්වාස කරන්න ඕනේ අමුතුවෙන්. මොකටද ඒ? ස්වාමීන් වහන්සේ හොඳ නිසාද? එහෙම කද්ද? එහෙම කන්නේ. මම විශ්වාස කරන්න ඕනේ. දුක ජීවිතේ යහපත කරගන්න. දුක ජීවිතේට සත්‍ය හොයාගන්න. සත්‍ය හොයාගෙන යන ගමන තුල දුවට වැටෙහි සත්‍ය මොකද්ද කියලා. එනිසා මැක්කයි කතාව මෙතනින් අවසానයි. අසස සිට ඔබ සැමට ස්තුතියි. ඔබට අන්තිමට කියන්නේ. නිවන අදිෂ්ඨාන කරගෙන පින් කරා. එතකොට හරි ගුරුයා ගවට බයයි, වැරදි ගුරුයා ගව නම් දැන් ඉන්නේ, හරි ගුරුයා ගව නම් ඉන්නේ ඔබට දිගට මොතන ඉන්න හේතු වාසනා සැකසෙලයි. ඔබ දැන් ඉන්නේ හරි ගුරුයා ගව නම් එහෙනම් ඔබට ආයි මතක් කරලා දෙන්නේ පින් කරන්න පින් උතුනේ, නැත්නම් ඔබ මෙහෙන් විසික් වෙලා යයි. ඒකයි මට මං කිව්වේ මට හරි බයයි කියලා. මොකද මං දන්නවා මේ මගේ පින වැය වෙනවා හිතා ගන්න බැරි තරම් වේගෙන්. ඔබ ගෙදරින් නම් මේ බණ සතියකට සැරයක් අහනකොට ඔබේ පින වැය වෙනවා නම් ගෘහාන්තරේ පිටිපස්සෙන් හිටන් ඉන්නකොට මගේ පින කොහොම වැය වෙනවද? ඒකයි ලේසියෙන් මේ දේශනාවක් කියන්න මග හරින් නැත්තේ. පින් ඕන නිසා. මගේ පැත්තෙන් බැලුවා. නර්මන්දන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. මාත් ගොඩ යන ගමන් ඔබට ගොඩ යන පාරමී කියන්නේ. අපි කොහොමද මේ කරගම් පින්ද? මොකද අපිට ක්‍රමයක් අහුවෙලා තියෙනවා. අපි අතරමන් නැහැනේ, අනාත නැහැනේ. ක්‍රමයක් තියෙනවා අපිට. පැහැදිලි සුපැහැදිලි ක්‍රමයක් තියෙනවා පින්වතනේ. ආන්නේ ක්‍රමෙට යන්නයි තියෙන්නේ. මොකද ක්‍රමයක් නැති අය අනාත. ඒකනේ කිය දුප්පත් මිනිස්සෙක් කියලා කියන්නේ. අතේ සතේ නැති මිනිස්සර නෙමෙයි. දුප්පත් මිනිස්සෙක් කියලා කියන්නේ පින්නේ පෝසත් වෙන්න දන්නේ නැති මිනිස්සයාට. ක්‍රමයක් නැති මනුස්සයාට, ක්‍රමය දන්නේ නැති මනුස්සයාට අන්න යාරේ දුප්පත් මනුස්සයා කියලා කියන්නේ. අතේ සතේ නැති මනුස්සයාට දුප්පත් මනුස්සයා කියලා කියන්න බෑ. සතියක් ඉඳලා බලන්න, මාසයක් දීලා බලන්න, අවුරුද්දක් දීලා බලන්න, හිතා ගන්න බැරි තරම් ධන කුවරේ බඩපත් වේ. ඒ වගේම ධනවත් මනුස්සයා කියලා කියන්නේ පිටින් අතේ රුපියල් සත ගැවදෙන මනුස්සයාට එහෙම නෙමෙයි. එයාට දවසක් දීලා බලන්න, සතියක් දීලා බලන්න, මාසයක් දීලා බලන්න, අවුරුද්දක් දීලා බලන්න. තමයි හිඟන්න බවටපත් වේ. අමු හිඟන්න බාඩුපත්තේ. එහෙනම් අතේ තියෙන රුපියල් සත ගානෙන් ධනවත්කමත් පොහසත්කමත් කියන්න බෑ. ඒක කියන්න පුළුවන් වෙන්නේ Tamanට පොහසත් වෙන ක්‍රමවේදය අහුවෙලා තියෙනවද කියන එක මතයි. ඒක ධර්මයක්. ඒක පොකට් එකේ දාන්න පුළුවන් එකක් නෙමෙයි. පර්ස් එකේ දාන්න පුළුවන් එකක් නෙමෙයි. ආන් ඒ වගේ පින්විතනේ ඔබ අපි හැමෝටම නිවෙන ක්‍රමයක් හම්බෙලා තියෙනවා. එහෙනම් ක්‍රමේ හම්බෙලා නම් අපි පොහසත්නේ. අපි තරම් පොහසත් මිනිස්සු ඉන්නවද කියන්නේ තාමත් මේ ලෝකේ? මට වෙලාවකට හිතෙනවා මේ ලෝකේ ධනවත්ම මිනිස්සයා ජෙෆ් බෙසෝස් කියලා පිරිසක් කියනවා. තව කාලෙකදී කියනවා බිල් ගේට්ස්ලු. තව එක එක කාලෙදී එක එක නම් කියනවා. තව කාලෙක ගියලා මාක් සක්බර්ග් කියලා. එක එක කාලෙට එක එක නම් කියනවා. ඉතින් මට නම් හිතෙන්නේ මං තමයි මේ ලෝකේ පොහසත් මිනිස්සයා කියලා. මොද පොසත්කම කියලා කියන්නේ බෑනේ අතේ තියෙන සතේ නෙමෙයි. හරියට මුදල් පාවිච්චි කරගන්න දන්නේ නැති මනුස්සයෙක් දුප්පතෙක් නේද? එහෙනම් ඔය හැමෝටම තියෙන පින නේද ඔය? හරියට පින පාවිච්චි කරන්න දන්නේ නැති මනුස්සයා පොසත්ෙක්ද? මම දන්නවා හරියට පින පාවිච්චි කරන්න. ටික කාලයක් මම ඒක දැනන් හිටියේ නෑ. පස්සේ මම තේරුම් ගත්තා. ඒ නිසා වහාම පින්දනේ මගේ ජීවිතේ හරව ගත්තා. මොකද මම බය වුණා. මේ කරගත්ත පින් ටික යාන වාහන වලටයි, ඉඩකඩම් වලටයි, හරක බාන වලටයි, දරුපවුල් වලටයි, ලොකු බිල්ඩින් වලටයි, ලොකු ඔෆිස් වල වැඩ කරන්නයි, රට රටවල් ගානේ සැරිසරන්නයි, හොඳට කාලා බීලා ජොලි කරලා ඉන්නයි. වැය වුණොත් එහෙම වෙයි හැමෝටම මට දුකෙන් නිදහස වෙන පින් ඉවරනවා. ඕක වැරදිච්ච ගමන් පින් උදේ මම ඔක්කොම නිකන් අදහලා දැම්මා. මට මට ඕනේ වුණ නැහැ නිකන් කunu කොල්ලෙට පින නාස්ති කරලා දාන්න. මං කැමති වුණා ඒකට. ඇයි පින්නේ මහන්සිලා හම්බ කරගත්ත පින්නේ? ඔබ හිතනවාද ලේසින් හම්බෙච්ච වගේ ළමේවා? මේවා පුදුම් මහන්සිලා හම්බ කරගත්තේ. ඉතින් මේ දේශනාව කරනවා කියලා කියන්නේ පුදුම් මහන්සි වෙන ඕන වැඩක්. පෑ දෙක තුනක් එක දිගට කතා කරනවා කියලා කියන්නේ. පුදුම් මහන්සි වෙන ඕන වැඩක්. ලේසිනේ? එහෙනම් මේව මං තාම මෙච්චර මීට කලින් කොච්චර කරලා ඇද්ද? ඒ නිසා නෙමෙයි අද දහම හම්බෙන්නේ. ඉතින් එච්චර මහන්සිලා හම්බ කරගත්ත දහම, එච්චර මහන්සිලා හම්බ කරගත්ත දුකෙන් නිදහස මේ මාර්ගය කුණු කොල්ලක දීලා යවන්නේ. ඔළුව අමාරුට ඇතින් උදේ. මම ඒකයි ඔබෙන් අහන්නේ. ඔබ මහන්සිලා අපි එකතු පහදු කරගත්ත පුණ්‍ය ශක්තිය වාහනයකට යට කරනවානේ. සිංගප්පූරු ගිහිල්ලා යට කරනවානේ පින්වතුනි. හෝටලෙකට ගිහිල්ලා 5 star හෝටලෙකට කාලෙන් යට කරනවානේ පින්වතුනි. අපට තේරෙන්නේ නැද්ද ඒක කුණු කොල්ලෙට පින යට කරනවා කියලා? ඒ නිසා අමාරුවෙන් මේ රැස්පත් කරගත්ත පුණ්‍ය ශක්තිය බොහොම පරිස්සමෙන් යොදන් කරගන්න. පින අනිච්චයි. පින හැමදාටම තියෙන්නේ. ඒ නිසා අලුතෙන් පින් රැස් කරගන්න. රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය හරියට පාවිච්චි කරගන්න. ඔබ හැමදාම ඔබ සන්තකයේ තියෙන අයම නෙමෙයි. ඒකයි ණයට ගත්ත ආභරණ දෙක අපහු දෙන්න වෙනවා වගේ. උඩඟු වෙන්න ඕනේ නැහැ පින් අපි කවුරුවත්. ඒක මං කියන්නේ මට මේ ලැබිලා තියෙන දේවල් ගැන මං උඩඟු වෙන්නේ නැහැ. මේ බලන්න මට තියෙන දේවල් තොපිලට නැහැ නේ කිය. එහෙම උඩඟු වෙන්නේ නැහැ පින්වදින. මං හැම වෙලාවෙම කල්පනා කරන මේ බලන්නකෝ පුණ්‍ය ශක්තිය කියන එක මොන තරම් දෙයක් කරනවද කියලා. මට පින ගැන හරි මාස්ටර්ය පින්වදින. මං ගැන නෙමෙයි උඩඟු වෙනවනම්. මට පින ගැන පුදුමාකාර හිතේ විශ්වාසයක් තියෙනවා. ඒකයි හැමදාමත් ඔබට මතක් කරන්නේ ඒක කරන්න කියලා. එහෙනම් අපි අද දවසේ ඔතනින් දේශනාව අවසන් කරමු. කතා කරපු ටිකක් ගැඹුරට අපි දහම් කරුණු අරගෙන ගියා. අපි ඉදිරි දේශනාව තවත් ඒක විස්තර විග්‍රහ කරගමු. කලබල වෙන්න එපා කවුරුවත්. අද අපි කතා කරේ මේ විපාකය ගැන. විපාකය විසින් තමයි මේ සියල්ලක්ම කරන්නේ. කර්මයට කරන්න පුළුවන් එකම දේ දුක උපද්දවන එක විතරයි. ඇත්තටම කර්මය කියලා කියන දේ දුක උපදින වැඩපිළිවෙලට. ඒ දුක උපදින එකක් තියෙන ඔබ කරන එකක් එහෙම නෙමෙයි. ඒක කර්මයක්. කර්මය කියලා කියන්නේ ඔබ කරන ඒවාට නෙමෙයි. ඒ කර්ම. මේ ඔබ කරනවා කියලා පින්නේ දාගත්තේ තනිකර බොරුවක්. විපාක සහ කර්ම කියලා જાතියක් මේ ලෝකේ තියෙන. ඔබ කරන ඒවා ඔබ කරන්නේ නැති දේවල් කියලා જાතියක් මේ ලෝකේ නැහැ. අනේක ඇත්ත කතාව. මිනිස්සු හිතන් ඉන්නේ මේ ලෝකේ තියෙන්නේ මං කරන ඒවයි මං කරන්නේ නැති ඒවයි. කියන්නේ මොනවද? කර්මයි විපාකයි. කර්ම කියන්නේ මං කරන ඒවා කියලා හිතාගෙන විපාක කියලා කියන්නේ මං කරන්නේ නැහැ මට වෙන දේවල් කියලා හිතාගත්තා මේක වැරදි. මං කරන ඒවා සහ මං නොකරන ඒවා කියලා ගත්තාම ඉතින් ආත්මවාදයට අහු වෙනවා. එහෙම නෙමෙයි අක්ම මේ මෙතන තියෙන්නේ. මෙතන කර්ම සහ විපාක. කර්ම කියලා කියන්නේ දුක උපද්දන ක්‍රමවේදයට. මිසක් ඔබට නෙමෙයි. අපි තා ඉස්සරහට ඒක පැහැදිලි කරගමු. හොඳයි. අවසන් කරන කලින් පුංචි කාරණාවක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි අපේ දිනර පොය වැඩසටහන එනවා පින්වතුනි සමුදට. ඒ කියන්නේ 20 වෙනිදා. ඒ කියන්නේ ඔබ මේ සෙන්සුරාදන මේ දේශනාව අහන්නේ. පළවෙනි දවට අහනවනම් එතකොට හෙට නෙමෙයි අනිද්දා. සෙන්සුරාදන මේ දේශනාව අහන්නේ හෙට නෙමෙයි අනිද්දා. ඒ කියන්නේ 20 වෙනිදා තමයි දිනර පොය වැඩසටහන තියෙන්නේ. එදා උදේ 5:00 ඉඳන් හවස 6 විතර වෙනකන් වැඩසටහන යනවා පින්වතුනි ආරාමේ. ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාවත් අතුළු කොටගත් තවත් විවිධාකාරයේ වැඩසටහන් ගණනාවක්ම අපර මතක ඇති පින්වතුනි අපි මතක් කරලා දුන්න පෙර දේශනාවක ඔබ එවපු ඔබ කරන පින් අතේ වැඩ එවනව දැක්කට පස්සේ අපිට අදහසක් පහළ වුණා. පින්කෙත අස්වද්දුණු පිනිස පුණ්‍යක් ඇත්තා කියලා අපි වැඩසටහනක් වැඩපිළිවෙලක් කරමු කියලා. ඉතින් ඒ කාරණාව ගැන මෙත්තාරාම හාමුදුරන් වහන්සේත් එක්ක කතා කරා. උන්වහන්සේ බොහොම ආශිර්වාද මුඛයෙන් බොහොම සතුටු සිතින් ඒ ගැන අනුමෝදන් වෙලා උන්වහන්සේ ඒ ගැන ඒ වැඩසටහනට මුල පුරන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරගෙන අනුත්තර පොය දවසේ වැඩසටහනේ උන්වහන්සේගේ දේශනාව තුළ ඔබට දැක බලා ගන්න හම්බෙයි. පින්වතුනි ඔබ කාලය තිස්සේ ඔබ ගෙදරින්නම් කරගත්ත ගෙදරින්නම් කියලා කියන්නේ ආරාමයට එන්නේ නැතුව එක වෙන පන්සලක හරි වේවා ගමේ පන්සලේ වෙන්න පුළුවන් ගෙදරින්නම් හරි වෙන්න පුළුවන් ඔබ කරගත්ත පින් අතේ වැඩ වල ඔබ ෆොටෝස් ගහලා මේ වෙලා තියෙනවා නම් චිත්‍ර ඇඳලා වෙලා තියෙනවා නම් කවි ආදි වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා නම් ආන් ඒ දේවල් පින්වතුනි ඒ වැඩසටහන තුළ උන්වහන්සේ ඔබ සියලු දෙනාගේ අනුමෝදනාව පිණිස ඉදිරිපත් කරයි එදාට. මොකද බොහෝ පිරිසක් සම්බන්ධ වෙන වැඩසටහනක් නිසා ඒක අපිට සුදුසුම අවස්ථාව කියලා තේරුම් ගියා. සහ කොහොමත් ඒ වැඩසටහනෙන් පස්සේ තියෙන පුණ්‍ය අනුමෝදනාව. ඉතින් අපිට ඕනේ පින් ඔබට පුළුවන් තරම් පින් රැස් කරවන්න. ඒ නිසා ඔබ හැමෝම නොරදවයි වැඩසටහන සම්බන්ධ වෙන්න. එදා දවසම සිල් ගන්න බැරි වුණත් පින් මේ වැඩසටහනත් සම්බන්ධ වෙන්න. ඒ විශේෂයෙන් ඒ දේශනාව කළා මේ ලෝකයේ පින්තුනේ සුදු හිත් තියෙන සුදු මිනිස්සු. ලෝක සත්‍යය ගැන හිතානුකම්පාවෙන් කටයුතු කරන මිනිස්සු පින්තුනේ කරන මහා ආශ්චර්යවත් අද්විතීය පුදුමාකාර පින් අතේ වැඩ දැක බලාගෙන ඔබටත් සාදුකාර දෙන්නයි තියෙන පින් ගෙදර ඉඳගෙන. මතක තියාගන්න රත්තරන් විමානයේ මැවිලා ආවේ ආරාමයේ කරෝපු කෙනාට නෙමෙයි කියලා. පැත්තක ඉඳන් බලාගෙන සාදුකාරයක් දීලා අනුමෝදන් වෙච්ච අයට කියලා. එහෙනම් ඔබ හැමෝම දක්ෂ වෙන්න පින්වතුනේ. ඒ පින් ගතේ වැඩ බලාගෙන ඒවට සාදුකාරයක් දෙන්න. එතකොට මතකද දවසක් අපේ එක උපාසක මහත්මයෙක් සෑමලුවක් ළඟට ගිහිල්ලා ඒ සෑමලුවේ තනකොළ වැවිලා තියෙනවා දැකලා අතින් ඒ තනකොළ ගහක් ගහක් ගානේ පින්වතුනේ අතින් උදුල්ලා දාලා ආපහු සැරයක් ස්වාමීන් වහන්සේලාට ඒ ස්ථානයට වඩින යනේන පින්වත් පිරිසට බණ භාවනා කටයුතු කරගන්න අවශ්‍ය පරිදි ඒ භූමිය සකස් කෙරුවා. ආන් ඒක තමයි පින්වතුනි මේ වැඩසටහන මූල බිරුවේ. ඒක දැක්කට පස්සේ අපිට පුදුමාකාර හිතේ ප්‍රසාදයක් ආවා. මේ මිනිසු මොනතරම් පුණ්‍යවන්තයිද කියලා. මොනතරම් පින්වන්ත අදහස්ද මේ මිනිසුන් පහළ වෙන්නේ. ඒ කියන්නේ ඔබ ගැන මම මේ කතා කරන්නේ. අපේ අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන ඉන්න අපේ උපාසක උපාසිකාව. ඒ කියන්නේ ඔබ අපේ පවුලේ උදවිය. පුදුමාකාර මහා ශ්‍රේෂ්ඨ හිත්. ආන් ඒ වගේ ශ්‍රේෂ්ඨ අදහස් මේ ශ්‍රේෂ්ඨ හිත් වල පහළ වෙන ශ්‍රේෂ්ඨ අදහස් අපි සමරන්න ඕනේ පින්වතුනි. ඒවා සෙලිබ්‍රේට් කරන්න ඕනේ. ආන් ඒවා සමරන්න ඒවා සෙලිබ්‍රේට් කරන්න අවස්ථාව තමයි. අපි පොයි දවසේ වැඩසටහනේ ඒ වැඩසටහන තුළ සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි මෙත්තරා හඳුරන් වහන්සේ බොහොම ලස්සන දේ වැඩසටහන සිදු කරයි. කොමතු දේශන ඉඳන් ගුරු හඳුරන් වහන්සේගේ දේශනාවත් ඒ වගේම තව විවිධ වැඩසටහන් එදා දවසේ පැවැත්වෙනවා. ඒවලත් ඔබ සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා හොඳට එදා දවසේ මඟ වඩාගෙන තමන්ගේ නිවනට අවශ්‍ය කරන සියලු හේතු පුරුෂ සකස් කරගන්න කියලා ඉතාමත් අනුකම්පාවෙන් මතක් කරනවා. ඒ වගේම පින් විශේෂයෙන් බෝධින් වහන්සේ නමක් රෝපණය කිරීමේ මහා පුණ්‍ය කටයුත්තක් එදාට සිද්ධ වෙනවා. සුබරපුණා ඒකටත් සම්බන්ධලා ඒකත් අනුමෝදන් කරගන්න. අවසන් වශයෙන් මම මේ ඔබට කාරණාවක් කියන්නයි මේ කොළයක් අතර ගත්තේ. පින්වතුනි බොහොම කාලෙක ඉඳගෙන එක්තරා මං හිතන්නේ උපාසිකාවක් මං හිතන විදිහට මම වරදින්න පුළුවන් මේ අපි කරන හැම දේශනාවක්ම පින්වතුනි මොකද මම දවසක ඔබට මතක් කරා මේ දේශනාවක් යනකොට ඒ දේශනාව යන වෙලාවේ හෝ පසුව හෝ පිරිස එකතු වෙලා ගෙදර ඉන්න පිරිසත් එකතු කරගෙන ඒ දේශනාවේ කියවෙච්ච වැදගත් කරුණු ටික සටහන් කරගන්න කියලා. පස්සේ ඔබට ආපහු ගිහලා පොත කියවුවහම පින්නේ පෑය 3ක 4ක දේශනාවක් අහගත්තා වගේ තමයි. මොකද ඔබට පෑය 3ක 4ක් හොයාගන්න හම්බෙන්නේ නැහැ දේශනාවක් අහන්න. නමුත් ඔබ පොතක ලියාගත්ත නම් පින්නේ පිටු දෙකක් තුනක් හරි. ආන් ඒ ටික කියව ගන්න ඔබට සමාඩ යන විනාඩි 10 15. ඊට පස්සේ වෙන ඔබ බණක් භාවනා කරන වෙලාවක ඔබට පුළුවන් ඒ කරුණ මනසිකාරය කරන එක කරුණක් අරගෙන ඔබට පුළුවන් පින්නේ පෑයක් මනසිකාරය කරගන්න. ආන් ඒ වැඩ පිළිවෙල පින්නේ මෙතුවක් කාලයක්. මම හිතන්නේ පළවෙනි දේශනාව ඉඳගෙන හෝ නැත්නම් ඒක සනාහන් කරපු දවසේ නම් පින්නේ කරගෙන ආපු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ එක මම හිතන්නේ මේ නෝන කෙනෙක් ඒ වැඩ පිළිවෙල කරගෙන ආව මහත්මයෙක්ද දන්නේ මම හිතන්නේ නෝන කෙනෙක් කරගෙන ආව. ඉතින් මගේ අතේ තියෙන අපේ එක උදාහරණයක් ඒකට එක දවසක එක සතියක කරපු දේශනාවක කරුණු 70 ගානකට ආසන සංඛ්‍යාවක් එක දේශනාවක් තුලේ මම හිතන්නේ පැය දෙක තුනක දේශනාවක් වෙන්නේ නැති කරුණු 70 ගානකට ආසන සංඛ්‍යාවක් පින්වතුනි අංක කර කර ඒ කොළේ ලියලා තියෙනවා. උදාහරණ කීපයක් මම ඔබට කියන්නම්. කාලසටහනේ ඔබට නිවනට වෙලාවක් නැත්නම් බලන්න කාලසටහනේ ඇති ඔබ නිවනට වඩා අංකයක් දුන්න ඒවා. ඒවට අනිත්‍ය දුක්ඛ අනාත්ම දාලා බලන්න. ඉතින් දැන් බලන්න ඔය එක කාරණාවක් ඇති නේද? මෙතුමියට භාවනාවට වාඩි වෙන්න. බලන්න කොච්චර හිතන්න තියෙනවද කියලා මේක කරුණත් දිගේ. හිතල බලන්න තමන්ගේ මුඛ්‍ය පරමාර්ථය මොකක්ද කියලා. ලෝකේ ක්‍රමය එකක්, ලෝකේ දිනන ක්‍රමය තව එකක්. බත් කකා හිටියට බඩක් නැති වෙන්නේ. බඩක් නැති කරන්න දහම ඕනේ. බඩක් නැති අය බඩගිනි නැහැ. කොච්චරනම් හිතන්න දේවල් තියෙනවද මේ එක කරුණක්ද? ඒක ඔය කරුණ කීපයක් මම මේ කිව්වේ. මේකේ අංක දාලා ඉවරලා තියෙනවා. මම කියන්නේ 70කට එහා පැත්තේ දහම් කරුණු එක දේශනාවකින් ගත්ත. ඉතින් ඒකයි කියන්නේ මේක දේශනාවකින් ගන්න දහම් කරුණු විදිහට අපිට මානසිකාරය කරගන්න වෙලාවක් හොයාගන්නේ කොහෙන්ද කියන එක තමයි මට තේරෙන අපිට තියෙන ප්‍රශ්නේ. ඒකයි මම කියන්නේ අපේ ආරාමයේ අපි පැය 40ක් වින්දුන මේ වෙනුන් දාලා තියෙනවා. ඒ වගේම අපේ ආරාමයේ සීලම ස්වාමීන් වහන්සේ සහ අනගාරික මහතුරු පින්වතුනි පැය 12ක් එක දිගට භාවනා කරන්න පුළුවන් හැකියාව දැන් මේකට හදාගෙන තියෙනවා. එක දිගට පැය 12ක් භාවනා කරන්න පුළුවන් හැකියාව. ඒකයි මේ කියන්නේ. පින්දුනේ කොරෝනාව කියලා අපි අපේ වැඩේ නැවතුනේ නැහැ. මොකද අපි දවසින් දවස අපේ ගුරුවරයා උනන්දු කරනවා. අපි නිවන කරගන්න. මේ ඔක්කොම උන්වහන්සේගේ අදහස්. අපි ක්‍රියාත්මක කරනවා. සානෙක් උන්නාසකට ක්‍රියාත්මක කරන අපි උදව් කරගන්නවා එක එක කෙනාට. ඔක්කොම උන්නාසකගේ අදහස්. උන්නාස කිව්වා පැය 12ක් භාවනා කරගන්න ඔබ හන්දලා පුළුවන් කරගන්න ඉක්මනට කියලා. කියලා ඊළඟ දවසේ අහනවා දැන් පුළුවන් නේද කියලා. ඉතින් අපි පුළුවන් ඉක්මනට ඒ හැකියාව හදාගත්තා. ඉතින් මේ වෙනකොට පින්දුනේ අපේ ආරාමයේ සීලම දෙනා. වහන්සේලා අනගාරින් මහතුරු පැය 12ක් එක දිගට භාවනා කරන තුරු හැකියාව හදාගෙන තියෙනවා. මගේ දැන අනගාරිකානෝන්ලත් හැමෝට මේ හැකියාව දැන් මේ වෙනකොට තියෙනවා. ඒ හිතලා බලන්න තියෙන්නේ පැය 12ක් ඔබ එක දිගට භාවනා කරන්න පුළුවන්. වෙලාව නැහැ හරි මම දන්නවා. වෙලාව තිබ්බොත් පුළුවන්. අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පින්වතනේ පැය 12 වාඩුණාට පස්සේ ආය අවදි වෙන්නේ. ඒ කියන්නේ ඉඳ ගිල්ලම නෙමෙයි. උන්වහන්සේ ඒ ඉරියව්වෙන් ආයේ නැගිටින්නේ පැය 12 සම්පූර්ණ වුණාට පස්සේ. මේ මොනතරම් හික්මීමක් මොනතරම් සංයමයක් මොනතරම් අවබෝධයක් ඒ හිත්වල ඇද්ද? ඒකයි මේ කියන්නේ. අපි බොහොම වේගෙන් මේ ගමන යනවා. ඒක කියන්නේ ඔබ ඉතින් බලන්නේ ඔබ කරගන්න නැහැ කියලා කියන්නේ නෙමෙයි. ඔබට විශ්වාසයක් ජනිත වෙන්න තියෙනවා. අපි වේගෙන් මේ ගමන යනවා කියලා කියන්නේ ඔබට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔබ ආපහු සැරයක් මේ පාරට වැටෙද්දී මේ පාර ගොඩාක් දුරට හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔබට ඔබේ ජීවිත කාලය තුල පින්වතුනේ අවබෝධ කරගන්න දහම් කරුණක් ඉවරයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා ඒක ගැන. ඔන්න අපි මග වඩන්න නැතුව හිටියනම් පින්වතුනේ අපි හිතමු ඔබ කොරෝනා ඉවරලා ආපහු ආරාමයට එනකොට අපිට එතනමයි තාමනම් අපි මග වඩන්න නැතුව හිටියනම් කොරෝනා නිසා කියලා දැන් ඔබට ආයේ ඉන්න වෙනවා පොඩ්ඩක් අපිත් මග වඩාගෙන ඔබට යම් කරුණු කියලා දෙන්නකම්. නමුත් එහෙම නැහැ. කවුරුත් යන්නේ න එකක් නැවතුනට පස්සේ අපි කරේ පින්වතුනේ අපි මග වඩන එක තව 10-15 ගුණයකින් අපේ ශීඝ්‍රතාවය වැඩි කරගත්තා. ඒක පුංචි මහා අඳුරන් වහන්සේත් පින්වතුනේ එක දිගට පැය 12ක් භාවනා කරන්න පුළුවන් හැකියාව හදාගෙනයි තියෙන්නේ. උන්වහන්සේට වයස අවුරුදු 13යි. ඔබේ දරුවට පැය 12ක්. අපිට හිතනවාද අපේ ආනන්දේ පැය 12 නෙමෙයි විනාඩි 10ක් මගේ එකව එක තැන තියලා තියන්නේ හරි අමාරුයි කියලා. මොකද බට් එක කවා ගන්න එක දිහේ වාඩි කරලා ඉන්න එක තමයි අමාරු කියලා. ඒ තරම් අමාරුයි කියලා. වෙන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේ දරුවත් එහෙම තමයි. අහසින් කඩාපාත් වෙච්ච අය නෙමෙයි මේ. ඉපදෙනකොට සිවුරක් ඇඳගෙන මේ ලෝකෙට ආපහු එන්නේ නෙමෙයි පින්වතුනි. අපි හැමෝම එහෙමයි. නමුත් මේ හිතට කරන්න බැරි දෙයක් නැහැ. හරියට ට්‍රේනින් කරොත්. එනිසා ඒ පුංචි හාමුදුරන් වහන්සේලාත් එහෙමම තමයි. උන්වහන්සේලාත් ඒ ක්‍රමවේදයකට අනුගත වුණා. හොඳ ගුරුවරයෙක් යටතේ හික්මෙන පටන් ගත්තා. දැන් උන්වහන්සේලා හැමෝටම පුළුවන්. එක දිගට පැය 12ක් භාවනා කරන්න. සා ඒ හැමෝම දැන් හැමදෙනා වහන්සේලාම පින්නේ අඩුම තරමේ මේ මිනිමම් එක. මේට අඩුවෙන් කරන්න බෑ. අඩුම තරමේ සතියකට පැය 40ක් භාවනා කාලය දාන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ පින්නේ දවස් 5ක් ගත්තොත් සතියක් කියලා ගමු දවස් 5ක් පහකට මොකද අපි දවස් 2ක් ගොඩක් දුරට පින් අතේ වැඩ කරන්න අපි පාවිච්චි කරනවා. හරියට සතියන්තේ වගේ. ඔබත් සතිය දවස් 5 වැඩ කළා දවස් 2ක් තියාගන්නේ ඔබේ ගෙදර වැඩ කටයුතු කරගන්න අපිත් එහෙම තමයි තියෙන්නේ. සතිය දවස් පහක් අපි වැඩ කරලා මොහොන් මහන්සිලා වැඩ කරලා අපි දවස් දෙකක් තියාගන්න පුළුවන් තරම් පින් අතේ වැඩ කරගන්න. ලෝකචර්යාවේ දැන් ගොඩක් දුරට සීවමග දේශනා වගේ දේවල් වෙනත් ඇඟලට කරන දේශනා පොතපත ලියන කියන දේවල් ඒ වගේ දේවල් ඒ ගොඩක් දේවල් පින්න අපි කරන්නේ ওই වෙලාව දවස් දෙකක් වෙන් කරගෙන ඒ දවස් දෙක. ඒ අපේ ක්‍රමවේදය ආරම්භ. ඒ ක්‍රමවේදය අපිට ගැලපෙනවා. නමුත් ඒ දවස්වලත් තියෙනවා මම ගොඩන වැඩ තරහක් කරනවා. ඒ දවස් දෙකෙත් අඩුම තරම පැය 4ක්වත් තියෙනවා. දවස පටන් ගන්නේ පැය 4ක් භාවනා කරලා. ඒ පින් කරන වැඩ දවස් දෙකෙත් එහෙමයි. ඒක ඒ නිසා අපි කවදාකවත් අපිට පාඩුවක් කරගන්න ඉඩ තියන්නේ නැහැ. මොකද අපේ ගුරුවරු පින් අපි කවදාකවත් පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒත් ඔබ හිතලා බලන්න පින් ඔබේ දරුවා ඉන්නෝනේ ඔතනද නැත්නම් මෙතනද කියලා. ඒ මම විශ්වාස මම අදිෂ්ඨාන තියනවා පින් ඔබේ දරුවට පින පෑදේවා කියලා. මොකටද ඔබට අදහස පහළ වෙන්න ඔබේ දරුවා හරි තැනට යොමු කරන්න. අර මේ දැරිවියක් ප්‍රශ්නයක් අහලා වෙලා තිබ්බේ මම දැන් මොකද කරන්න ඕන කියලා. ඉතින් උත්තරේ මොකද්ද? මැක්කා. ආන් ඒ වගේ මම අදිෂ්ඨාන කරනවා පින්වතුනේ ඔබේ දරුවා පුළුවන් තරම් පින් කරත්වා කියලා. මොකටද ඒ දරුවගේ දෙමාපියන්ට හිතෙන්න මේ දරුවව දැන්වත් අපි හරි තැනට යොමු කරමු කියලා. ඒ හරි තැන ඔබ ගාව නම් එහෙනම් එතන හිටීවි. ඒ හරි තැන අපි ගාව නම් එහෙනම් දරුවා මෙතනට එවි. ඒ දරුවට පින් කරන්න කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි කල්පියාව තීරණය කරන්න ඕනේ නැහැ නේද? අපි දරුවට පින් කරන්න නැත්නම් පින් කරන්නට කමක් නැත්නේ දරුවා. ඒ නිසා දරුවා දුකින් නිදහස් වෙත්වා කියලා අදිෂ්ඨාන කරගෙන දරුවට පින් කරන්න කියන්නකෝ. ඊට පස්සේ දරුවා යායුතන්ට යයි. හොඳයි වෙනතර එහෙමනම් අපි එතකින් අද දවසේ දේශනාව අවසන් කරමු. කීප කරුණු ටික හොඳට හිතර ගන්න. මේ ඔබ ගැන තියෙන අනුකම්පාවම මේ කියන්නේ තියෙනවා. මොකද අපිට තනියම මේ ගමන යන්න ඕකම නෙමෙයි මේ තියෙන්නේ. අපි නිවන ගමන් ලෝක සත්‍යය පුළුවන් තරම් නිවන් නෑ උත්සාහ කරන්නේ. ඔබ හැමෝම මේ සංසාරයේ තියෙනවා. මට අම්මා වෙච්ච වාරවල් ගන්න අනන්තය ප්‍රමාණයි. මට තාත්තා වෙච්ච වාරවල් ගන්න අනන්තය ප්‍රමාණයි. මට සහෝදර සහෝදරිය වෙච්ච වාරවල් ගන්න මට යාළු වෙච්ච වාරවල් ගන්න අනන්තය ප්‍රමාණයි. තියෙනතේ මම පුදුමාකාර විදිහට ණයයි ඔබට. ආන්ගේ ණය ගෙවන්නයි මේ හැම වචනයක්ම ඔබට දෙන්නේ. මෙච්චරයි කියලා කියන්න බෑ. මම බීපු කිරිතිකට මං වෙච්ච ණය ප්‍රමාණය. ඒ ණය ගෙවන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ ණය ගෙවන්න බෑ තියෙනතේ ඔබට කන්න බොන්න ටික දීලා ඒ ණය ගෙවන්න ඔබ දුකෙන් නිදහස් කරවන්න ඕනේ. ඒකයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබත් පුළුවන් තරම් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙන්න. ඉතල්ලා තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන කාලේ මේ ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලේ තියෙනවා අපි වැඩේ කරගෙන අපි නිවෙනෙන් නිවිල යමු. හොඳයි. එහෙමනම් පින්වතනේ සියලු දෙනාම කල්පනා කරගමු. අද දාසන පටන් මේ මොහොත දක්වා ඔබ සෑම සියලු දෙනාම කර කියාගත් අනන්ත අත්මාන පුණ්‍ය ගංගාව කුසල ගංගාව මේ මොහොතේ සියයට නගාගෙන මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවන පිරිසටත් ඒ වගේම ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වදාන්නා වූ ඒ සිවන පිරිසටත් ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති උදසා වේස මහන්සලාට කැපලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් යතිවර මහා සංඝරත්නයටත් ආරමිර වාසයෙන් කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කොටගත් සියලුම සංඝයා වහන්සේලාටත් අනගාරික මහත්මාත්මීන් සියලු දෙනාටත් පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ මහත්මාත්මීන් සියලු දෙනාටත් ඒ වගේම දායක දායිකා උපාසක උපාසිකා යන සියලු දෙනාටත් මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු සිදු කරන්නා වේ සියලු දෙනාටත් මේ නගා කියක තනතත්මාන පුන්න ගංගා කුසල ගංගා විහිදුවා පතුරු හරින් මේ පින් වීදී පැතිරී යාමෙන් එයර වැදවල දියෙන්නා වූ රෝගාබාධ අතුරු අන්තරාව යම් තාක් ඇතනම් ඒ සියල්ලක්ම සදු වරින් බුත වෙත්වා සවා කට බහ වහ උල් දේව සැක සංකාන වෙන පොඩු විනිහිර බඳන යම් තාක් ඇතනම් ඒ සියල්ලක්ම සදු වරින් බුත වෙත්වා ශරීරයේ සප්ත ධාතු දුස්සේ වීම වැඩපීමා දෝෂ අන්ධකාර පාප අන්ධකාර වේත්නම් ඒ සියල්ලක්ම සදු වරින් බුත වෙත්වා දස කුසලෙම විදෙත්වා දස කුසලේ වරත දස පුණ්‍යම් ක්‍රියාම් කරත්වා නිවන් මගට බාධා කරන මොනෑම කරුණු කාරණාවක් නම් ඒ සියල්ලකින් සතුට වරින් බුත වෙත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් උතුණේ මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනය සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගත්තා වූ තවතිම්ස වාසී දේව මහරජදරුවන් ඇතුළු කොටගත් ඒ සක්‍රදේන්තුම ප්‍රධාන සදෙව් ලෝකවාසී දේව මහරජදරුවන් ඇතුළු ඒ අයගේ පරිවාර පිරිසටත් ඒ වගේම විරදපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂාව සසා දෙන්නා වූ සුමන සමන්පත් වෙනි ගම්බාර බණ්ඩාර අයියා නායක කතරගම ආදී වශයෙන් නානා නාම ගොතලින් පෙනී සිටිනා වූ දෙවිදේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබට කරදර විපතක් වෙච්ච ලාගවට හවහත් ඔබට රැකවරණේ ආරක්ෂාව සසා දෙන්නා වූ බේෂ්ඨකාමී හිතකාමී දෙවිදේවතාවුන් වහන්සේලාටත් මෙනකා කියාගත පුණ්‍ය ශක්තිය විදුව පතුරවා හරි මේ වගේම මේ ආරම්භ නිරන්තරයෙන් ඇසුරු කරන්නා වූ සිවන පිසුදුසා ආරක්ෂා සම්පත්‍ය සසා දෙන්නා වූ භූමාටු දෙවියන්ගෙන් පටන් අග්‍රිතා බ්‍රහ්ම ලෝකේ දක්වා ආරාමෙ ගහක් ගහක් ගානේ කොළයක් ගානේ මම වාගෙන වැඩ වාසය කරන්නා වූ ඒ සීලම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මෙනගා කියාගත පුණ්‍ය ශක්ති විද්‍යා පදරවලින් මේ පින් වී දීපත්‍රි යාමෙහි දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම කරුණු කාරණාවක් නම් ඒ සියල්ලකම සාධූරියම වූ දෙත්වා දසකුසලින් මෙදෙත්වා දසකුසලේ වරත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා. ඒ වගේම පින් අඳුන ඔබේ සුජීවත්ව සිට මව් දෙමාපියන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍ර ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන. ඒ වගේම පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ඔබට ගුරුහරුකම් ලබා දුන්නා ඔබේ ගුරුවරු ගුරුවරයන් සිරු දෙනාවත් ඒ වගේම ඔබට කරදර විපතක් වෙච්ච ලාකර පුදු උදව්වක් පිරිසරණක් බලාපොරොත්තුන් හිටපු වෙලාවකට ඔබට උදව් උපකාර කරා වූ මිතුරු මිතුරියන් යාළු යෙහෙළියන් සහෝදර සහෝදරයන් මේ මොහොතේ සිහිපත් කරගෙන ඥාති පිරිසත් මේ මොහොතේ සිහිපත් කරන ඇයරත් මේ පුණ්‍ය ශක්ති වීදුවා පතුරවාරි මේ වගේම පින්වතුනි සාපිපාසාගිනි නිවා ගන්නට ආහාරය පානයක් නිර්මාණය කරලා දීලා ඔබේ අතට පත් වෙනකන් ඒ වෙනින් වෙහෙස මහසල කරතු කරපු සිල් දනාටත් ඒ වගේම මැසි මදුරු වදුරුන්ගෙන් කරදරෙන් පීඩාවටපත් නොවි ජීවත් වෙනට ඔබට ඇනුම් ආයතන නිර්මාණය කරලා දීලා ඔබේ අතට පත් වෙනකන් වෙහෙස මහසල කරතු කරපු සිල් දනාටත් ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙනට වාසස්ථාන නිර්මාණය කළ දින ඔබ අතර පත් වෙනකන් එවැනි වෙහෙස මහසල කරදර ඔබ සිවිද නාටත් ඒ වගේම එළ දුක කරදර අසනීපයක් වෙච්ච ලාක ඔබට බේතක් හේතක් නිර්මාණය කළ දින වේදේශකමක් ලබා දීලා ඔබ සූපත් කිරීම දෙසා වෙහෙස මහසල කරදර කරපු යම්තා පිරිසක් ඉන්න මේ සිවිද නාටත් මේ නාගා කයකට පුණ්‍ය ශක්ති වීදුවා පතුරු හරිම ඒ වගේම පිට මෙරට ආරක්ෂා කරන මෙරට පාලනය කරන මෙරට සංවර්ධනය කිරීම දෙසා තමන්ගේ දිවි හිමෙන් අපක වේලා කරිත කරන යම්තා පිරිසක් ඉන්න මේ සෑම සිවිද නාටත් මේ නාගා කයකට පුණ්‍ය ශක්ති වීදුවා පතුරු හරිම මේ පින් විහිදී පැතිර යාමෙන යාරත් වැඩවල දිනව රෝගාබාධ අතුරුන්තරව යම්තාක් ඇතනම් ඒ සියල්ලම සාධූරින් බුදු වෙත්වා යක්ෂ බේත පිසාච මලකෙල කුඹාණ්ඩ ආදීකින් වැදමියාව දෝෂ අන්ධකාර පාප අන්ධකාර යම්තාක් ඇතනම් ඒ සියල්ලම සාධූරින් බුදු වෙත්වා 89 රෝග නවන වියදි දෙසිනක් අන්තරාංග සාධූරින් බුදු වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලම නිදහස් වෙත්වා දසකුසලෙම මිදෙත්වා දසකුසලෙම වඩා තදසුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කාර්ය දෙලිපින් අනුමෝදන් කරා. ඒ වගේම පින් ඔබේ නමින් ජන්මාන්තරගතවන් දෙතුන් මෞදි මාපියන් සහෝදර සහෝදරි ඥාති හිත පිටරාදී පිළිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහ සම්බන්ධයෙන් ඇති කරගෙන කටයුතු කරගෙන ආවා වූ මෞදි මාපියන් සහෝදර සහෝදරි ඥාති හිත පිටරාදී පිළිසත් ඒ වගේම මේ 91 කල්පය පුරාට ඔබ යතින් විවිධාකාරයෙන් අරත් එක්ක තැන් වලට ලක් වෙලා හිංගි හිංසාවන්ට ලක් වෙලා කරදර හිිත බාධක වලට ලක් වෙලා අදවත් එක වෛරයෙන් පසු වෙන ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඔබට ද්වේෂ කරන ඔබට ක්‍රෝධ කරන යම් පිරිසක් ඉන්නවා නම් පින්දින ඒ අයටත් මිනගා කියක අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා අනන්ත ප්‍රමාණ මෙත්තා සාගර චේතනාවකින් යුක්ත වේ සිරුදනා කිරීම විහිදුවා පතුරු හැරිමු ඒ පින් විහිදී පැතිරී යාම නේ අය අබව ගාම වී ඉන්නවනේ ගෙන් අපේ දේව සම්දිරි සුඛිතයත් බහම ලබත්වා සතර පුරාවට කරගත් යම් තාක් නායකර දු නැත්නම් ඒ සියල්ලම නිදහස් වෙත්වා දස කුසලෙ මෙදෙත්වා දස කුසලෙ වරත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙලකින් අනුමෝදන් කරන් එවනම් පින් අවසන් වශයෙන් සිහිපත් කරගමු දුදසන පටන් මේ මොහොත දක්වා ඒ කර කියා ගත අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බලමහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරද ඔබ සිහි දිනාට මෙකතුන්ට වාසනාව ලැබිලා මේ මානව සත්භාවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනස පමණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන් සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිහි දිනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා හොඳ පින් නිමනම් මහා සංග්‍රහත් මේ වෙලාවේ පුසිදනාට මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා සිරු දෙනා වන්දනා කරනවා රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්මා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා නිවන් සත ලැබේවා තුන්වන්ගේ සුවිසි අනන්ත මහා ගුණ වලින් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 හොඳයි දෙන්නුනේ එහෙමනම් අපි එතකින් දවස් දේශනාව අවසන් කරමු අමතක කරන්න එපා සමුදා 20 වෙනිදා බිරිඳ පොහෝ දින වැඩසටහන ආරම්භය පැවැත්වෙනවා ඒකට අපි සිරු දෙනාම සම්බන්ධ වෙන්න සිල් සමාදන් වෙන්න සිල් සමාදන් වෙන්නේ නැත්නම් ඒ වෙන අයට උපස්ථාන කරගන්න පුළුවන් තරම් එදා දවසෙත් පින් දහම් කටයුතු වල නියැලෙන් කළා තමන්ගේ ජීවිතයට යහපත කරගන්න කියලා අපි මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා හොඳයි සිරු දිනාටම තෙරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව සිටිනවා.